කුසල සුප සම්පදා සදහම් ධර්මයේ පරිත්‍යාගයේ මගින් අද දින අපි ඔබ වෙත ඉදිරිපත් කරන ලබන මේ සදහම් කතාව පිරිසුදුව අවසාන විනාඩිය තෙක්ම කරුණාකර ඔබ ඇහුම්කන් දෙන්න. මොකද මෙම සදහම් කතාව තුළ නොඑක ආකාර කාරණා කිහිපයක් ආරම්භයේදී සහ මැද සහ අවසාන භාගයේදී පිළිවෙලින් ජීවිතයකට දරාගත යුතු උතුම් වූ වටිනා කාරණා කිහිපයක්ම නොඑක ආකාරයෙන් කතා බහකට ලක් වෙන නිසා කරුණාකර මෙහි අවසාන විනාඩිය තෙක්ම භාගත කරගෙන හොවේවා පිරිසිදු ඇහුම්කන් දෙන්න කියලා ඔබ හැමදෙනා වෙත මතක් කරනවා. අපි ඔබ වෙත අනුපිළිවෙලින් මේ උතුම් තිසරණ සරණ යනු කුමක්ද කියන ඒ උතුම් වූ පූර්ණ ඒ දහම් දැනුම අපි අනුපිළිවෙලින් ඔබ වෙත ක්‍රමක්‍රමයෙන් ලබා දෙන බවත් ගෞරවනීයව මතක් කරනවා. ඒ නිසා මේ උතුම් දහම් කතාව සමග රැඳෙන්න, මේ අනුපිළිවෙල දහම් දරා ගන්න, ඒක ඔබගේ ජීවිතේට පමුණුවා ගන්න කියලා මතක් කරනවා. අපි මේ පෙන්වා දෙන ලබන ඒ උතුම් වූ ගුණධම් ඔබගේ ජීවිතය තුළ පිහිටුවා ගන්න, ඔබගේ ජීවිතය තුළට පමුණුවා ගන්න, ඒ ඔබ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා. එහෙමනම් ඔබ හැමදෙනාම මේ උතුම් සදහම් සාකච්ඡා වෙත අවසාන විනාඩියත් එක්ම පිරිසුදු ඇහුම්කන් දෙමින් ඒ සදහම් කරුණු දරා ගන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා.
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල පළමුවෙනකොට නේ දානේ. ඒකේ දැන් අර කරුණු පහක් කැඩෙනවා නේද? ලබන අය ගෙයි, දෙන අය ගෙයි, දෙගොල්ලෙම ආයුෂ වර්ණ රට ඔබල පටිභාගය. දැන් එතකොට ඔබ වහන්සේ අර දැන් පටිභාගය කියන වචනේ තමයි සුදුසු වචනේ.
පටිභානේ
මේ ප්‍රඥාව කියන එක නුසුදුසුයි, ඒක බුද්ධ වචනේ නෙවෙයි කියලා දේශනාවල සඳහන් කරනවා. ඉතින් මේ පටිභානේ කියන එකයි ප්‍රඥාව කියන එකයි සාමාන්‍යයෙන් අර්ථය බලපුවම සිංහලෙන් එකහ සමාන. ඉතින් ඒ එකහ සමාන වචන දෙකක් සමාන කරන්නේ. ප්‍රඥාව කියන එක වහා දැනගැනීමේ නුවණ තමයි එතන වටහා ගැනීමේ හැකියාව තමයි සාමාන්‍ය සිංහල තේරුම.
කොහොම පරිවර්තන
කරනවා හැකියාවනේ.
අන්න ඒ වගේ නුවණ නිමීම සීම ඔය වගේ.
ඉතින් අර පටිවාහන කියන එකේ ඒකේ තේරුමත් ඒ හා සමානයි.
ඔව්. වෙනස නේ.
ඔව් අර
භෝජනදායක සූත්‍රය, භෝජන කියන සූත්‍රය තථාගත නිකාය තථාගතයන් විසින් පනවන මේ භෝජන කියන සූත්‍රයේදී භෝජනදායක ඒ භෝජන දෙන තැනත්තාගේ මේ කාරණා පහක් වැඩෙනවා කියනවා. ඒ වගේම භෝජන ලබා ගන්න තැනත්තාගේ කාරණා පහක් වැඩෙනවා කියනවා. එතන කෙලින්ම කියන්නේ මේ විශේෂ කොට ආහාර දාණය සඳහා. නමුත් සිව්පස දාණය. දැන් කෙනෙක් සේනාසනයක් දන් දුන්නා. එතකොට ඒකෙන් අපේ රැකෙන්නේ වැස්සෙන් තෙමෙනකොට ඇඟේ තියෙන සැප ආශෝ වර්ණ බල ප්‍රතිබහනේ දුර්වල වෙනවනේ වැස්සෙන් සීතල වෙනන්නේ. එතකොට වැස්ස නිසා සීතල වෙනවනේ. බඩ ඒකෙන් පීඩා ඇති වෙනවනේ. මැසි මදුරු දුර ඇති වෙනවා. ඒ නිසා කයේ තියෙන සැපේ වෙනස් වෙනවනේ. එතකොට කායික වර්ණ අවුවට පිච්චෙනකොට මේ ආදි වශයෙන් තාත මේ එතන දාණය කිව්වහම සිව්පස දාණයම ගලප ගන්න ඕන. හානේ සිව්පස දාණය ආහාර පාන විතරක් නෙමෙයි, සේනාසන දාණය. එතකොට ඇතිරිල්ලක් හරි දේවා මොනවා හරි සේ ආසනයක් වෙන පුළුවන්, පහන පාසකමක් වෙන පුළුවන්. මිනිසුන් කරන නාන අප්‍රමාණ උපස්ථාන උපකාර සියල්ල එතනයි තියෙන්නේ. එතකොට යම් කෙනෙක් තාත්ත මේ ඔක අභිධර්ම කතාවක් තාත්ත දාණය අති දින්නා කියන එකේ අභිධර්ම කාරණාව. දසවස්තුක සම්මාදිට්ටි දස කුසලේ මනසෙන් සිදුවන දන්නනේ තාත්තනේ අර අංග 10 දස කුසල් වල ඒ අංග 10 දහවෙනි සම්මාදිට්ඨිය කියන එකේ දහවෙනි අංගේ දහවෙනි අංගේ තමයි සම්මාදිට්ඨිය. ඒකෙන් අංග 10ක් බලනවා. පළවෙනි කරන්නේ අති දින්නම් අර මතකනේ අංග 10. ඒකතර අන්නේ අති දින්නම් කියන පදනම කියන තැන අපි පෙන්නලා තියෙනවා, බුදුහාස පෙන්නලා තියෙනවා. මොකද්ද? සිව්පසේ නේ සතර ආකාරයකින් කරන දීමක් තමයි නේද? එතකොට මේ තාත එහෙනම් මතක තියාගන්න මෙන්න මේ හතර ආකාරයේ කියන ආහාර පාන දාණය, කියන පිට පාත දාණය හෝ වේවා, සේනාසන දාණය කර වේවා, චීවර නැන රෙදි කියන තැන. එඳුන් ආයත්තන් කියන්නේ අම තාත්ත කෙනෙකුට වෙන්න පුළුවන්. නේ අර අපි කියන තාත සදිසාව බුදුන් හසේ පෙන්නන්නේ. බුදුන් හසේ පෙන්නලා තියෙන්නේ දිසාය නේ. දන්නවනේ තාත දිසාය නේ සිගලුවද සූත්‍රය. දන්නවනේ පෙර දිශාව අම තාත්ත, දකුණු දිශාව ගුරුවරු, බටහිර දිශාව අමුදරුවන්ට සැමිය භාර්ය ආදී දූතර සම්බන්ධතාවයේ, උතුරු දිසාව ඥාති හිත මිත්‍රාදී හලු ඉහෙලියෝ, උඩ දිසාව සම්රාජ බ්‍රාහ්මණ, යට දිසාව තමන් යටත වැඩ ගන්න සේවක සේවකාදී හෝ තමන් යටත් වෙලා වැඩ ගන්න සේවක සම්බන්ධතාව. එතන කිය ආයතනයක යම් සාමි සේවක සම්බන්ධතාවක් හරි. එතකොට තාත්තා මේ දිසාහය අරබය තියෙන සිව්පස දානයක් තියෙනවා නේ. දැන් අද අපි දීලා එතන මෙතෙන්ට අරතුන සේවක කියන පක්ෂයකට යම් ප්‍රණීත දෙයක් ආහාර පානකින් දීලා අන්න ඒ වගේ තමයි මේ සම්බන්ධතාවය තුළ මේ දිසා හයක් බුදුසසුන. ඒතකොට මේ දිසා හය අරබය සිව්පසේ උපස්ථානයක් පැනෙනවා. එතකොට මේ සිව්පස උපස්ථානයේදී තමයි ඒ කුමනෝ දෙයක් දුන්නා. ඒ සිව්පසට ඇති යමක් දෙනවද? ඒ වගේම අර දසවස්තුක සම්මාදිට්ඨි අති ඊට්ටම් අති හුතං කියන්නේ ඊට යටත් වුණු ගෞරවයෙන් දෙනවා. මේ මෙඳු පිඳු සත්කාර සහිතව දෙනවා. අති හුතං අති ඊට්ටම් අපි මේ යම් කුටියක් හදනවා ගෙහින් ගඩොල් ටයක් ඇදලා දෙනවා. වැල් ටයක් ඇදලා දෙනවා. ගෙයක් හදනවා කොහේ හරි ගඩොල් ටයක් ඇදලා දෙනවා. සිමෙන්ති කොටයක් හරි ගෙහින් ඒක මේ ශ්‍රමයෙන් උදව් කරනවා. නේ ඒක වචනයෙන් උදව් කරනවා. මෙන්න මේක මේ විදිහට මේ විදිහට කරන්න ඕන. නේ නිවැරදි උපදේශයක් දෙනවා ගෙහින්. තාත්තා මේක ඔක්කොම හිතින් අර අති ඊට්ටම් කියන පදනමට. තේරෙනවද? එතකොට මේ ඔන්න ඔය තුන අති දින්නම් අති ඊට්ටම් අති හුතන් කියන පදනම් තුනම තුලම මූලික වශයෙන් අපි මේ සිව්පසය කියන කෝණේදී මම මේ කතා කරන්නේ. එතකොට මේ ඔන්න ඔය අංග පහයි කියන බුදුනාසේ වැලෙන්නේ. භෝජන කියන සූත්‍රයේ දෙතන කෙලින්ම පනවන්නේ ආහාර දාණය. බුදුනාසේ එතන මුල් කරන්නේ ආහාරය. සිව්පස දාණය ආහාරය කියන පදනම එතන භෝජන කියන්නේ. භෝජන කියන්නේ කන බොන දෑ ආහාර පාන. එතකොට මේ ආහාර පාන පූජා කරන කෙනා අංග පහක් ලබනවා කියනවා. එතන පනවන්නේ ආයුන් දේති, වන්නන් දේති, බලන් දේති, සුඛන් දේති, පටිභානන් දේති. පාලිය. පටිභාන. එතකොට අපේ අද අටුවාව සහ ඒ වගේම අද પરම්පරා ආචාර මත අටුවාව කියන්නේ ආචාර මත. කොහොනේ අට කතා කියන්නේ? අර්ථ ආචාරවලයෙන් විසින් දීපු අර්ථ විවරණ කතාව. අර්ථ විස්තරය තමයි අටුවාව කියන්නේ. අට කතා පාළි. එතකොට මේ අට කතාද අපි නිකන් වචනේ කියන අටුවාව කියලා. අටුවාව නෙමෙයි සිංහල අර්ථය ආචාරවලයේ මතය. එතකොට මෙන්න මේ ආචාර මතවල කියනවා මේ ප්‍රඥාව කියලා එකතු කළ දේ. හැබැයි බුදුන් වහන්සේ පනවන තාත දීගණිකයි සම්පසාධනීය කියලා සූත්‍රයක් තියෙනවා. එතෙන්දී බුදුන් වහන්සේ අනුමත කරනවා සාරිපුත්‍ර ත්‍රිසේ දේශනා කරන බුදුන් වහන්සේ කච්චරි අද්භූත ස්වභාවයන් ටික ගුණ ටික. සාරිපුත්‍ර ත්‍රිසේ මහා ප්‍රඥාවෙන් තමන්ගේ බුදුන් වහන්සේ තථාගත සම්මා සම්බුද්දසේ කවුද කියලා විනිශ්චය කරගත තැන සම්පසාධනීය සූත්‍රයේ. එතකොට එතෙන්දී අහලා තිනේ තාත්තේ සිදුවීම. ඔය
බුදුරයන්
වහන්සේගේ මගේ හිත පිළිසඳ බැලුවද? නැත්නම් අතීත සම්මා සම්බුදුරන්ගේ චේතෝ පරිඥානය දැක්කද? ඒක අනාගත බුදුරෝරමයා හිත දැක්කද? අනේ සාමිනි බෝසතනස මට තථාගතනාර සම්මා සම්බුදුරගේ චේතෝපරිය දකින්න හයියක් නැහැ කියනවා. හැබැයි සාමිනි බෝසතනස මගේ තියෙනව මේ ප්‍රඥාවෙන් ඔබාසික බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ධර්මයට අනුව පවත්තන විමර්ශා විමර්ශනයකින් ඇති කරගත්ත මේ තර්කයෙන් කියනවා මේ විග්‍රහ මේ මම අඳුනගත්ත මගේ ප්‍රඥාවෙන් කියනවා. එතකොට එතෙන්දී කියන කාරණා ටික තමයි පළවෙනිම වනවන මෙන්න මේ කාරණා ටිකේදී ප්‍රඥාව කියන තැන වැඩෙන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවල. ඉන්ද්‍රිය ධර්ම කියලා අහලා දෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ප්‍රඥා ඉන්ද්‍රිය. ඒතරද මෙන්න මේව පැනවෙන සතරතිපට්ඨානේ වඩන කෙනෙකුට විතරයි. බුද්ධ ශාසනයේ අහසට පොළොව වගේ දෙයක්. ප්‍රඥාවෙන් කෙනෙක් පිරුණම් පානවා. පිනෙන් කෙනෙක් සුගති දුග සුගතියේ සැපේ විඳිනවා. යම් සැපයක් විඳිනවා. නිරේ ඇරෙන්න යම් සත්වයේ විදිහට සැපයක් විඳිනවන යම් සත්වයේ ඒ පිනේ විපාකයක්. පින කියන පුණ්‍ය කියන පාලි වචනේ හැම තැනටම යොදන්න නැහැ. ඒ පුණ්‍ය කියන වචනේ හුදෙක් මේ බුදු සසුනේ බැහැරුණ කල්ලි හැමදාමත් පවතින සැපේ පිණිස පවතින ක්‍රියාව පුණ්‍ය කම්ම. හැබැයි ප්‍රඥාව කියලා කතා කරන්නේ කුසල කර්මයේදී විතරයි. ප්‍රඥාව කියලා දෙයක් කතා කරන්නේ කුසල් දහම් වඩනකොට විතරයි. කුසල් කම්ම කරනකොට විතරයි. කුසල ක්‍රියා. එතන කුසල ක්‍රියා කියන්නේ සසර දුකෙන් නිදහස් වීම පිණිස පවතින ක්‍රියාව. තේරුණාද? ඒතර සසර දුකෙන් නිදහස් වීම පිණිස පවතින ක්‍රියාවට පටන් ගන්න සතරතිපට්ඨානිය කියන පදනම. විශේෂ කොට මුලින්ම තිසරණ සරණට එනවා. ඒ තිසරණ සරණට ආපු කෙනා සද්ධානුසාරී කියන්නේ අර ශ්‍රමර්ගයේ වඩන ඵලනිසාවක. අන්නේ සද්ධානුසාරී කෙනාට බුදුරජාණන් කියනවා ප්‍රඥා මත්තන්. ප්‍රඥාව මේ වැලි කැටයක් තරම් මාත්‍රයක් කියනවා යට තියෙන්නේ. අපමණ රේණුක තරම් මාත්‍රයක් කියනවා තියෙන්නේ. ප්‍රඥා මත්තන් ප්‍රේම මත්තන් බොහොම අල්ප මාත්‍රයක් කියනවා යගේ තියෙන්නේ. අන්න ඒ ඉතෙන්දී කියනවා මේ ප්‍රඥාව කියන්නේ අපි දු අංශුවක්. අංශුවක් තරම් දෙයක් තියෙන්නේ අන්න තිසරණ සරණගේ කෙනාට විතරයි කියන බුද්ධ ශාසනයේ ප්‍රඥාව. තේරුණාද? එතකොට අහසට පොළොව වගේ නේද ওই වචන දෙක. निराකරණය කරගෙන. එතකොට බුදුරණන් ඇස පනවන්නේ අර පිනේ ආනිසංසෙදින ප්‍රතිභානිය. ප්‍රඥාව කියලා පනවන්නේ ප්‍රඥාව කියලා පනවලා තියෙන ඔයා ආචාරවල. නොයේ ආචාරවල. අද තින්න එක එක සම්ප්‍රදායවල තියෙන්නේ. එක එක ඉඳලාත් අද එක එක නම් දේ. ඔය ලෝක පුරා තියෙන එක එක සම්ප්‍රදායවල ආචාරවලුගේ මත අන උන්වහන්සේලේ වැරදි මතය ගෙනියන හැබැයි බුදුන් වහන්සේ කිසිම තැනක කිසිම සූත්‍ර දේශනාවක කිසිම තැනක කියලා නැහැ දන් දුන්නහම ප්‍රඥාව වෙනවා කියලා. ප්‍රථම ධානයේදී ප්‍රඥාව වෙනවා. ඒක දෙයාකාරයයි. බුද්ධ ශාසනය නැතුව වැඩුවත් ප්‍රථම ධානයේ ප්‍රඥාවක් වැඩෙනවා. හැබැයි ඒ ප්‍රඥාව සසර දුකෙන් නිදහස් කරවන්නේ නැහැ. තේරෙනවද? එයාට ප්‍රඥාවක් තියෙනවා බ්‍රහ්ම ලෝකේ යන යාම පිණිස පොදින් ඥාන දර්ශනය කියන උත්තරීතර මනුස ධර්ම තාත්ත. එතකොට ප්‍රඥාව කියනවා යම් මේ පිරිසිදු ඇති කරගන්න ඥානයක්. ඒ කියන්නේ යම් බලයකට යටත් එයා මේ පිහිටල ඔහුතුර දැක්මකට යටත් ඇති වෙනවා ඥානයක් තාත්ත. ඥානය කියන්නේ ඒකාන්තයෙන් සනාතන සත්‍යයක් වශයෙන්ම පවතින දෙයක් කියන්නේ එයා ඒකට කියනවා ඥානයක් කියලා. ඒක එහෙම වෙයි. දැන් අපි ලෝකයේ තුල 1 2 3 කොන්ක්‍රීට් මිෂන් 1යි මෙහෙම දෙකයි ආරෝපණය එකතු කරාම මේ තමයි හොඳම කොන්ක්‍රීට් එක හැදෙන්නේ කියලා. වතුර මෙච්චර දානවා නේ. සිමෙන්ති කොට එකට වතුර ලීටර 27යි 25යි 27යි දානවා. කොන්ක්‍රීට් තරනකොට 1 2 3 මිශ්‍රණි. සිමෙන්ති කොටයක් දානවනම් ඒ අනුපාතයට දාද්දී වතුර ලීටර 25යි 27යි ලෝක සම්මත. එතකොට ඒක තමයි හොඳම කොන්ක්‍රීට් එක ලී වෙන්නේ tie වගේ. ඒකත් තාත ලෝකයටයි ප්‍රඥාව. තේරෙනවද? ඒක ඒකාන්තයෙන්ම සනාතන සත්‍ය ඇත්ත ඇත්ත తত্ত্বය. ඒක නිවැරදිම දේ. අන්න ඒක ඥානයක්. එතකොට ඒක ප්‍රඥාව ලෝකයේ තුල. හරි? හැබැයි තාත්තා පටි පිනෙන් කෙනෙක් දම්පැන් දුන්නහම ප්‍රඥාව වෙන්නේ නැහැ. අපිට අන්නේ ප්‍රඥාව වටහා ගන්න හැකි ශක්තිය ලැබෙනවා. තේරෙනවද? අර ඥානය අවබෝධ කරගන්න පුළුවන් මනසේ වටහා ගැනීම තියෙනවා. එතකොට කෙනෙක්ට මුලින්ම තියෙන වටහා ගැනීම ශක්තිය. ඒ වටහා ගැනීම ශක්තිය තමයි එයා නිවැරදි මාර්ගයකට යොදවනකොට එයා අන්නර ප්‍රථම ධානය සාක්ෂාත් කරනවා. අන්නහරි. එහෙනම් තමන්ගේ පටිභානේ තමයි මේක වැරදි මේක නිවැරදි මෙන්න මේ විදිහටයි මම හැසිරෙන්න ඕන කියලා විනිශ්චයක් ලබා දෙන්නේ. අනේ වටහා ගැනීමේ ශක්තිය පටිභානේ. ඒතොර පටිභානේ කියන එකෙන් තමයි ප්‍රඥාව උපදවා ගන්න උපකාර වෙන්නේ. සියල්ලට යටින් මේ පොළොව වගේ තියෙන පටිභානේ. ඒතොර කෙනෙක්ගේ පින නිවන් දකින්න ගැටපලට ගෙනියන්න පුළුවන් එයාගේ පටිභානේ අර බුදුසසුන් අදාළව විමසෝතේ කරයි. බුදුන්වහන්සේ කෙනෙක්ගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව එයාගේ පටිභාන ශක්තිය, එයාගේ වටහා ගැනීම ශක්තිය එයා හරවන්න ඕන බුදුන්වහන්සේ කියපු පාරට. අන්න එහෙම වුණොත් තාත ඒක කුසලයක්. ඒ කුසල් මාර්ගයේ වැඩුවොත් අවදකාරි අන්න ඔහුට ප්‍රඥාව උපදවා ගන්න පුළුවන්. එයාගේ පටිභාන ශක්තියෙන් එයා ලෝකය සුරු කරනකොට එයා කොන්ක්‍රීට් එකක් දාන්න ඕන. එයාගේ පටිභාන ශක්තියෙන් එයා හොයනවා මේ කොන්ක්‍රීට් එක දාන්න ඕන කොහොමද මිශ්‍රණය. අන්න එතකොට එයාට මේ ලෝකයේ තියෙන සත්‍යයක් තියෙනවද වර්තමානයේ? කොන්ක්‍රීට් මිශ්‍රණය තමයි 1 2 3. මේක ලෝකයේ සම්මත න්‍යාය. මේක පරීක්ෂණ කළා අත්දැකීම් වලින් මේක පිළිගන්න දෙන මේ මිශ්‍රණය තමයි අවුරුදු 100ක් නම් තියෙන්නේ කියලා. එතකොට අන්‍යාගේ ප්‍රතිබාහන ශක්තියෙන් එයා තීරණය කරනවා එහෙනම් 1 2 3. සිමෙන්ති එකයි ගල් දෙකයි වැලි තුනයි. එතකොට මේ එයාගේ ප්‍රතිබාහන ශක්තියෙන් තමයි සිමෙන්ති එකතාජ්ජුවකට නැත්නම් සිමෙන්ති කොට් එකට ගල් මෙච්චරයි වැලි මෙච්චරයි කියලා එයාගේ ප්‍රතිබාහනේ තමයි ඒක තීරණය කරන්නේ. හැබැයි එයාට ඒ ප්‍රතිබාහනේ නැත්නම් අඩු වෙන එයා එක වෙනස් කළා දානවා. එතකොට අන්නේ ඒ වගේ තත්ත යම් ලෝකයේ තුලත් යම් නිවැරදි තීරණයක් ගන්නත් හේතු වෙන්නේ මේ පටිභාණය. ප්‍රඥාව කරා යන්න හේතු වෙන්නේ පටිභාණය. එතකොට දැන් කෙනෙක් ඝාතනය කරන්න තියෙන පටිභාණයක් නෙවෙයි. එනකට අතන නිරය කරා යන පටිභාණයකුත් තියෙනවා. පිරිනම් පාන්න හේතු වෙන පටිභාණයකුත් තියෙනවා. ඒ වගේම ධර්ම ලෝක යන පටිභාණයකුත් තියෙනවා. දෙවියන් අතර යන පටිභාණයකුත් තියෙනවා. මිනිසා අතර යන පටිභාණයකුත් තියෙනවා. අපායට යන පටිභාණයකුත් තියෙනවා. දැන් කෙනෙක් ඉන්න හොඳම දක්ෂ පාතාල නායකයෙක්. එයාට ලේසියෙන් කෙනෙක්ට බෑ වෙඩි, ඒ කියන්නේ එයා පොලිසියට අහුවෙන්නේ නැහැ, CID එකට අහුවෙන්නේ නැහැ, කාටවත් අහුණු වෙන්න බෑ. මොකද මං කොල්ල කනවා. එක එකව කරන ලෝකෙ ඉන්නෝ කියන දක්ෂතම පාතාල මිනිස්සේ. ඒ කියන්නේ දැන් මං කොල්ල කනවා, එක එක සල්ලි මෙහෙම කරනවා, ඒක කාඩ් සිස්ටම් වලින්, ඉන්ටර්නෙට් වලින් මොකද එක එක ඒවා හැක් කරලා එක එක දේවල් කරනවා. දැන් තොරතුරු අරගෙන එක එක දේවල් වලින් account වලින් සල්ලි ගන්නවා. කාටවත් අල්ලන්න බෑ කිව්. මේකද මේක ප්‍රඥාවක්ද? ප්‍රඥාවන් නැතත් කවදාවත් පාපයක් කරන්න බෑ. පටිභාණයෙන් පුළුවන් පාපයව පින කරන්න. ඒ පටිභාණයෙන්ම පුළුවන් ප්‍රඥාව උපදවන්න.
දැන් උතන තමයි දෙකේ වෙනස.
වෙනස අහසට පොළොව වගේ නෙවෙයිද? ප්‍රඥාවෙන් කවදාවත් කෙනෙක් අපායට යන්නේ. ප්‍රඥාවෙන් කවදාවත් කෙනෙක් මේ දැරදි දෙයකට වැටෙන්නේ. ඒකට ප්‍රඥාව කියලා කියන්නේ බෑ. හැබැයි පටිභාණය කියනවා පාපයට පාපේ පවක් කරන්න පටිභාණයක් ඕන. ගල් ගැටයක් අරන් මෙහෙම ගැහුවොත් ඌ මැරෙයි. මෙච්චර හයියෙන් ගහුවොත් මැරෙයි කියලා මිනිස්චයක් දෙන්නේ ඒ බයාගේ පටිභානේ. කුඹුරක් වැඩ කරන කෙනෙක්. ඒ කුඹුර ලස්සන්ට වේල් අර ලීටි තමල වතුර මාර්ග හදලා වතුර එන යන තැන් හදලා ඒ මඩ ගන්නට ඒ මඩ කරනකොට මේ ඇති පදම දැනගන්නේ මේ පටිභාන ශක්තිය. ප්‍රඥාව එකට ඕනේ. ඒතකොට එයා ඒක කරලා යාට ඇති වෙනවා ඒක පිහිට ඇතෙන ඥානයක් ඇතුළේ මේක මේ විදිහට කරොත්ම තමයි මෙන්න මේ මාසේ අගෝස්තු මාසේ මෙන්න මේ විදිහටයි මේ හැසිරෙනවා. දෙසැම්බර් මාසේ මේ විදිහට හැසිරෙනවා. මාර්තු මාසේ මේ විදිහට හැසිරෙනවා කියලා සාමාන්‍ය කෙනෙක්ට පුහුණු කළ නැවත ස්ථීරව තියෙන වැටහිමක් තියෙන. ඒක ඒ විදිහට නොකරොත් හරියන්නේ නැහැ. යම් භෝගයක් හිටවද කියන්නේ. අන්න ඒ කියාගේ ලෝකය තුල තියෙන ප්‍රඥාව. හැබැයි මේ ප්‍රඥාව විපැද්දේ මොකෙන්ද? අන්නර පටිභාන ශක්තිය, න්යාගේ වටහා ගැනීම ශක්තිය යෙදෙව්වා, නැවත යෙදෙව්වා. නැවත නැවත යෙදවනකොට එයාට ඒකාන්තයෙන්ම ඒ පරිසරයට අනුගත වෙන, ඒ කාලයට අනුගත වෙන ඒකාන්ත පිහිටි ස්වභාවයක් තියෙනවනේ. වදාපු විදිහෙන් කරන්නේ. මේ මාසවල තමයි මේක කරන්න ඕනේ. මේ මාසවල මෙහෙම කරන්න ඕනේ. එහෙම ඒක පහුනොත් ඒව හරියන්නේ නැහැ. අන්න ඒක තමයි එයාගේ ලෝකයේ තුල ප්‍රඥාව. හැබැයි මේ ප්‍රඥාව ලබල දුන්නේ මොකෙන්ද? එයාගේ වටහා ගැනීම ශක්තිය. ඒක මුල එකපාරට හිතුණාද? නැහැ. ඒ වගේ තමයි තාත්තා මේ ප්‍රඥාව කියන කාරණාව සසර දුකෙන් නිදහස් වෙන තැනදි කතා කරන්නේ. සද්ධාන්සාරි ශාวกයෙන් ආරම්භ වෙන තැන. හැබැයි එතන බුදුරජාණන් වහන්සේ මාත්‍රය කියන ප්‍රඥාව. හැබැයි පටිභාණේ මාත්‍රය කියන්නේ. යාර පටිභාණේ තියෙන බුණ අහසක් උසට. හැබැයි ප්‍රඥාව එහෙම උපදවන්න බෑ කාටවත්. සාරිපුත්තයන් වහන්සේට පවා ප්‍රඥාව මාත්‍රය කිසන්න සරණ යන මොහොතේ තිබුණේ. ඒ ප්‍රඥා මාත්‍රය මේ අංශුවක් තරම් මැලිකටයක් තරම් ප්‍රඥා මාත්‍රය තමයි මහාවීර පාරතයක් තරම් වැඩි වෙනවාස්. ප්‍රථම ධ්‍යාන වශයෙන්, දෙවන ධ්‍යාන වශයෙන්, තුන්වන ධ්‍යාන වශයෙන්, හතරවන ධ්‍යාන වශයෙන්, අෂ්ට සමාපatti, අෂ්ට විමුක්ති, අභිභායතන අටක් පැන වෙනවා. එතකොට ඊරිදිපාති හරාදී, උපේනවානුසති, චතුප්‍රඥාන, පරිචිත විඥාන මේව ඔක්කොමයි ති ප්‍රඥා ස්කන්ධයට. තේරුණාද? එතකොට ඒ විතරක් නෙමෙයි සතරදිපට්ඨාණයෙන් ආරම්භ වෙන මේ සතරදිපට්ඨාණය කියලා දෙයක් කතා කරන්නේ ප්‍රඥාවෙන් විතරයි සාක්ෂාත් කරන්නේ. ඒ කියන්නේ අංග පහක් ඕන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ අංග පහ වඩන තැන තමයි සතරදිපට්ඨාණය. හරි. එතකොට කවදාවත් පිනින් සතරදිපට්ඨාණය වෙඩෙන්නේ නැහැ. එහෙනම් පින් කරද්ද සතරදිපට්ඨාණය වෙඩෙනවා නම් බුදුරණන් ආසෙලා එහෙනම් මේ ප්‍රඥාව කියලා දෙයක් කතා කරන්නේ නැහැ. එහෙනම් හැම කෙනාටම කියනවා පින් කරා. එහෙනම් සසර දුකෙන් නිදහස් පින් කරන හැම කෙනා. එහෙනම් හැම කෙනාම මේ පින් කරන යම්තාක් මේ අධර්ම නොයෙක් යම්තාක් නොයෙක් ආකාර මේ සමාජය තියෙනවා. යුදෙව් ආගම් කිය ලෝකෙ නොයෙක් අදාගම් කිය මේ වගේ මක්කලි ගෝසාලලගේ. අදී නොයෙක් ධර්මයන් තියෙනනේ නොයෙක් පුණ්‍ය කරන. එහෙනම් මේ පුණ්‍ය කෙරීමෙන් ප්‍රඥාව උපදිනවනම් එහෙනම් සත්වයන්ලා ලෝකේ බාගින බාගයක් ඉන්න විදියක් නැහැ. ඒක බැලු බැලුවත් තාති මේ දැන් මේ අදුත් බල පෙරහැරවල් කටන පින්කම් පෙරහැරවල් දානමාන උපස්ථානනේ මෙඳුන් පිදුම් පුද පූජා සත්කාර කොච්චරද අනේක අප්‍රමාණේ නානක්පකර විචිතව. හැබැයි කවුරුවත් තාත සත්වය පෙරනවා නැහැනේ සසරෙන් ගැලවෙන්නේ. තාත ඒ විචිත්‍රව බව කරන්න හේතුන් ලස්සනට දෙයක් කරන්න හේතුන් යාගේ පරිභාණේ මේ විදිහට කරන්න මේ විදිහට හැසිරෙනවා. තේරෙන මේ ලෝකේ මේ දැන් මේ ගයක් හදන්නත් මේ තට්ටු ගොඩනගිල්ල හදන්නත් පටිභාණය තමයි හේතු. වටහාගෙන මේ ශක්තිමත් බව.
මොකද වෙනවද එතකොට? දැන් ලෝකේ ඕනම කාලයක තියෙන්න පුළුවන්
හැම කාලයකම පටිභාණය තියෙනවා. සියලු සත්වයන්ට තියෙනවා.
ප්‍රඥාව කියන එක හැම කාලයකම නැහැ.
හැම කාලයකම නැහැ. හැබැයි ලෝකයේ තුල පවතින ප්‍රඥාව තුන මොකද 1 2 3 කොන්ක්‍රීට් මිෂන් එක බුදුරෝ නැහැ කියන්නේ. එතකොට මේ තවත් ඒ වගේ තියෙනවද නැත්තම්? එතකොට මේ දැන් නිව්ටන්ගේ නියමය කියලා තියෙනවා. ඒ වගේ දේවල් ගුරුත්වාකර්ෂණ නියමයි. එතකොට හන්දර මෙහෙම මේ අහසෙ මෙන්න මෙච්චර උට්ට යනකොට මෙච්චර ගුරුත්වාකර්ෂණ බලයක් එනවා. ඒ නිසා මෙන්න මේ වගේ බලයක් යොදන්න ඕන ඒක උට්ට යනවා. ඒ වතාවත් මේ ලෝකයේ තුල හැමදාම තියෙන ඥාන. ඒතර ඒවත් වෙනස් වෙන්නේ නැහැ. ඒව හැමදාම නොඑක් පුද්ගල නොඑක් ආකාරයක් නෑ. බල්බක පක් වෙන්නේ මෙහෙම. ඒක ඥානයක් නේ. දැන් අපිට පටිභාන ශක්තිය තුන අපිට බෑනේ. ඕක හදන්න. අපිට පුළුවන් නේද බල්බයක් හදන්න? දැන් මේ මොහොතේ නෑ. අපිට පටිභානිය තුන අපිට වටහා ගැනීම ශක්තිය තුනට අපිට ඒ ප්‍රඥාව නේ. එහෙනම් අපි දෙයක් පුරුදු කරනවා. අපේ පටිභාන ශක්තිය යොදවනවා. අපේ වටහා ගැනීම ශක්තිය යොදවලා අපි ඒ දේ පුරුදු පුහුණු කරනවා. ඔන්න පුරුදු පුහුණු කරනකොට අපි නැවත නැවත කරනකොට අපි ඒකේ දක්ෂයෙන් බවටපත් වෙනවා. අන්නේ දක්ෂයෙන් බවටපත් වුණාම ඒ ලෝකේ පවතින්නේ ඒ කියන්නේ වෙනස් නොවන ධර්මතාව තියෙනවනේ. ඒකයි දෙක ඇතුලේ කොන්ක්‍රීට් මිෂනේ සාර්ථකයි. අන්නේ වගේ. එතකොට ගුරුත්වාකර්ෂණ බලය කියන එකක් තියෙනවා. අන්නේ වගේ එක එක දේවල් අන්න ඒවා ඒ ඥාණයන් අපි ස්ථිර වශයෙන් අපේ පටිභාණයේ තේරුම් ගත්තහම ස්ථිර වශයෙන් මේක මේ විදියටම කරොත් තමයි බල්බ් එක පත් වෙන්නේ. ඒකෙත් එළිය වැඩි කරනවා මෙන්න මේ මෙන්න මෙහෙම කරන්න ඕන කියලා ඔය හදන අය දන්නවනේ. අන්න ඒක එයාගේ ප්‍රඥාව. හැබැයි එයා ඒ ප්‍රඥාව උපදවා ගන්න එයාගේ පටිභාණය තමයි චූටි කාණේක. එයාගේ වටහා ගැනීම ශක්තිය තමයි ඊට අදාළ විගිනගෙන ඊට අදාළ දැනුම ඇති කරගෙන ඊට අදාළ එයා කයම වචනේ මනසෙන් ක්‍රියාත්මක වෙලා එයා ඒක තේරුම් ගත්තා. නේ? හැබැයි ඒක ලෝකේ හැම තැනම සනාතන සත්‍යයක්. ඒ දේවල් එකතු කරගත්තාම බල්බිකපත් වෙනවා. දැන් අපි දන්නේ කියන්නත් දන්නේ මොකද මොකද උකට ඕන කැලිටි කියලා. ඒ වගේ ගුවන් යාන කුට්ටෑම දි අපි දන්නවද? හදන්න දන්නවද? නැහැ. හැබැයි ওই ක්‍රමවේය තමයි හදන්න තියෙන්නේ. එක ක්‍රමවේදයක් තියෙනවා. ওই ක්‍රමයේ වෙනස් වුණොත් ඒක යන්නේ නැහැ. සාර්ථකයි. ක්‍රමේ න්‍යායයක ඒ න්‍යායය තමයි තවදුරටත් වඩන්න පුළුවන්, වේගය වැඩි කරන්න පුළුවන්, වේගය අඩු කරන්න පුළුවන්, බර ගිනියන් වැඩි කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රඥාව කරා යන්නත් හේතු වෙන්නේ පටිභානය. පටිභානය කියන්නේ පිනකානි සංසය. දැන් බෝම්බයක් හැදෙද්දි මෙන්න මේ විදිය කියලා, කියන්නේ විනාශකාරී පැත්තකුත් තියෙනවා පටිභානය. පටිභානය යොදවන වැරදි පැත්තකට. හැබැයි තව ප්‍රඥාව කියන තැනකදී කතා කරන්නේ අපි හැම වෙලෙම ඔය ලෝකයේ අකුසල පැත්ත නෙවෙයි බුද්ධ ශාසනය කතා කරන්නේ. මම මේ දැන් කිව්වට ප්‍රඥාව කියලා 1 2 3 කියන එක ඒක අර ලෝකයේ තුන ඥානයක්. ප්‍රඥාව කියලා කතා කරන්නේ හැම දෙයකම අර ප්‍රථම ධානාදී තැන්වල අන්න හරි. කියන්නේ මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය තැන්වල තමයි මේ ප්‍රඥාව ගැන කතා කරන්නේ. අද මම කලින් කිව්වට ලෝකයේ තුල ප්‍රඥාවක් කියලා ඒවට කියන්නේ ඥාන. ඒ ඥානයක් තියෙනවා පාපයට මිනිස් ඥානියකුත් තියෙනවා. දැන් බෝම්බයක් හදන්නේ ක්ලව් එකක් හදන්නේ මෙහෙම. ස්නයිපර් ගන් එකක් හදන්නේ මෙහෙම. එතකොට ওই දිගුදුර මිසයිල්, මිසයිල් කියයි, ක්‍රූස් මිසයිල් කියයිනේ. එක එක තියෙනවනේ. එක එක වර්ග නැස්ටික මිසයිල් කියයිනේ. විනාශකාරී දේවලුත් තියෙනවා. ඒව ඥානකාර්ත. ඒ ඥාණයෙන් පාපයටත් තියෙනවා, යහපත් දෙයටත් තියෙනවා. අයහපත් දෙයටත් ඥාන තියෙනවා. දැන් අපේ ඉස්සර යුද්ධයක් තුනේ 80 ගණන් වල ඉඳන් 2009 වෙනකන් යුද්ධයක් තුනනේ මේ රටේ. එතකොට ওই යුද්ධයේදී දෙපාර්ශ්වයෙන් LTTE කියන ත්‍රස්තවාදී අන්තවාදී සංවිධානය. එතකොට රජයේ හමුදාව, රජයේ හමුදාව සීලු ජනතාව වෙනුවෙන් මුස්ලිම් දෙමළ සිංහල ආදී සීලු ජනතාව කෙමේ සැලසුම් හැදුවනේ. එතකොට මේ සැලසුම් හදන ප්‍රඥාවක් ඕනේ, ධානය වඩන්න ඕනේ, උත්තරීතර මනුස්ස ධර්ම ඕනේ, මිනිස් සබා ඉක්මවා ගිහින් ඕනේ. හැබැයි ඝාතනයේ පිණිස තමන්ගේ ප්‍රතිභානිය යෙදුවා. විමර්ශනය කළා, රෙකී කළා, දිගුදුරිදු බලකාදී ඒ රණවිරුව ශ්‍රේෂ්ඨ රණවිරුව තමන්ගේ ජීවිතේ තියලා තවත් ජනතාව කෙනෙක් කැපකිරීම කළා. හැබැයි තාත මේක පිනක්ද? නෑ, ඝාතනයේ පිනිස් තමන්ගේ ප්‍රතිභානිය යද ශක්තිය. මෙන්න මේ විදිහට යන්න ඕන, මේ විදිහට සැඟවෙන්න ඕන, මේ විදිහට මෙහෙම යන්න ඕන, මේ ස්ථානනේ මේ විදිහට හැසිරෙන්න ඕන, ඒ විදිහට ඒ අනුවර්තනය වෙන්න ඕන, ඒ පරිසර වලට ගැලපෙන්න, මේ සොලා ගැනීම ආදී ඒ බුද්ධිය දෙන්නේ අන්නේ ප්‍රතිභාන ශක්තිය. වටහා ගන්න, එයාට තේරෙනවා මේ වගේ පරිසරෙදි මම මෙන්න මේ වගේ තමයි මේ සොලා ගැනීම කරන්න ඕන, සැඟවෙන්න ඕන, පොළොවට අනුවර්තනය වෙන්න ඕන, මතු පිට ආවරණය, මගේ ආවරණය මම සකස ගන්න ඕනේ මේ විදිහට මම සැකසෙන්න ඕනේ කියලා එයාට, එයාගේ ඇස් දෙකෙන් බාහිරේ දැක්කහම එයාට විනිශ්චයක් දෙන එයාගේ ප්‍රතිපහණි. අන්න ඒක. එතකොට වෙඩි තියද්දී උනත් සතුරෙකුට ඕන නම් මේ විදිහට දුරටනුව තීරණයක් ගන්න හැම දෙයක්ම තීරණය වෙන්නේ මේ ප්‍රතිපහණි. ඒවට ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව ගැන කතා කරන තාත හොඳට මතක තියාගන්න, මෙන්න මේ පංච නීවරණයෙන් බෙන් වෙලා අත්දකින්න නොයේ ඥාන දර්ශන තියෙනවා ගුණ. අන්න ඒවට ප්‍රඥාව කියලා බයනතෝ කතා කරනවා. ඒක තමයි අපිට දැන් බුද්ධ ශාසනයක් නෑ වැඩමුණ කියලා තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලේ අපිට මේ ලෝකේ ආදාර දේවල්, ලෝකයේ තුල වචන ධාරණේ අපිට. අපි කතා කරනවා බුදුන් වහන්සේ පෙන්වෙ මොකද්ද? අන්න ඒ බුදුන් වහන්සේ පෙන්වන දේ තමයි සතර සතිපට්ඨානයෙන් ආරම්භ වෙන සද්ධානුසාරී ශ්‍රාවකයා වඩන ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥා මත්තා බද්දාලිය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය කියව ගන්න. මජ්ක්‍ධිම නිකාය තියෙනතද බද්දාලි කියලා සූත්‍ර දේශනාව. අන්න එතෙන්දි බුදුන් වහන්සේ ඕක ලස්සනට පනවනවා, ප්‍රඥාව කාටද තියෙන්නේ කාටද නැත්තේ කියලා. අන්න බුද්ධ ශාසනයේ ප්‍රඥාව කතා කරන තැන. හැබැයි පටිභානේ කියන එක හැම කෙනාටම සීවපස දානයක් දුන්නත්, කාටට උපස්ථාන කරත්, අම්මට වැඳුම් පිදුම් කරත්, අතිහිටන් අතිහුටන්, අතිහුටන් කියන්නේ දන්නවනේ, වැඳුම් පිදුම් පූජ පූජා සත්කාර ගෞරව සත්කාර ප්‍රශංසා කිරීම ගුණකතන කීම ආදී වචනෙන් පිනක් කරත්, කයෙන් පිනක් කරත්, මනසෙන් පිනක් කරත්, ඒකෙන් පින පිනේ අංගභාව උපදින ආවිෂ වර්ණ සැප බල පටිභාන කියන එක වැඩෙනවා. කායික මානසික ආවිෂය දීර්ඝයි, කායික මානසික සැපය ලස්සන සුන්දර සැපයක්, කායික මානසික බලය මහා බල සම්පන්න යෝධ ශක්තිය, මානසිකත්වය අසීමිත මානසික ශක්තිය. ඒගොල්ලෝ මනස වැටෙන්නේ නැහැ. පොච්චර පීඩාවක් ලෝකෙන් එයාලගේ මනස ලේසියෙන් වැටෙන්නේ නැහැ. මේ පටිභ තාතේ ඔය මේ මානසික බලය වැඩියයි ඉක්මනට දේශයට යන්නේ නැහැ, ඉක්මනට රාගයට යන්නේ නැහැ. තේරෙන්නේ? ඒ අය මේ බොහොම ශක්තිමත් මනස, කේන්ති ගසන්න බැයි ලේසියෙන්. සංවේදී වෙන්න පුළුවන් නොයෙක් තැන්වල, නමුත් ඒගොල්ලෝ ලේසියෙන් මේ මනස ඕන දේ දරා ගන්න පුළුවන්. නිന്ദා පහසාවත්, කොච්චර නුමරුවාවත්, කොච්චර බාධකාවත් දරා ගන්න පුළුවන්. ඒ වගේම දැන් කායික බලය කිලෝ 50ක්, අදන කිලෝ 150ක්, කිලෝ 100ක් නම් උස්සන්න පුළුවන්. ඕක වැඩ කරන්න පුළුවන්. කායික බලය ඒ අයට වෙනස් නේ. ওই කායික බලය පිනේ ආනිසස වෙනස්. ප්‍රඥාව කියලා කතා කරන්නේ සතර සතිපට්ඨානෙන් ආරම්භ වෙන පදන. විශේෂයෙන්ම සද්ධාංසාරී ශ්‍රාවකයා ආරම්භ කරන පදනම. එයාට තියෙනවා කියනවා මේ ප්‍රඥා ඉන්ද්‍රිය මාත්‍රය. බොහොම අල්ප මාත්‍රයක් තියෙයි කියලා. ඒතර තේරෙන හැබැයි පටිභානියාට එහෙම නෑ කියන්නේ. හොඳම උදාහරණේ සාරිපුතන. අස්සජි ස්වාමිනාසගෙන් ඒ අස්සජි නැත්නම් උත්තමයන්හසගෙන් ඔය උපසිත පරිභාජකේ ධර්මය අහනවා. සාරිපුතයන්ස ගිහිකාර නෙමෙයි. ඒතකොට පැවිදිද? සංජය ළඟනේ ඒ කාලේ පැවිදිලා අරින්නේ. ඒ කාලෙත් ඒ උත්සාහ කරන භාවනාවට. සාරිපුත මොග්ගලණ උත්තමයන්හස කොලිත උපතිස්ස. එතකොට ගත්ත මේ එයාලට පටිභානේ මේ ඒ කාලේ ලෝකෙ හිටපු උතුම්ම පටිභානේ තියෙච්චයි. වහ වටහගෙන මේ ශක්තිය තියෙච්චයි. ඒ නිසා තමයි ඒ යබදු පටිභාන ශක්තියකින් තමයි තීරණය කරන්න අස්සජි උත්තමයා දකිද්දී පසවමානුගේ අස්සජි ඒ උත්තමයන්හස දකිද්දී පින්නපාතිකේදී දකිනවා මේ භික්ෂුව ළඟන ඒකාන්තයෙන්ම යහපත් ධර්මයක් තියෙනවා, මේ සංසිද්ධීමක් තියෙනවා, මේ ඉරියාපතේ හරියම මේ සංසිද්ධිලා තියෙන්නේ කියලා දුරදිම අඳුනගන්නවා. එයාගේ පටිභානේ ඇහෙන් දැකලා වටහගෙන මේ ශක්තිය කණින් දෙයක් අහලා වටහාගෙන මේ ශක්තිය ෂණික නාසයෙන් ගඳ සුවඳක් දැල්ලා වටහාගෙන මේ ශක්තිය දිවෙන් යම් රසයක් නිඳලා වටහාගෙන මේ ශක්තිය කයෙන් යම් පහසක් නිඳලා දැනගැනීමේ වටහාගෙන මේ ශක්තිය මනසට යම් අරුණක් දැනගත්තාම ඒකේ වටහාගෙන මේ ශක්තිය තියෙනවා. මේක හරි, මේක වැරදි, මේක නිවැරදි, මේක වැරදි, මේක කුසල්, මේක අකුසල්, මේක යහපත්, මේක අයහපත්. තේරෙනවද? අන්නේ මේ විනිශ්චය දෙන්නේ පටිභාන ශක්තිය. ප්‍රඥාවෙන් ඒ විනිශ්චය දෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් දෙන්නේ ඕක නෙමෙයි. ප්‍රඥාවෙන් කෙලින්ම කතා කරන්නේ අර පංච නීවරණයෙන් මෙන්ම ස්වභාවිකින් අත්දකින සමාධි අධි ඥාන දර්ශන කෝණය බුද්ධ ශාසනයේදී. නමුත් ඒ උදෙසා යන්න අවශ්‍ය ප්‍රබල සාධකයක් තමයි පටිභානේ. දැන් දුප්පටි භාන මන්ද බුද්ධ කෙනෙකුට පුළුවන්ද ප්‍රඥාව උපදවන්න? ධ්‍යාන වඩන්න පුළුවන්ද? කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. අන්න ඒක තමයි. එහෙනම් ඕකේ වෙනස. කිසිදාක දුප්පටි භානේ අඩු කෙනෙකුට, දුර්වල කෙනෙකුට, දුප්පටි භාන කෙනෙකුට මන්දත්තා මොහමුත්ත ආදී වල මත්යන් මැදව ගත්තාම පටිභානේ නැති වෙලා යනවනේ. ඇත්තනේ තාත්ත මිනිස්සෙක් විදිහට වටහාගෙන මේ ශක්තිය මෙහි විනාශ කරනවනේ. දැන් මත්යන් මැදව ගත්ත කෙනෙකුට ඇහෙන් දකින ලෝකයේ නිවැරදිව තේරුම් ගන්න බෑ. කන් රැහෙන ශබ්දේ නිවැරදිව තේරුම් ගන්න බෑ. දැන් ගංජා ආදී දේවල්, කුඩු ආදී දේවල් ගත්ත කෙනෙක්. එයාගේ මනස ස්ලෝ. ඒ වගේ මෙයා ඉන්නේ වෙනම මත්විච්ච ලෝකේ. එතකොට එයා ඇහෙන් දකින රූපය එයාට තේරෙන්නේ නැහැ. ඇහෙන් දකින ලෝකයේත් එක්ක වටහාගෙන ශක්තිය නැහැ. වැඩ කරන්නේ නැහැ. අන්නේ වටහාගෙන ශක්තිය දුර්වල කරන එක තමයි මත්පැණින් කරන්නේ. අන්නේ දුර්වල කරන ස්වභාවයට කැමති වෙනවා. මත් වෙනවා කියන්නේ නැත්නම් මේ පටිභාන ශක්තිය මත් කරන. ඕකේ භයානක පාපයක් වෙන්නේ ඒකයි. මේ අපේ මේ ස්වභාවිකව පවතින මිනිස්යාගේ ස්වභාවිකව පවතින වටහාගෙනීමේ ශක්තිය මත් කරලා දාන, දුර්වල කරනවා, විකෘති කරනවා. මේ විකෘතිය තමයි තාත් අපිට තේරෙන්නේ. නිකන් අපිට ඇඟේ පතේ වේදනා දැනෙන්නේ, මනසේ තියෙන පීඩා දැනෙන්නේ, දුක දැනෙන්නේ, తాවකාලිකව සංසිඳෙන්නේ. මේ තමයි තාත් අපේ මිනිස්සෙක් විදිහට ලැබිච්ච පරිභාණේ විහිං අපි විසින් විනාශ කරනවා. තේරෙනවද? ඔන්න ඕකේ විපාක විදිහට අපිට කම්බ විපාක වෙනකොට කවද කරසසර අපි මන්ද බුද්ධිකේ. ඒ අපි කැමති වුණානේ අපේ තිවිච උතුම් පටිභානේ විනාශ කරගන්න. අපේ තිවුණු ස්වභාවික පටිභාන ශක්තිය අපි මෙහි අපි කැමති වුණා ඒක මත් කරන්න. අපි කැමති වුණා ඒක විකෘති කරන්න. අපි කැමති වුණේ ඒ ස්වභාවික වටහාගෙන මේ ශක්තිමත් බවට. මිනිස්සෙක් ඉදිරිය ලැබිච්ච ස්වභාවික වටහාගෙන මේ ශක්තිය විකෘති වෙනවට තමයි අපි කැමති වෙන්නේ. ඒකෙන් තමයි මත්යන් ගන්න එකට. මත්යන් මැදව අරගෙන මේ මත් බවට කැමති වෙන්නේ ඒකයි. මත් වෙන්නේ මොකද්ද? පටිභානේ. තේරුණාද? වටහාගෙන මේ ශක්තිය. එහෙන් ලෝකය දැකලා කණෙන් අහලා නාසයෙන් දැනගෙන කයෙන් විඳින ලෝකේ, නාසයෙන් දැනගන්න ලෝකේ, ගඳ සුවඳ වශයෙන්, දිවේ රස නීරස වශයෙන් දැනගන්න ලෝකේ. ඒ කියන්නේ පවතින ස්වභාවය දැනගන්නවා. කයට දැන් දුක පීඩා වෙහෙසක් දැනනවනේ, ඒ තියෙන දේ ආව දැනනවා. ඒකනේ ඒ මනුෂ්‍ය ස්වභාවය. අන්න එයා මොකද කරන්නේ? මත්යන් මද්දවටියක් අරගත්තාම ඒක අර වටහාගෙන ශක්තිය විකෘති කරනවා. දෝලණය කරනවා, නිකන් මත් කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර తాවකාලික ඔයාට ඒ ආයතන හැ ඇසකරනාසේ දේවකයි මනස ඇසුරු කරන අර ස්වභාවික ක්‍රමයේදී වෙනස් කරනවා, මත්තුන ස්වභාවයකටපත් කරනවා. මත් වෙන්නේ මොකද්ද? පටිභානෙ. පැහැදිලි නේද? අන්න ඕකේ පාප කර්ම විදිහට තමයි බුදුන් වහන්සේ පනවන්නේ. ඒගොල්ලෝ මැරිලා එහෙම නිරේ තිරසලෝකෙ ඉපදුන්නේ නැතොත්, පෙරදලා හරි අල්ප විපාකයක් විදිහට විපාක විදිහට මනුෂ්‍යපතේට ආවොත් මොකද වෙන්නේ? මන්ද බුද්ධිකයි ඉන්නේ. එතකොට ඇහි රූප දැක්කට තේරෙන්නේ නැහැ. කනේ ශබ්ද අහුවට තේරෙන්නේ නැහැ. මොකද්ද කිව්වේ කියලා තේරෙන්නේ නැහැ. නාසයට කොච්චර සුවඳක් දැවුණාද එයාට තේරෙන්නේ නැහැ මේක සුවඳයි කියලා. ඒ කියන්නේ ඒක වින්දනයක් එයා ලබන්නේ නැහැ. මත්පැන් බිවහමදා අපිට දැනෙන්නේ නැහැ වින්දනය අපි ලබන්නේ. අපේ මනස විකෝතේ. එතකොට එයා ස්වභාවයෙන්ම එයාට ස්වභාවයෙන්ම උරුම වෙලා තියෙන්නේ අර මත්තුම් මනස.
ඔයාලා කර්ම දෙක ගන්නාන්ත මම මෙහෙම අයියා. සමාජයේ 100ට 100ක්ම ඔය ආකාරයෙන් මම දැක්කා. හරි. පටිවාහනේ තියෙන එක මේ ප්‍රඥාවයෙන් ගත්තු බවක් තමයි 100%ක් සමාජය තුළ තිබුණේ.
හැමතැනම වගේ උක තමයි ගියේ.
මම ඉතින් අර මේ බුද්ධ දේශනාවේ මේක බලනකොට මේක නොගැලපීමක් තියෙනවා කියලා වගේ මටත් වැටහුණා.
පටිභාණය කියන තැනට ප්‍රඥාව කියන වචනේ දාලා තියෙනවා. පරිවර්තනයට ඒ වගේම උනාසලා මේ පටිභාණ කියන එකේ මේ වචනේ අර්ථය හරියට දීලා නැහැ. පටිභාතු පටිභාණ ගැන වටහා ගැනීම ශක්තිමත් බව. ඒක දාලා නැහැ මම කිසිම තැනක හරි වචන දාලා නැහැ.
ඉතින් ඒක නොගැලපෙන එකක් නෑ නේද නත් අපි ඉවත් කරගන්න
බෑ
නේද රෝහන්සේගේ මේ විදිහට.
හොඳට මතක තියාගන්න ඔය මේ සිංහලෙන් පරිවර්තනය කියවගනිද්දි තියනනම් ආවිෂ වර්ණ සැප බල ප්‍රඥා යන සිංහලෙන් කියනනම් මෙහෙම මොන හරි ආවිෂ වර්ණය සැපය බලය නුවණ කියන ඒ හැමතරම නුවණ කියන කැලලට එකතු කරගන්න වටහා ගැනීම ශක්තිය කියන එක එකතු කළ කියවගන්න. නුවණක් ලැබෙන්නේ නුවණ නෙමෙයි වටහා ගැනීම ශක්තිය. ඒ වටහා ගැනීම ශක්තිය නිවැරදිදේකට එදුවම නිවැරදි නුවණක් ඇති වෙනවා. නිවැරදි නුවණක් ඇති වෙනවා. වටහා ගැනීම ශක්තිය වැරදි පාරකට දැම්මහම වැරදි නුවණක් ඇති වෙනවා. මොකද බෝම්බයක් හදන්න ආයුධ නිෂ්පාදනය කරන්න ඔය තියෙන වැරදි නුවණ. අද ලෝකේ නානා ආකාර නැෂ්ටික මිසයිල් ආදී මේවා තමයි වැරදි නුවණ. නිරේගාමී නුවණ. මේ පටිභාණේ නිරේට යොමු කළදී ඔය අභියාවිත හදනයි කවදාවත් ආත සුගති උපදින්නේ නැහැ. බුදුන් වහන්සේ පනවන්නේ අරසාවගේට වෙළඳාම් පහක් නොකළ යුතුයි කියලා. වණිජ්‍ය සූත්‍රයේ අරසාවකේ නොකළ යුතු වෙළඳාම් පහක් තියෙනවා. ඒක එකක් තමයි අවියවද වෙළඳාම්. කියන්නේ අවියවද නිෂ්පාදනය කරන්නත් එපා, විකුණන්නත් එපා, ගන්නත් එපා කියන. ඝාතනයේ පිණිස පොතක දෙන්නේ නැතුව මේ ලීයක් අපා ගන්න පොරවක් අනමරන්නේ ඝාතනයේ පිණිස යදා ගන්න දේවල් විකුණන්න කරන්න එපා කියන. එතන ආයුධක වේගය. ඒ කාරණා හොඳම දුනු ඉතල කඩු කිනිස්සවල් අර විසිකල ගන්න පිහී ඒ වගේ දේවල් සිරියවල් ඔය තියෙන දාත. අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඝාතනයේ පිණිස යදා ගන්න ආයුධ කරන්න එපා කියන. හැබැයි සමාජයේ තින් සිද්ධ වෙනවා කෙනෙක් දරටියක් පලා ගන්න පොරවක් හදන එක කැත්තක් හදලා මේව සුද්ධ කරගන්න. ඒ දේවල් තින් සිද්ධ වෙනවා. නබුලක් හදලා දෙන එක. එහෙම ඒ ආයුධ කුවට අපි ගන්න ඉතින්දි මේ ඝාතනය හෝ සත්ත්ව හිංසාව සත්ත්ව ඝාතනය පිණිස පවතින දේ වෙන්නේ. ඒ කියුවහම T56 පිස්තෝල බෝම්බ නැෂ්ටික මිසයිල් දක්වාම යනවා. රිවෝල්වරේ ඉඳන් බෝම්බේ ඉඳන් රිවෝල්වර එකේ ඉඳන් අර උඩම තියෙන නැෂ්ටික මිසයිල් දක්වාම යනවා. දැරට ලෝකෙ තියෙන නැෂ්ටික මිසයිල්නේ භයානක මේ. ඔතෙන්ටම යනවා. ඕක තමයි තාත කතාව. එතකොට අද සමාජයේ තියෙන හැම කෙනාම ඒක නේ තාත මේ මිනිස්සු මහා මුලා වෙලින් අද ලෝකයේ තුල බෞද්ධ සමාජය. ඒ කියන්නේ සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා යම් ලෝකෙක ඉංග්‍රීසි හරි වේවා බෞද්ධ කියලා දෙයක් ලෝකේ තියෙනවනම් ඔය හැමතැනම වගේ මිනිස්සු බහුල වශයෙන් හිතන් ඉන්නේ මේ යහපත් දේ කරාම ප්‍රඥාව ලැබෙනවා. ඒ නිසා නේද තාත හැම කෙනාම නිවන පතන්නේ. හැබැයි බුදුරජාණන් කියනවා මේ නිවන පතන්න එපා. නෑ යාචන හේතු නපත්‍ය හේතු යදින්න එපා කියනවා යමක් කරලා යදින්න එපා කියනවා නේද? ප්‍රාර්ථනා කරන්න එපා කියනවා. අපි මිනිස්සු දන් දීලා ප්‍රාර්ථනා කරනවා. වැඳුම් පිදුම් කරලා ප්‍රාර්ථනා කරනවා. බුදු පිළිමයකට හරි කොහේ හරි මොකට හරි මල් ටිකක් තියලා ප්‍රාර්ථනා කරනවා. බුදුන් වහන්සේම කියන්නේ. ඒදී බුදුරජාණන් වහන්සේ දන්නවා මේ පටිභාණය රැස් වෙනවා. වැඳුම් පිදුම් කරාම කොහේ හරි ගෞරව කළ ඉස්තනකට ගෞරව කළාම පටිභාණය වැඩෙනවා. ඒ පටිභාණයෙන් එයා කරපු දේට අනුරූපී දේ ලැබෙනවා. යහපත් ක්‍රියාවෙන් යහපතක් විඳිනවනේ. හැබැයි නිවන් දකින්නේ. නිවන් දකින්න නම් ඒකායන අයම් මග්ගෝ භික්ඛවේ සත්තාන විසුද්ධිය ශෝක පරිද්ධවානං සමතික්කමයි දුක්ඛ දොමනසන අත්තංගමයි නිබ්බානස සච්ච කිරියයි. මොකද්ද මෙන්න මේ චත්තාරෝමයේ සතිපට්ඨ සතරතිපට්ඨාන කියන එකම එක මාර්ගය. කෙනෙක් සසර දුකින් නිදහසෙන් ජාජරා මරණ ඉක්මවා යන බල දුක් ඇඳීම් වැළපීම් ශෝක වීම වලින් ඉක්මවා යන සංසිදුවන් දෙන එකම එක මාර්ගය කියනවා. තින් කරලා එහෙම කරන්න බෑ.
නැත්නම් ඒතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට මේ තේරෙන්නම නෑනේ මේ ප්‍රාර්ථනා කරලා මේක ලබන්න බෑ කියන්නේ.
ඔව්.
දැන් ඉතින් මේ සාමාන්‍ය ජීවිතේදී අපි කියමුකෝ මේ නිවම්මක වෙනම දෙයක් මේ සාමාන්‍ය දෙයක්.
අනිවාර්යයෙන්.
අපි කියමු කොයි තැනක් කරගන්නද කියන්නේ.
ඔව් ඔව්.
නේද?
ඔව්.
කොටෙම දින අපි ගාගන්න කල පොල් ගෙඩියක් කඩා ගන්නවා කියමු.
ඔව් ඔව්.
පොල් ගෙඩිය මේ ප්‍රාර්ථනා කරලා මේ බිමට වැටෙන්නේ නැහැ නේද?
සාදු සාදු.
එතකොට අපි මේක වීර්ය කරලා ගහේ නැගලම කඩාගන්න.
ඒ විදිහට ක්‍රමයේ බුද්ධිරණ ගහට නගින්න ඕන.
ඔව්.
ඒකට යම් වලල්ලක් හරි මැෂින් එකක් හරි දාලා ගහට නැගලා ගෙඩිය කරකවලා ගෙඩිය බිමට ගන්න ඕනේ. ඒකත් ලා එකක් නම් පැලෙන්න බෑ. එක බෑගි හරි දාම් බහින්න ඕනේ. කියන්නේ ලපටි ගෙඩියක් ගන්න නම් වතුරට යන්න. ඒ වගේ ඒකන ක්‍රමයක් తీරන තමයි පිළිපදින්. අන්න ඒ වගේම තමයි තාත සාදු සාදේ තාත්තයි උපමාව.
ඒක ක්‍රම කියද්දී ඇයි මේ මිනිස්සු
මේකට විතරක් ක්‍රමේ හොයන්නේ?
අන්න ඒක තමයි.
හේතුව තමයි තාත අවාසනාව මිනිස්සුන්ගේ. මිනිස්සුන්ට තියෙන අවාසනාව බුදුන්හස පනවන දාත මේ ඒක තමයි කියන අවාසනාවේ ලකුණ. ඒ කියන්නේ තම මේසා මේ බුදුන්හස කෙනෙක් ඇවිල්ලා මේසා මේ නිවැරදි මාර්ගය ලෝකෙට පෙන්වලා දෙනවා. ඒ තාත්ත මිනිස් මේ මාර්ගේ ගමන් කරන්නේ අර බුදුරජාස පනවන තාත්ත මේ මජ්ක්‍ධිම නිකායේ තුමන පොත්හාසේකේ තියෙනවා ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනා මගේ ජීවිතේ ඵලෙණීම බලපු සූත්‍ර දේශනාව. ගණක මොග්ගල්ලාන සූත්‍රය මගේ ජීවිතේ උතුම්ම සූත්‍ර දේශනාව ඵලෙණීම බලපු. ඒ ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී බුදුරජාසේ ගණක මොග්ගල්ලාන කියන ඒ බ්‍රාහ්මණයට ඔතෙන්දී ඒ බ්‍රාහ්මණය අහන ඔයගේ ප්‍රශ්නේ ස්වාමීනි භාග්‍යතුනාස මේ නිවන් ඇත්තටම නිවනක් තියෙනවද? ඒක කියලා දෙන්න තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් උපවාසී වැඩ ඉන්නවද? ඒක උපවාසී දේශනා කරනවද? ඇයි අහනෝ මේ සත්‍යෝ මේ යන්නේ නැත්තේ? මේ ගහන ඔක්කොම දෙනා ඇයි යන්නේ නැත්තේ කියලා අහනවා. එතකොට අහනවා මේ ගණක මොග්ගල්ලානේ මම ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්නම් කියලා. දැන් ඔබ දන්නවනේ දහනවා මේ සවැද්දොරෙන් දැන් රජගහනුවරට යන්නේ පාර. ඔව් ස්වාමීනි ගාතන මම හොඳට දන්නවා කියලා. මම උපදුණින් මෙහි කියනවා. මම හොඳට දන්නවා කියලා මේ මාර්ගය කියලා දෙන්න කියන්නේ. එහෙනම් මොග්ගල්ලානේ ඔබෙන් ඇවිල්ලා අහනවා යම් පුද්ගලෙක් රජගහනුවරට යන පාර. හරි සවැද්දොරට කියන්නේ. තොර ඔබ කියලා දෙනවා මෙතන යන්න අසවල් තැනින් අහේ බඹට හැරෙන්න ඉතින් මෙහෙම හම්බුවේ මෙහෙමම කියලා මාර්ගය කියලා දෙනවා කියලා. එතකොට මේ ඒ පුද්ගලයා ඒ ඔබගේ මාර්ගය අහගෙන හැම එක්කනම ඒ තැනට යනවද කියලා අහනවා. ස්වාමීන් වහන්සේ බාගෙන ඇතම් පුද්ගලෙක් යනවා කියනවා ඇතම් පුද්ගලෙක් යන්නේ නැහැ කියනවා. එතන අන්න ඒ වගේ මේ කියනවා. එහෙනම් තථාගතයන් වහන්සේ කරන්නේ මාර්ගයේ අක්කාතාරෝ මේ තථාගත. මාර්ගය කියartifactId විතරයි කියන තථාගතයන් වහන්සේ කරන්නේ. ඒ තමන් මේ මාර්ගයේ නිවැරදිව දැනගන්න ඕන මොලේ. අපි කියලා දෙන්නේ තත් ආදිකාලයන් මැදිකාලයන් පරිවර්තන වශයෙන් අන්‍ය වශයෙන් මේක දැනගෙන ඒ දහම් දෙනු මැති කරගෙන ඊට පස්සේ ආ මාර්ගය යෑම ගමන් කරන්න ඕන. කාටවත් බය කියන එක එක්කන් යන. ඒකට දැනගන්න ඕන මොලේ මෙයන් ඕන ප්‍රතිපදා. අර පොල් ගහට නගින්න ඕන කියන ජීවිතේ නැගල නැත්නම්. එයා නැගපු එකෙන් අහ ගන්න ඕන, ඉගෙන ගන්න ඕන. කොහොමද පොල් වල හදාගන්නේ? ඒකේ යාගේ සයිස් එකද? එක්කෝ මැෂින් එක නා පොල් ගස් නගින මැෂින් තියෙන නේද? ඕක අටවගන්නේ කොහොමද? ඒකල ගිහින් කොහොමද පොල් ගෙඩිය කරකවන්නේ? කපලද නැත්නම් කරකවනද? ඒක ලපටි ගෙඩිය මොනවද? මෝරුපු ගෙඩිය මොකද්ද? පොල් මේ කිරිගන්නේ මොන වගේද කියලා ඉගෙන ගන්න එපා. කුරුම්බ කන්නේ මොනවද? ලපටි ලොඳ ගන්නෙ මොනවද? නැහනම් කුරුම්බ ඇටි මොනවද කියලා දැනගන්නවා. අන්න ඒ විදිහට ඉගෙනගෙන යා ඒක කරනවා. ඒ වගේම කියනවා මාර්ගය කියලා දෙන මමත් ඉන්නකොට තැබෑම වශයෙන්ම පවතින නිවනකුත් තියෙනකොට ඇතැම්ම මාර්ගය අහලා යනවා කියන ඇතැම්ම යන්නේ කියලා. ඉතින් තාත්තා ඒක අද තියෙන අවාසනාව තමයි. අපේ අය තාත්තා මේක මේ අර
වුණු කරන්න තියෙන
අන්න හරි. ඒ කියන්නේ තමයි අපේ මිනිස්සු අද තාත්තා මේ පුරුදු වෙලිනා මන් දකින්න ලොකුම කුසලයක්. මේක තාත්තා මේ අපි පන්සලට යනවා මමත් කරුදේ. පන්සලට යනවා ආරණ්‍යට යනවා දහම්මක් කතාවක් තියෙයි කියලා අහනවා. ගිහින් අහන් ඉන්න සාදු කියලා එනවා. හැබැයි තාත්තා මේ බුදුන් වහන්සේගේ සෝද්දේශනාව මේකයි මේයි ධර්මයේ මේයි විනේ මේක අපි හදාරන්න ඕන මේකයි මෙහෙමයි පනවල තියෙන බුදුන් වහන්සේ කියලා අප කවුරුත් ඉගෙන ගන්නෙත් නෑ, දන්නේ නෑ අපිට ඒවා මෙහෙම කරපල්ලා කියලා සමාජයෙන් අපිට දෙන්න බෑ පණිවිඩයක් කවුරුහරි. දරුකටියුතු ගිහියෝ කයිද? ඒ අය දන්නේත් නෑ කිව්වෙත් නෑ. අපි දන්නේ නෑ සතර පාය ගැන. මම අහලා නෑ ගිහි ජීවිතේ. තියෙනවා අර පන්සලේ චිත්‍රවලත් තියෙනවා. නිර්ගය තියෙනවා මෙහෙම මේ යම පල්ලු ඉන්නවා කියලා දන්නවා. මෙහෙම යෝගට යන්නේ පවු කරාම මෙහෙම වෙනවා. මෙන්න මේ පවු දස අකුසල් වලින් නිර්ය යනවා කියලා එහෙම දැනග හිටියේ නෑ. දස කුසල් කියන වචනේවත් දැනග හිටියේ නෑ. දස අකුසල් කියන වචනේවත් දැනග හිටියේ නෑ අර්ථසයි. නම නම් ඇහිලා තියෙනවා අපි ඉස්කෝලේ දහම් පාසල් පොතේ ලිව්වා. දස පුණ්‍ය ක්‍රියාදී කටපාඩම් කළා. හැබැයි මේ අර්ථයක් තේරුම් ගන්න හිටියේ නැහැ. ඒ නිසා මේ වචනවල අර්ථ අපි දන්නේ නැති නිසා පිටේව ගහන්නේ නැහැ. අපි ඉස්කෝලේ පොතේ සීමා වුණා. දහම් පාසල් පොතේ සීමා වුණා.
අපිට විවාද පාස් කරගන්න
ඉස්සරහ එච්චරම කටපාඩම් කරලා ලිව්වා. ඒක තාත්ත මේ අන්‍යාගමිකයෙකුුණා තෝ කරේ. පොඩි දෙයක්. න යාචනා හේතු න තත්න හේතු. ඒතොර යැදීමකින් ප්‍රාර්ථනාවකින් මේක කරන්න බෑ. අර අපේ මිනිස්සුත් අතේ කේවි සුපර් මාකට් එකකට කාගේස් එකට ඔය මොකට හරි ගිහිල්ලා බඩු ටිකක් අරන් එන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි අද මිනිස්සුන්ට මේ නිවන. ඒ කියන්නේ යාළට ගියා ගත්ත එහෙම තියෙන නැතුව මේක මේ ඉගෙනගෙන මේක නැවත නැවත කටපාඩම් දීලා බුදුරජාස පණවකට මේ ඕනේ නැහැ. බුදුරජාස පණවන්නේ එහෙමනේ. නිවන් දකින්න වැඩපිළිවෙල ඉගෙන ගන්න ඕන මුලින් ගුරුරේකට ගිහින් සුතා. ඊට පස්සේ කයා දරා ගන්න ඕන දතා. එහෙම දරා ගන්නකොට යා නොදන්න නොතේරි දැන් ඔය තාත්තා දැහුවේ වචනේක වචසා ಪರಿචිත වචනේක ආත්මස අර්ථය දැන ගන්නවා. වචසා ಪರಿචිත දැන් ප්‍රඥාව කියන්නේ මොකද්ද? එතකොට පටිභානේ මොකද්ද? එයාට ප්‍රශ්න එනවා මේක දරා ගන්න හදනකොට. අද දැන් තාත්තලා ඔය තමයි මේ වචසා ಪರಿචිතව දුන්නේ. තිසරණ සරණ ලබන්නේ අංග පහක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි සුත මොලින් මහනවා. ඒක අහපු දෙය බුදුන් වහන්සේගේ ධර්මත් කියව ගන්නවා. සුත දත ඒක දරා ගන්නවා. තුනට පැනනවා මේ දරා ගන්න කෙනාට ඇති වෙන ප්‍රශ්න. මේ වචනේ අර්ථය මොකද්ද? මේ වචනේ අර්ථය මොකද්ද ආදි වශයෙන්? අන්නේ වචනයක ආත්මස හඳුනා ගැනීම. දැන් තාද තේරුණාද? දතර මම මේ කරේ වචසා පරිත්‍යාව විස්තර කරන එකත් අතර. පුණ්‍ය සහ ප්‍රඥා කියන එකේ අර්ථය, ප්‍රතිබහණය සහ ප්‍රඥාව කියන එකේ කුසලයේ පුණ්‍යයේ වෙනසයි අද කියලා දුන්නා. වචසා පරිත්‍යාව. මේ වචනෙහිලා වචනය හා බැඳී පවතින තාත්පස හඳුනා ගැනීම තමයි මේ කියලා දුන්නේ. එක කෝණකින්. එතනත් මේ වචසා පරිත්‍යාව දැන් තාතර මනසට පෙළ ගැහුණා නේද? අන්න මනස අනුපේක්ෂිත හතරණියගේ. අන්න ඒ කාරණාවේ තාතර නැද්ද පිරිසුදු දැක්ම බුදුන් වහන්සේගේ දහමට අනුව? දිට්ඨිය සුපිරිත ඔන්න ඔයංග තාතෝ මේ විදියට අර ආදි කල්යනා වශයෙන් මජ්ජේ කල්යනා වශයෙන් පරිවසන කල්යනා වශයෙන් පිරිසුදු කර ගන්න ඕන ඔයංග පහතුල පිහිට. අහන්න ඕන, එක දරා ගන්න ඕන, නොදන්න නොතේන වචන හඳුනා ගැනීම තියෙනවනම් ඒව දහම් ගුරුවරයෙකුට පැමිණ අහන්න ඕන, අහලා ඒව පිරිසුදු කර ගන්න ඕන, සැකකුස් දුරු කරගෙන මනසින් පෙළ ගැස්ස ගන්න ඕන. ධම්මලකට පුරුක් එකතු කරලා ධම්මලක හදා ගන්නවා වගේ. මල් මාලාව ගොතා ගන්න කෙනෙක් මලින් මල එකතු කරලා මල් ගුයක් ගොතා ගන්න. ඒ වගේ ඒ මාලාව හදා ගන්නවා. පෙළ ගැස්ස ගන්නවා. 1 2 3 4 5 කියලා ලස්සන පෙළින් පෙළ. අන්න එහෙම මනසානුපීකිත මනසින් අර ධර්මයට අනුව ලස්සනට පෙළ ගැස්සා ගන්නවා. ඒක යා හොඳට එයාට අධීක්ෂණය කරන්න පුළුවන්ගේ දැනුම. අන්න මනසානුපීකිත. දික්තිය සුපටිත. අන්න එතනම එයාගේ දැක්ම සුපිරිසුදු වෙලා යනවා. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන තියෙන දැක්ම හාත්පස පිරිසුදු වෙනවා. එතන තම කියන්නේ අද මිනිස්සුන්ට කොහොමද කෝන්නේ? බුදුරජාණන් වහන්සේ පනවල තියෙන මේක අහන්න ඕන, ඉගෙන ගන්න ඕන, මේක දරා ගන්න ඕන, නැවත නැවත කටපාඩම් දෙන්න ඕන ඒ ගුරුවරයා වෙත ගිහින්. අද මිනිස්සුන්ට මේ අර ෂොපින් යනවා කියන්නේ කොහරි කඩ කොහේකට ගිය තැනකට ගිහින් අර බඩු ටිකක් අරන් යනවා වගේ මේක ඔක්කොම ළඟින් තියෙනවා. ඒ කියන්නේ අද අටපිරිකර අපි හදාගන්නේ අටපිරිකර තියෙන පන්සලේ ඒ පන්සලේ එකම විකුණන අපේ මිනිස්සු මොකද කරන්නේ? පන්සලට ගිහින් සල්ලි බඳලා ඒ යට පිරිකර යන අරහඳුරන්නම් දීලා ආපහු එනවා. ඒ හඳුරු ඒ යට පිරිකරෙම තියලා නැවත 5000යි 3000යි 1000යි 2000යි කියලා විකුණනවා. එතකොට මේක පිනක්ද තාත්තා?
පිනක් වෙන්න හේතු වෙන්නේ
නැහැ. හැබැයි අට පිරිකර කියලා හදාගෙන ඉන්න හැබැයි මේ බුදුරජාණන් වහන්සේ පණවපුවද? නැහැ.
නැහැ.
ඔව් බුදුරජාණන් වහන්සේ පණවපුවද නෙමෙයි. මේව තමයි ආචාර්යවරු එක එක අය පුතුජන අය හදපු දේවල්. මේව බුදුරු පණවපුව නෙමෙයි. බුදුරු පණවන්නේ සිව්පසේ. අද අටපසයක් ඇස අටක් අට පරික්කාරණේ සතර චතු පරික්කාරයක් තමයි බුදුන් වහන්සේ දෙන්නේ. පින්නපාත සේනාසන චීවර ගිලානප්පති ඔය හතරටයි සියල්ලයි ඉතින්. ඒතොර අදාර වඩනාගේ ටික පහතරේ තුන් චීවර ඔය ටික දැන් අද බිස්නස් එකක් කියලා නේද?
ඉතින් තමයි නන්ද මේ දැන් පිළිකර කිව්වහම දැන් විශ්ව සංඝයාට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා සිවුරු පිළිකර දින
දේවා.
ඔව්. අපේ සිවුරු පිළිකරේම කිව්ව හතරම
කියනවා. සාදු සාදු.
ඔව්. එතකොට දැන් මේ ප්‍රමාණය ඉක්මව බොහෝ පිරිසක් මේව පූජා
කරනවා.
ඔව්. උන්වහන්සේට අවුරුද්දකට සෑහෙන මේ
ඔව්.
රෙදි පිළිකරනේ සාමාන්‍ය අවශ්‍යතාවයෙන් ඊට වැඩිය වැඩක් නෑ. ඊට පස්සේ ඉතින් මේවා තව දෙන්න ඕන තරම් අය ඉන්නවනේ ඊට පස්සේ මේක ඉවර වෙනකොට.
එහෙමයි.
ඉතින් මේවා රැස් කරනවනේ එහෙම.
ඔව්. අද තියෙනවා. ඒකට තාත්තා මෙහෙමයි. දැන් ඕක මොකක්ද දැනගන්න ඕන තාත්තා.
රස් කිරීමෙන් එතන සමහර විට විසුණුවට මේ ආර්ය මාර්ගයේ ගමන් කිරීම අපහසුතාවයම ඇති වෙන්න බැරිද මේ?
ඔව් මේ
රස් කරන්න මේවා කාලයක් යනවා මේවට වෙනම කැප කරන්න ඕන මේවට වෙනම මේ අල්මාරි කබඩ් තියෙන්න ඕන එහෙම නැත්නම් මේවා විකුණලා නැවත කඩේට මුදල් එහෙම ගන්න. එතකොට මේ නිවන් මාර්ගයට බාධා වෙන්න හේතු වෙන ගොඩක්
ඔව් තියෙනවා. හොඳයි හරි දාපු. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පනවන කාරණාවක් තියෙනවා ඒ කාරණාවේ. ඒ කියන දාත එදාන භික්ෂුනාසලා දහස් ගණනක් හිටියා. එතකොට අපිට තියෙනවා භාණ්ඩාගාර සම්මුතියක්. භාණ්ඩාගාර තියෙනවා. භාණ්ඩාගාරයේ පත්කන කෙනෙක් ඉන්නවා. පාත්‍ර බෙදන්න වෙන කෙනෙක් ඉන්නවා. චීවර බෙදන්න වෙන කෙනෙක් ඉන්නවා. ගිලම්පස වලටයි ති ඔය සත්හා කරන මේ පැණි ගිතෙල් ආදී ඒ වගේ බටර් වගේ දේවල් තියෙන ඒවා බෙදන්න වෙනම කෙනෙක් ඉන්නවා. ඒවා මේ තැම්පත් කරන්න වෙනම සැලි. මේ පැණිත් ගන්න වෙනම ඒවා වෙනම තුන. හැබැයි තාත්තා අද අපේ රටේ එක දකින්න නැහැ. එදා දහස් ගානක විචුනාසල එකතන. එතකොට උතන සමාහලට 10 20 ලෙඩ වෙනවා. මොන හරි වෛරස් මොන හරි දෙයක් આવොත් එකතන 100 200 මොන ලෙඩ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැන්වල එලා වෙනම ගිලාන ශාලා තුන ගිලාන උපස්ථානයේ ශාලා. අදි වෙනම තුන තාත්තා ශාලා පදනම. ඔය ජීවිතානාරාමයේ කියන්නේ පරිපූර්ණ සියල්ලේ සියල්ල පිරිපුන් උතුම් සේනාසනය. සියලු දේවල් තුනක් සියලුම උපස්ථානයේ පිණිස පතින සියල්ල තුන 500ක් ගිලමුණත් එතන ඒ අවශ්‍ය සියලු උපකරණ තුනක්. ඒතර නැත්ත අන්න එහෙම උනේ. හැබැයි මුල් යුගයේ නෙමෙයි, පළවෙනි අවුරුදු 5 වගේ යද්දි මුළු ලෝකෙ වට පිටාවෙම තථාගතතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ හිරු මඩල ගැන අහන්න ලැබුණා. දැක්කා ඉරදීන් ගිහින් තැනින් තැන නොයෙක් රට රාජ්‍යවල මිනිස්සු මේවා දැක්ක දැකලා දහස් ගණනින් ආව හොයාගෙන බුදුනාස් හොයාගෙන පැවිදෙන්නේ දහස් ගණනින් ආවේ සත්තමාර ප්‍රදේශවල 500 100වම ආව මිනිස් ඇවිල්ලා ගත කැදිනකොට ශීඝ්‍රයෙන් වැඩුණා රාත්‍රිය දා ජම්බුද්දීපයෙන් මෙතේ කෝටියක් විතර පැවිද්දු මුළු ජම්බුද්දීපයෙන් ඒ කියන්නේ අෆ්ගාන් පාකිස්තාන් ඔය රුසියා පැත්තට යනකම්ම ඔයගේ මහා හාත්පස වැතුණා තාත මේක අපේ ලංකාවේ තායිලන්ත ලංකාව නේ දැන් හෙළ දීපය මේකේ නම ජම්බුද්දීපේ ඉන්දියාව මේක හෙළ දීප නොයේ බුරුමේ කියයි තායිලන්තේ කියයි චීනේ කියයි ජපානේ කියයි අප්‍රමාණ පැතිරුණු සසුනක් මේක තෝරු හොඳ ඒතකොට තමයි තනින් වැඩිපුරම හිටියේ බුදුනාසය සසු කරගෙන පිරිස ඒ ඒ රටවල තුන අපේ ලංකාවේ තුන සසු අපේ ලංකාවේ බුදුනාසය සසු හිටියා තාත්තා ඔය විද්දී එතකොට අර භික්ෂුන් වහන්සේලා එකතන 1000 නම් සමහරවල් 2000 නෝ 1400 එකතු වෙනවා සමහර දවස්වල ඔය වස් කාලේ හැම විචුනසල 3000 එකතු වෙනවා ජේතනාරාමෙට 5000 එකතු වෙන අවස්ථා තියෙනවා. කොහොම එනවද? කියන්නේ එක දවසේ නෙමෙයි. මාසයක ඇතුළත 10000 විතර ඇවිල්ලා. ඔය මාසෙ ගෙවෙද්දි. ඒතර තාත්ත චීවර අවස්ථා තියෙන විචුනසල සමහර අය. ඇයි? ඒ කාලේ අද වගේ යාන වාන නැහැ. අද වගේ ගුවන් යාන නැහැ. එතකොට කිලෝමීටර් 100 ගණන් ගෙවමින් තමයි දුර ඉඳන් එන්නේ සමහර ලාවට. මෙහෙම මේ වගේ පාරවල් හැම අඩුයි. අශ්වකරත්ත තමයි ඉදා ඇත්‍යාන අශ්‍යාලියෙන් තාත්ත තුනේ වැඩිපුර නැව බොටය තුන මොකද තමයි එතකොට මේ ඒ නිසා බුදුරජාසේ පෙරම පසු කාලෙක බාණ්ඩාගාර සමුති පැනෙමු චීවර වෙනම තැම්පත් කරන්න කබඩ් ඒවද පැනෙමු බුදුන්හස පනෝකව හැබැයි තාත්ත අද තියෙන ප්‍රශ්නේ භික්ෂුන් වහන්සේලා දෙනම ඉන්න තැන භික්ෂුන් වහන්සේලා එකනම ඉන්න තැන චීවර සිය ගණනින් පාස්තර 20-30 එතකොට මේ නොයේ එක එක දේවල් 500 විතර ගැලපෙන තියෙනවා මෙන්න මේක බුදුන් වහන්සේ අක්කපයි පනවපු පාකීපු දෙයක් අපිට තියෙනවා තාත්ත මේ බුද්ධ ශාසනේ මේ තථාගතයන් වහන්සේ ගිහි ශාවකයට පනවලා තියෙනවා ගිහි ශාවකයා තීරණ කරන්න එපා සම්මා සම්බුද්ධ ශාසනේ භික්ෂුන් වහන්සේලාට දන් දෙද්දි තථාගත සම්මා සම්බුද්ධ ශාසනේ පැවිද්දා වික්කුණියක් හෝ භික්ෂුවක් හෝ වේවා පැවිද්දාට දන් දෙන්න ගිහියාට සීමා කරන්න එපා කියනවා. ගිහිය ඇති වෙන දෙන්න කියනවා. පිළිගන්න කෙනා දන්නවා කියනවා බුද්ධ ශාසනය නම්. කියන්නේ එයා බුදුන් වහන්සේගේ ධර්මය නම් එයාගේ ජීවිතේ තියෙන්නේ. එයාලා දන්නවා කියනවා
ගන්න
ප්‍රමාණ අත්‍යවශ්‍යතාවය එයාලා දන්නවා කියනවා. එයාලා කවදාවත් ඒක බුදුන් වහන්සේගේ ඒකාන්ත සරත්ත ඥානීය පණුව පැනගීමක්. බුදුන් වහන්සේගේ සසුනේ පැවිදි ශාවකය කියන බුදුන් වහන්සේ දීපු ඒ කියන්නේ උතුම්ම සාක්ෂිය. ඒ කියන්නේ නැනකොත් උතුම් ගෞරවයක් තමයි ඒක. ගිහි ශාවකයර කියනවා ඔබලා තීරණය කරන්න එපා බෙදෙන බත් හැඳි ප්‍රමාණය. ඔබලා තීරණය කරන්න එපා බෙදෙන වෑංජන ටික ප්‍රමාණය. ඔබලා තීරණය කරන්න එපා සිව්පස දෙන එක. කුටි හදන ප්‍රමාණය, චීවර දෙන ප්‍රමාණය ඔබලා තීරණය කරන්න එපා. ඔබලා ඇති වෙන්න දෙන්න මගේ සසුන පැවිදි ශාවකයට. බික්කෝ බික්කුණි කියන පැවිදි ශාවකයට ඕන තරම් දෙන්න. හැබැයි එයාලා දන්නවා කියනවා ගත යුතු බත් පිළේ ප්‍රමාණය, වෑංජනේ ප්‍රමාණය, සිවුරු ප්‍රමාණය, සේනාසන ප්‍රමාණය එයාලා හොඳටම දන්නවා කියලා. සැබෑ නිවන් මඟ අඳුනගත්ත කෙනා එයාලා 100%ක් දන්නවා Tamanta sappaya asappaya krama wie. එතන තාත්ත එතනත් ඉන්නවනම් 1000 අන්නේ 1009ට අයිති ප්‍රමාණය සහ අතිරේක වශයෙන් අයිති ප්‍රමාණය තමයි තියාගන්න. ඒ කියන්නේ හදිසියකට ගන්න චීවර දැන් 1000ක් විතර ඉන්නවනම් චීවර 20ක් 50ක් වැඩි වුණාට කමන්නේ හදිසි මීයෝ කාලේ 1009කින් මොන හරි කුගින්න මොන හරි දෙකර වෙලා අතන සිවුරු 50ක් වගේ වැඩි වුණාට කමන්නේ අතිරිතේ. තියනේ මේ ප්‍රමාණය. හොඳේ ඊට 100 500 තියාගන්න ඕනේ. නමුත් මොකද ගිහිදායක ඉන්නවද වර්තන කියලා දෙයක් කර ගන්න හදිද? නමුත් 50ක් වගේ වැඩිපුර තියාගත්තට කමක් නැහැ. ඒ වගේ තමයි. එතකොට සේනාසන වල දැන් ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට කියමු. හරි කියමු තියේ කියලා එන පාවිච්චි කරන තැනක. කොට්ට පාවිච්චි කරන තැන කොට්ට තියේ කියමු. ඉස්සරණ ලෑලි කොට්ට කාත් තුන. අද ඔය සිනුදු කොට්ට පාවිච්චි කරේ නැහැ තථාගතසාව කියමු. එදා ඒක අද උඩ අදත් වර්තමානයේ ඉන්නවා එහෙමයි. තරදාතන් එලි කොට්ටේ පාවිච්චි කරේ කියන්නේ ලෑල්ලා කොට්ටේ විදියට ලෑල්ල තමයි පාවිච්චි කරේ කොට්ටේ පොඩක් ගන ලෑල්ලක් තියෙන ලෑල්ලක් තුන චුට්ටක් නියම් වක් වෙන්න පොඩ්ඩක් ගහලා කොහොම ඒ තුන සමහරව නිකම්ම ෆ්ලැට් ඒවා එතනදාත ගණකම අnder කහමාරක දෙහික වගේ ගණකම ලෑල් ලෑල් ගැල තමයි කොට්ටේ තියන් ඉති ලෑලි කොට්ටේ තමයි පාවිච්චි කරේ 1800 කාලේ සීළු දෙනා එතකොට ඒවා නඩත්තු නැහැ නේද හිස අර පොඩ හිස උස්සින තියෙන නිසා දෙයක් තියන් ඉන්නා අපිට අකප දේවල් තියෙනවා අද මේ සෝපා මේවා ආරාණ්‍යයකට පූජා කරන්න තහන අකපයි ගිහියන් විසින් පණෝපදයක් පාවිච්චි කරන්න පුළුවන් ගිහි ලෝකයේ තුල ඒ ගිලන්නෝපි අර වගේ සුඛ විහරණීයත ඇඳන්වල ඉන්න බෑ ගිලන්නෝපි අපිට අකපයි තහන මහසයන කෙන තැන්නයි එතකොට මේවා ආරණ්‍ය තුලේ මහසයන අපිට මේවා ආරණ්‍ය තුලදී පරිහරණය කරන්න තහන. ගිහි ගෙදරකදී මේක පනවල තියෙන අපිට පුළුවන්. එතකොට ගත්ත මේ
තාවකාලිකනේ
දැන් ගිහි ගෙදර ගිහි ගෙදර ගිහි මිනිස්සු දැන් අපිට ඕන දේ දෙන්න බෑනේ යාළුවනේ. එතකොට ඒ ගියහම මේවයි අවශ්‍ය විදිහට ඉන්න කියනවා. හැබැයි මේ වගේ එක අපිට හාන්සිල නිදා ගන්න බෑ. නමුත් කකුල් දෙකල මෙහෙම වාඩිලා ඉන්න පුළුවන්. හැබැයි නිදා ගන්න බෑ මේ. නිදාගත්තු තැන.
වෙනමට රේම් කරන්නත් තිබ්බා.
හැබැයි ගිලන්න පුළුවන් ඒකේ. දැන් ගිලන ස්වභාවයම. එතකොට අද වර්තමාන ස්වභාවය. මේ වර්තමාන ලෝකය තුල අද මේ මිනි අද සාමිනහසලාට මේ මුදල් එකතු කෙරෙලක් තියෙනවා. මෙන්න මේ මුදල් පරිහරණය කියන දේ බුදුනාසික සසුනේ අගපයි. අපි ඒක තාත්ත කලින් ඉදිරිපත් කළා අංක 20 21 ආදී තැන්වල මේ බුදු සසුනේ පිටුර මුදල් පූජා කිරීම කැපකපාදී දේවල් කතා කළා අංක. ඒ සදාහන් කතාවල. එතකොට තාත්ත ඒකේ හාත්පස කතාවරම් මම ඉතින් දී විස්තර කරන්න නැහැ. එතකොට මෙන්න මේ මුදල් පරිහරණයත් එක්ක එතකොට වර්තමානයේ මුදල් ලැබෙන කඩු නිසා මොකද කරන්නේ? මිනිස්සු ස්වභාවයෙන්ම කැමති ඉන්නේ සිවුරක් පූජා කරගන්න. පාත්‍රය පූජා කරගන්න. ඒ නිසා තමයි අර පූජකරපු පාත්‍රි පූජකරපු දෝසුරු කටලා නැවත නැවත පන්සලින්ම විකුණනවා. ආරාණ්‍ය වලින් මන් දන්නේ නැහැ. මම දන්නේ විදිහට ආරාණ්‍ය වලට යනවා දන්නේ නැහැ. අද වර්තමාන පන්සල් සභාවේලා හරි වේවා. එකක තමයි අපිට ආහන්න ලැබෙනවා. මේ කොළඹ ප්‍රදේශයේ ඕවතරන් අපිට ඇහෙන්න ලැබෙනවා. තනින් තන පිළියන්දල කියයි. මේ මහරගම කොට්ටාව හැම තැනකම බොරැල් වුණත් කොහේ වුණත් අපිට මේ ඇහෙනවා. ලංකාව පුරා තනින් තන ගම්මානවල මොන්රාගල ගාල්ලි මාතර හැම තැනින්ම වගේ අපිට ඇහෙනවා. මේ මිනිස්සු කියනවා මේ මේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා.
එතකොට එකම පිළිකර දුන්නාමද සමහරවිට දැන් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට දිරලා.
ඔව්.
නමුත් මේක මේ අර
නැවත නැවත
ඔව් මේ පන්සලට යනවා ගියට එනවා. පන්සලට යනවා ගියට.
පන්සලෙන්මයි දෙන්නේ.
දෙන්නේ පන්සල.
අන්න ඒක. එතකොට තාත්තා මේ මේක පැවිද්දට අපාගාමී පව. නිරේගාමී පව. බුදුරජාණන් පනවන අඟුත්තනිකයි දෙවෙනි පොත් අහසකේ. මෙන්න මේ විදිහට තාත්තා සිව්පසේ අනවශ්‍ය විදියට මේ ක්‍රෑෂ් කරන්න මරණින් මතු නිරේ උපදිනවා කියනවා. තාත්තා කියව ගන්න. සූත්‍රේ නම මතක නැහැ. පිටුවන්ගේ මතක නැහැ. අඟුතනිකයි දෙවෙනි පොත් අහසේ චතුක්ක නිපාතේ සතර බැගින් කරුණු කියන එකේ ඒකාන්තයෙන් කියනවා යථා බත යථා නික්කිත යම් ආකාරයකින් කයිතින බරක් දිමත්තරෙන්නේ හිද යම් ආකාරයකින් කයිතින බරක් නික්මෙන්නේ හිද අත්තර දාන්නේ මේ විදියට මේ කය අත්තරන සැනි මරණය මතේ අවීචිය උපදිනවා කියනවා තාත්තා නිකන් නෙමෙයි කියන්නේ යම් කෙනෙක් මෙන්න මේ බඩු එක් බඩු බාහිර දෙක ක්‍රෑෂ් කරයිද ලාභේ ලාභය හොයනවා ඒකද ලාභේ ලාභයක් නෙවෙයි ලාභේන ලාභ උදරස පනවන සතර භයානකම අකුසල් එකක් මනසින් උපදින ලාභ සක්කාර කියන පද නෙමේ භයානකම පදන ටික නිමිත්තක නිමිති කතා ඒ කියන්නේ තමයි අද මේ සිව්පසේ කියනක දැන් අටපිරිකරක් කියන එකේ ಗುಣ කියනවා මේ බුදුරජාස කියලා නෑ මේ අටපිරිකරක් පූජා කරා මෙන්න මෙහෙම සුගති යනවා මෙහෙම දිවි ලෝක යනවා මෙන්න මෙහෙම ඒකාන්තයෙන් මනුස්ස ලෝකේ ආදී නොයේ මේ මොකද එහි බික්කු භාවය ලැබෙනවා මේ එහි බික්කු භාවය පැවිදලා බලන අටපිරිකරක් සසර පූජා කරලා තියෙනවා මේව මේව බුදුරුන්ගේ වචන නෙමෙයි මේ කාලකණි මේ දේවදත්තගේ પરම්පරාවෙන් ආපු ලාභ සත්කාරයේ ගිජු වෙච්ච ලාභ සත්කාරේ ගොඩනගපු පාපී දුෂ්ට පැවිද්දෝගේ වචන. එදා අතීතේ කවුරු හරි ආචාර්යවරු විමුදු අටුවාවල තියෙන වචන. අටුවාවල තියෙන දේවල් මේ ආචාර්යවරු පුතුජන නිරේගාමි ආචාර්යවරුන්ගේ අදහස්. අදත්තෝ කියනවා. එතකොට මේවා මෙහෙම බුදුරජාණන් වහන්සේ කොහෙවත් කියලා නැහැ. මොන්නේ බුදුරජාණන් කියුවේ ඒකාන්තයේ සුභතිරණ ඔබ තිසරණ සරණ යනවා. ආදි කාලේන මජ්ජකලන පරිසරණ කාලණ කියන්නේ මේ දහම් තුන දැනගත්ත කෙනා නම් ඒකාන්තේ සුභතිය යනවා. කෙනේ සතර දිපාඨාරේ වඩන කාලේ මැරුණොත් එයා ඒකාන්තේ සෝතාපන්න වෙනවා. සෝතාපන්න නොවී හිටියොත්. ඒ සතර දිපාඨානේ වඩන කෙනා සමාධිමසිත ඇති වුණොත් ඒකාන්තේ අනාගාමී වෙනවා කියනවා. ඔහොමයි බුදුන් වහන්සේ වැන්නේ. තිසරණ සරණ කිය කෙනා. හැබැයි තාත්තා කවදාවත් බුදුරු කියලා නෑ අටපිරිකරක් පූජා කරාට ඒහි බිකු භාවයෙන් පැවිදි ලැබෙනවා කියලා. ඒහි බිකු භාවයෙන් පැවිදි ලබන අනන්ත සතරේ අනන්ත අපමණ කොට මේ පැවිද්දුරු කළ දෙන්නේ. පැවිතර ආදර ගෞරවයෙන් මේ චීවරයට ආදර ගෞරවයෙන් සම්මා සම්බුදුරුවන්ගේ ධර්මයකට විනයකට ආදර ගෞරවයෙන් කොහොම හරි සමාජයේ පෙල්ලුණා තමන් ඒ බුදුන් වහන්සේ පනවපු ක්‍රමවේදය රැකගෙන ඉන්නවනේ. අන්න එහෙම ඇත්තොත් විතරයි මේ එහි විකුමාවේ පැවිද්ද දෙන බුදුව. පැවිද්ද කෙලසොපයට දෙන්නේ නැහැ. සමාජයේ ඕන් රටාවකට ගියත්, සමාජ පැවිද්ද මොන රටාවකට ගියත් බුදුරුවන්ගේ වචනට ගෞරව කරමින් පැවිද්ද රැකගත්තාට තමයි එහි විකුමාවේ පැවිද්ද ලැබෙන්නේ. යමෙක් මේ සිව්පසේ ගොඩ ගහනවා. සිව්පසේ එක්රැස් කරනවා. ඒක බෙදලා බෙදන්නේ නැද්ද? ඒ කියන්නේ විචුණසල කරන එක පරිහරණය කරන්න බෙදන්නේ නැද්ද? මෙයක් මැරලා නිරූප දෙනවා කියන්නේ. ඒ වගේම තමයි ලැබෙන්නා වූ පිරිකර ගන්නවනේ. ඒ අරගෙන මේ විචුණසලෙන් ඉතිරියක් කරන්නේ නැහැ. ඒක අනවශ්‍ය දෙයක්. අද එකක් පාවිච්චි කරන, හෙට එකක් පාවිච්චි කරන, තැන තැන දාන, ඒක හොදන්නේ නැහැ, සුබපලිතයක් නැහැ, නඩත්තුවක් නැහැ. ලැබෙන ලැබෙන දේ ඉකන. ටිකක් පාවිච්චි කරලා විසිකර දානවා. ඒක අවුරුදු පහක් පාවිච්චි කරන්න පුළුවන්. යා මැතිරිලා. එතකොට ඒක මේ ඔන්න දැන් අද එකක් පාවිච්චි කරන ඔන්න තමාසහයිනේ හොඳ ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකක් ඇවිල්ලා ඒක ඕස්ට්‍රේලියානු නිෂ්පාදනය කියලා කියමු නිකම්ම කියමු ඇතිරිල්ලක් ඔය ටවල් එකක් මොනවාරි එතකොට ගන්න මේ අවුරුදු 6ක් අඩුම් පාවිච්චි කරන්න ඕන නෙවෙයි එතකොට ඇතිරිල්ලක් අවුරුදු 6ක් පාවිච්චි කරන්න අද නම් උත්තරත් ඔය ඔයගේ ඇතිරිලි වර්ග තියෙනවා දැන් අද එකක් ලැබෙනවා ඔන්න තමාසෙන් ලැබෙන හොඳ අපි කියමු මේ හැරි නිව්සීලන්ත හරි ඕස්ට්‍රේලියානු හොඳ ගොඩක් යල්ලොම් දනට තියෙන වගේ හොඳ ඇතිරිල්ලක් ගණකම හොඳ කපු රෙද්දේ අන්න එතකොට අරගත්තා ලේක් ගන්නවා මෙන්න මේක තාත බුදුරජාණන් මෙතනක් පනවනවා එයා මැරලා නිරේන් දේරෙන්නයි කියන. ඒ ලදලද දේ එයා විනාශ කරන කියන. ලැබෙන දේ ගන්න බෑ අපිට. දැන් මගේ ළඟ මගේ සිවුරු තුන්සිවුර සම්පූර්ණ මගේ පාත්‍රය සම්පූර්ණ මගේ අවශ්‍ය මූලික සිවුපසය ඇතිරිල්ල ඒ දේවල් පෝනන මටයි ගන්න බෑ. ඒ නිසා තමයි තාත බුදුරජාණන් දන්නවා තමන්ගේ ශාවකයා තමන්ගේ දරුවෝ තමන්ගේ ලේ ධාතුන් ඉපදිච්චන ඒ භික්ෂුව භික්ෂුණිය පැවිදි ශාවකයා තමන්ගේ ලේ ධාතුන් ඉපදුණු තිසරණ සරණ ගිහිපොයන බුදුන් වහන්සේ සාරක්කය බුදුන් වහන්සේ දන්නවා තමන්ගේ කොච්චර අඩුවාඩු දුණත් බුදුන් වහන්සේගේ දහම් විනය ඉක්මවන්නේ රැකෙන්න ඕන තමන් රැකෙනවා තමන්ගේ පුද්ගලික නිවන් මාර්ගය තුළ දුර්වල වෙන්න පුළුවන් එයා පමාදී වෙන්න පුළුවන් හැබැයි දහම් විනය ඉක්මවන්නේ ධර්මයේ ධර්ම ඉදිරිය කියන විනය විනය ඉදිරිය හැසිරෙන එතකොට ඒ දන්න නිසා බුදුරජාණන් කියනවා මගේ සසුනේ පැවිදි ශාවකයන්ට දන් දෙද්දි සිව්පසේ පූජා කරනකොට ප්‍රමාණය ගිහියයි තීරණය කරන්න එපා කියලා. ප්‍රමාණය තීරණය කරන්න එපා කියලා එයාලා දන්නවා කියලා. ව්‍යංජන 100ක් හැදුවා. ව්‍යංජන 5යි නම් එයාට සපා. එයා ඒක ගන්නවා එච්චර අනිත් 95 ප්‍රතික්ෂේප කරනවා. චීවර ලක්ෂයක් ගෙන යවත් ඒ කියන්නේ එක එක හොඳම වර්ග වුණත් එයාගේ තුන්සර තියුණා නම් අනේ එපා කියලා. ඕක තමයි තාත්තා. සැබෑ පැවිද්දෝන්ගේ සැබෑ බුද්ධ ශාසනයේ තථාගත ශාසකයන්ගේ ශක්තිය. පිරිසුදු බව. ඒ නිසා තමයි තාත්තා එදා ඒක දිනුනල ගිහින්. දැන් අද වකි වුණා නම් අද වෙනකන් තාත්තා ඒ කියන්නේ අද වෙන බුදු සසුනක් දකින්න නැහැ. එදා හාමුදුර ගොඩ ගැහුවා නම් එහෙම. එදා හිටපු උත්තම සාමිනාසලා මෙහෙම මේ ওই ලාභේ හෙව්වනා. මේ ලාභේ කියන එක තාත්තා මම අර කලින් කියන්නේ කි. ලාභේ කියන්නේ ලාභ සත්කාරය පයනක වදන. ඒ කියන්නේ අද ඒකනේ කරන්නේ. ලාභයක් ලැබෙනවා. ඒ කියන්නේ පළවෙනියෙන් අටපිරි කරලා ලැබුණ කිම අපිට. අන්න ඒක මොකද කරන්නේ? නැවත විකුණන. නැවත ගිහියට ඒක වෙලඳාමක් කරගෙන තාත්තා. එතකොට නිරේගා මේ පාපය එක අනිත් එක තමයි පැවිදෙන මුදල් අකපයි පැවිදෙන වෙළඳාම් කරන්න අකපයි වෙළඳාම් කියන්නේ දැන් ලැබිච්ච දෙ නැහැ ඒක ගන්නෙම විකුණ ගන්න අදහසින් වෙළඳු වර්ගයක් එනවා ඉස්සර බුදුරජාණන් කාලේ වෙළඳාම් වෙන කට්ටියක් එනවා සවක් ඒ තම විචුනාසල ඉන්න තමයි එතකොට විචුනාසලට අවශ්‍යතාවයක් තියෙනවා එතන අපි කියමු සැලියක් කියලා එතකොට සැලිය වටිනාකමක් තියෙනවා එතකොට එයාලා අහනවා එහෙනම් මෙන්න මේ ටික මේ වගේ සබන් මෙන්න මේ ටික අරගෙන මේක අපිට අවශ්‍යතාවය තියෙන මේක දෙන්න පුළුවන් අන්න එහෙම කැප සීමාවක් තියෙන හැබැයි වෙළඳාම් කරන්න බෑ වෙළඳාම් කියන තරද ලාභය හොයාගන්න අන්න එහෙම කරන්න බෑ
සාමාන්‍ය අවශ්‍යතාවයකට
ගන්න හරි මාරුවක් කරගන්න ඕනවා මාරු කරනවා කියන වෙළඳාමක් නෙවෙයි ඒක නම් අද තියෙන එක නෙවෙයි තමන්ට අටපිරි කරලා ලැබෙනවා ඒක නැවත විකුණලා රුපියල් 1500 ඔව ආරණිට මම දන්නේ ආරණිට කරනවා කියන්නේ නැවතත් ඒ අටපිරි කරම තවත් කෙනෙකුට කරලා තව 1000 එතකොට එක අටපිරි කරේ එක 5000 කෙනෙක් කඩෙන් දීලා ගත්ත අටපිරි කර කියලා ගන්න නැහැ. එහෙම එක බුදු සසුනේ නේ අදාගත දෙයක්, પરම්පරා කීපයක් තිය සදාගත දෙයක්. ඒක මතන සියවතාව කොල්ල සමහරලා. ඒතොර දාන්ත මිනිස්සුත් මොනේ? මිනිස්සුත් තින් කියලා හිතන් අකුසල්ම රැස් කරගන්න. ඒ කැප දෙයක් මේක දාන්නේ සමහර අය. ඔකේ තියෙන අකප චීවර, අකප පහේවල් තියෙන. බුදු මාසික සසුනේ කැප පහේවල් කිහිපයි තියෙන. කැප පාත්‍ර තියෙනවා. හැම පාත්‍රයක්ම අකපය අපිට. ප්‍රමාණ තියෙනවා තාත්ත බුදුහන්සේ පනෝ. එතකොට ඔහොම පැනවීමක් තියෙනවා. ඒ බඳපටි උනත් කැප ස්වභාවයක් තියෙනවා. එතකොට මේව අද ගොඩක් ස්වභාවය අකපයි. එතකොට එක පැත්තකින් මිනිස්සු ඒ අකුසල එක. අනිත් පැත්තේ සෝවාහිමස බලන්නේ. පාත්‍රය ඕනද? පන්සලට සායනසට පාත්‍රයක් ඕනද? චීවර තියෙනවද? චීවරේ දුර්වලයිද? ඉරලද? දිරලද? මොන ස්වභාවයේ චීවරයක්ද? ඔබහස පොරවන්නේ මොන වගේ කඩ කී එකක්ද? කඩ 7 කඩ 5 සමහර අය කියනවා ගැලපෙන ස්වභාවයේ කඩ 9 සප්පා සප්පා චීවරේ තමයි. ඒව මොකුත් අහන්නේ නැහැ. අද කඩ කපපු නික රෙදි කැල්ලන්න තියෙනද ඔය ඔය.
දැන් ඒකට ඔය සමහර ස්වයන් වහන්සේලාගේ පින බලවත් නිසා අපක්ෂේතා ඉක්මවා ලැබෙනවා. ඒකෝ දැන් ඒක ස්වයන් වහන්සේ මුදල් පරිහරණය කරන්නේ නැත්නම් මේ අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්නේත් නැත්නම් උන්වහන්සේ මේ බුදු කෙනෙක් වදාළ විදිහටම නම් පැවැත්ම ගෙනියන්නේ.
ඔව්.
ඒක ගිහි කෙනෙක් විසින් කල්පනාකරන කිරීමක් හෝ වෙනත් විශ්ව සංගයට ලබා දීම ඒ වගේ දේවල් පනවලා හිට කරන්නේ.
මෙහෙමයි දැන් දැන් ඔව් මෙහෙමයි දැන් කෙනෙක්ට අපි කියමු දැන් ඔන්න යම් භික්ෂුවක් කියන ඒ භික්ෂුවගේ පුණ්‍ය මහිමය බලවත් කියමු සසරේ.
ඔව්.
එයා මේ ධර්මයේක විනයක හැසිරෙන භික්ෂුන් වහන්සේලාට එයා පෙර දැනගෙන පිරිසුදුව දන්පැන් දීපු කෙනෙක් කියමු. එයා තිසරණ සන්නේ හෝ බුදුන් වහන්සේගේ ධර්ම ටික ටික හෝ දැනගෙන ඒ මට්ටමේ ගියා සෝයාම සබල්ලා අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් දැනගෙන කැප දේවල් කැප කාලයේ දැනගෙන අකප කාලයේ දැනගෙන කැප කාලයේ දෙන දේවල් කැප කාලයේදී සුදුසු කාලයේ ආදී වශයෙන් හොඳට හොයලා මසල දීපු කෙනෙක් කියන්නේ මේන මේ දීපු කෙනා කවද හරි පැවිදි වුණාම යාටත් අර කැප දේවල් අහලා බලලා යාට අවශ්‍ය කාලෙදී අවශ්‍ය හැම දෙයක්ම ලැබෙනවා ප්‍රහාන පාසුකම් මොන මොනවා සම්පත් ලැබෙනවා කියමු අවශ්‍යතාවය ලැබෙනවා සමහර විට අවශ්‍යතාවය උපරිමත් ලැබෙනවා හැබැයි ඒ විචුව බුදුන් වහන්සේගේ ධර්මනේ කියන්නේ සැබෑ තිසරණසන්න ගිය කෙනෙක් නම් එයා ඒකට යට වෙන්නේ නැහැ හැබැයි භයානකම දේ නිවන් මාර්ගට තියෙන තරත භයානකම දේ අරහත් වෙරපතෙච්ච අරහත් උත්තමයටත් තියෙන අන්තරාය බුදුන් වහන්සේ පනවනවා මොකක්ද අන්තරාය අරහත් වෙච්ච කෙනාට අරහත් වෙන අන්තරායක් වෙන්නේ නමුත් අරහත් ඵල විමුක්ති සෝය විඳින්න තියෙන එක ප්‍රමාද වෙනවා කියන එක එයාට මේ ජීවිතේම උපදවගත්ත විමුක්තිය ඒ අරහත් ඵල විමුක්තියට සමවැදී වාසය කරන එක බැහැර නෙයි මිනිස්සු අසුර කරන්න එපේ මිනිස්සුන්ට බණ කියන්නේ මිනිස්සුන්ට කටයුතු කරන්න ධර්ම ව්‍යාප එක එක දේවල් වලට යන්න වෙනවනේ එතකොට ප්‍රශංසා කීර්ති ප්‍රශංසාව තමන් අසුර කරන්න පිරිසලම් වෙනවා එතකොට මොකද වෙන්නේ යාට ධ්‍යාන සමාපත්තියට සමාධිය වාසය කරන කාලේ නැතෙනවා ඒකටයි කියන නමුත් ඒක අනිවාර්ය බුදුනාස කියන්නේ තමන් අවබෝධ කරලා නම් ලෝකෙට කියන්න ඕන මොකද අපි කෙනෙක් හරි සසරෙන් ගොඩ යනවානේ නමුත් එයාටත් ඒ ජීවිතයේ තියෙන අර අරහත් ඵල විමුක්තියට සමාධිය වාසය කරන කාලය තමයි අර විදිහට පිරිසසුන් කරද්දී ලාභ සත්කාර එනු පිදු ගෞරව සත්කාර ඔක්කොම ලාභ සත්කාර තමයි. එතකොට ඒක මේ ජීවිතේ රහතන අතර තියෙන ධ්‍යාන අර අරහත් ඵල සමාධිය සමාධිය වෙන තියෙන බාධාවක් කියනවා නේද? ඒක වෙන ගැටලුවක් නෙමෙයි. එතකොට එහෙමත් කියන්නේ එතකොට බුදුරජාස කියනවා ඊට පහලින් ඉන්න එක සේක හික්මන අයට අපි වගේ අයට අතිශයින්ම තියෙන භයානකම පදන ලැබීම කියන එක. ලාභ සත්කාර කියන පදනම අතිශය භයානකම පදනම. අතිශයින්ම සියුම් තත්ත මේක පුදුමාකාර සියෝම් පදනම මේ මේක මේ කෝණයට මනස යට වෙන්නේ නැහැ. වඳින වැඳුමට මනස යට වෙනවා තාත්ත. ඒක අපි සිහිය නැත්නම් අපේ අරමුණ අමතකුණොත් පැවිද්දේ මේ වඳින වැඳුමට කෙනෙක් දන ගහලා පසක පිටා වඳින වැඳුමට එක්ක නමස්කාර කිරීමකට ප්‍රශංසාවට ගුණකතනයකට කිසනම ආචාර කිරීමකට හරි වේවා. කෙනෙක් අපොපස්තනකට ප්‍රහණ පාසුකමකට තාත්ත අපේ හිත යට වෙන්න පුළුවන්. සිහිය නැත්නම් පැවිද්දේ. එතකොට මේ කෙනෙක් ඉන්නවා තාත්ත හු වගේ කෙනෙක් මිච්චුවක් කෙනා හොඳට ලැබෙනවා. හැබැයි මිච්චුව තමන්ට අවශ්‍යතාවය තුන්සිවුර තමන්ගේ තියෙනවා පාත්‍රේ තියෙනවා තමන් ගිලන් වෙලත් නැත්නම් ගැටලුවක නැත්නම් තමන්ගේ ජීවිතේ යැපෙන අයි දේවල් උඩරම තියෙනවා ටෝච් එක වෙන පුළා අඩ කාලේන රේසරේ ආදි දත් ගුරුසු දත් බෙහෙත් එක ওই මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා ඒ ටික පූර්ණන පතමේ ඉන් එහා එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ එයා හැමදාම බලාපොරොත්තු වෙන්නේ එකද ඒක ආහාර වේලෙ පින්න පාතේ තමන්ගේ සේනාසනේ හැදිලා තමට ගැළපෙන විදිහට සක්මමලු තියෙනවා නම් තමට ගැළපෙන විදිහට භාවනාසනේ තියෙනවා නම් අයින් ඉන්හිහා යා තව හොයන්නේ නැහැ තාත්තා. අයින් තව කුටි හොය හොයන්නේ නැහැ. සිව්පසේ හොයන්නේ අයියා. කිසිසේත් හොයන්නේ නැහැ. ඒක වෙන්න බැරි වැඩක්. එතකොට යාට ඒක තියෙනවා නම් හැබැයි නැතිනම් ඒක හොයනවා යා. ඒ අවස්ථාවේ සකස ගන්නවා. අන්න තමන්ගේ හිතේ සප්පායස බහට ඇදුනට පස්සේ අය හොයන්නේ නැහැ තාත්තා. එතනින් යා නිවන් මඟ වඩන්න ඕන. ඒකර එහෙම එතනින් එහාත් හොයනවා නම් යා ඒකාන්තයෙන්ම ලාභ සත්කාරයට අහුවෙච්ච විනාශ වෙච්ච කෙනෙක්. පැවිදි විනාශ වෙන කෙනෙක් විනාශ වෙලා නැති ඇති විනාශ වෙමින් ඉන්න පුළුවන්. මේ මාර්ගය නැවතු නැතොත්. හොඳේ එහෙම භයානක පදනමක් තියෙනවා මේ මාර්ගේ ප්‍රමාදයේ පිණිස පවතින ප්‍රබලම භයානකම සිවුම තැන තමයි මේ ලාභ සත්කාර සිලෝක කියන මහා පපසරිය. සිවුපසෙන් තමයි මේක අහුවෙන්නේ මුලින්. සිවුපසෙන් වැඳුමත් ඇති. අති දින්න අති හිට්ටන් අති හුතන් කියන පදනම් තුන හරි භයානකයි. පැවිද්දට. නිවන් මාර්ග වඩන කෙනා තියෙන අන්තරාය. පැවිදි ශාවකයට තියෙන අන්තරාය. හැබැයි මේක නැතුව බෑ මේක ඕන. උතර තාතකේ අර ලැබෙන කෙනෙක් ඉන්නවා. ඒ ලැබෙන දේ තව කෙනෙකුට යොමු කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒකයි තාත්තා පැවිද්දෝ ඒ වගේ ධාර්මික පැවිද්දන්ට ඒ වගේ දේ ලැබෙන්නේ කියන්නේ අපේ අවස්ථාවට තියෙනවා අපිට සබම් මේ ටික තියෙනවා අපිට එපා. දැනට තියෙනවා අවුරුද්දකට තියෙනවා මේ නිසා දැනට එපා මහත්වේ ලැබුණා වුණා ලැබුණා අවුරුද්දේ එක්ක උතුම ලැබුණම අවුරුද්ද අහන්න. චීවර තියෙනවා නම් අවුරුද්දව දෙකකින් අහන්න තවුරු දෙකකට ඇති අවශ්‍යනොත් කියන්න. ආදි පණවල ඒගොල්ලෝ එක අපි කියන්නේ අපි කන්ට්‍රෝල් අපි යාලා පාලනය කරන්නේ අසවල් තැන්න දෙන්න අසවල් තැන්න දෙන්න කොහොම එහෙම කියන්න ඕනේ අපේ අවස්ථාවයි පූර්ණේ ඔබතුමා අපේ අවස්ථාවය ආවොත් එදාට ඔබතුමාට දැනුවත් කරන්න ඔබතුමාට එදාට පුළුවන් ඒකට උපකාර කරන්න කියලා එච්චරයි අන්න එතනින් ඒ බැඳීම එච්චරයි
බීයන්ගේ සම්බන්ධතාවයක් ඇත්තෙත්
නෑ
බාහිර ගැටලු මොකවත්
ඇත්තෙත් නෑ
එතනින්ම ප්‍රශ්නේ
ඉවරයි තාත් එතනින් අපේ පැත්ත ඉවරයි එතකොට ඒ පුද්ගලයාට අවශ්‍ය නම් තවත් වෙනකට ස්වයං සාබල්ල අහලා හොයලා දෙයි.
පංච ශික්ෂා පද සමාදන් වෙන්න ඕන කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට දැන් මෙතෙක් අහලා තියෙන මේ ආකාරයට බලපුවාම අපි මේ සිල්පද කියන එක තමයි හොඟක් අහලා තියෙන්නේ. මේ දෙකත් එතකොට සමානයි වගේ පංච ශික්ෂා පදයි සිල්පද.
නමුත් බුදුන් වහන්සේ පනවපු වචන නෙමෙයි.
ඔව් බුදුන්
වහන්සේ පැනවේ සික්කාපද.
සික්කාපද.
ඔව් හික්මෙන් පිණිස පවතින පැනවීම නීතිය අනේ වගේ වචනයක් සික්කාපදන්. පාලිය. ඒතොර සීල්පද කියන එකක් නැහැ. සීල වාහෝති කියනවා. අන්න ඒ ශික්ෂාපද සමාදන් වෙච්ච කෙනෙක් යහපත් ප්‍රවැත්මකින් යුක්තයි කියනවා අපි. සික්කාපද සමාදාය එහෙම කියලා ඒ කියන්නේ සික්කාපද එක්මින් පිණිස පනෝපුවේ පද නම් ඒ නීති වලට යටත්ව ඉන්න කෙනා තමගේ සිතට පමුණුව ගත්ත කෙනාගේ කෙනා මොකද ස්වභාවයෙන්ම යහපත් ප්‍රවෘත්තිකින් යුක්තයි. ඔන්න ඔය කියන අර්ථයෙන් සීලවා හොති කියනවා. එයා යහපත් ප්‍රවෘත්තිකින් යුක්තයි කියන්නේ.
දැන් අර සීල කියන එකේ අර්ථය වෙන්නේ යහපත්
ප්‍රවෘත්තිය. ඒතොර යහපත් ප්‍රවෘත්තිය කොහොම විශාල පරිසරයක්. ඒ කියන්නේ අම්මා තාත්තට වදින එකත් යහපත් ප්‍රවෘත්තිය. ඒකට මේ පාර මගත් කොටක් පිරිසුදු කරන එකත් යහපත් ප්‍රවෘත්තිය. පොදු තැන් ඒ ආකාරයෙන් පවත්වන එක පොදු නීති වලට යටත් වෙන එක මහමාර්ගයක නිවැරදිව ගමන් කරන එක නීති රීති පිළිපදින එකත් යහපත් ප්‍රවෘත්තිය. ඒක සීලයක් කියන්නේ. හැබැයි සීක්ඛාපද නැහැනේ අපිට මහමාර්ගයේ මෙහෙම ගමන් කරන්න කියලා බුද්ධ ශාසනයේ සීක්ඛාපද නැහැ. අන්න ඒක. සීක්ඛාපද කියන්නේ නන හික්මී පිණිස පනවන නීති නන පැනවීම කියන්නේ එක කොටසක් විතරේ සීලේ. ඒතොර සීලේ එක කොටසක්.
සීක්ඛාපද.
සීක්ඛාපද කියන්නේ සීලේ එක කොටසක් විතරයි. යහපත් ප්‍රවැත්මේ එක කොටසක් විතරයි. ශික්ෂාපද.
ඉතින් ඔය දෙකම දුන්නාද දැන් අපි මෙතෙක් අහලා තියන්නේ සීල්පද කියනවාද?
එහෙම ඒක තමයි.
සීල්පද එහෙම නැත්නම් සීල.
ඒක තමයි. එතකොට ඒක බුදුරජාණන් කියන්නේ තාත්තේ ඒකයි මේ සසුන අතුරුදහන් වෙලා යන යුගයේදී පද බෙයන්ජන දුන්නේ ගහිත. මේ පද බෙයන්ජන බුදුන් වහන්සේ පනවපු පද අක්ෂර තියෙනවා. වචනේ ඉස්මතු කරන පනවපු පද පදයක් කියන්නේ අක්ෂර පද බෙයන්ජනය අකුරු බෙයන්ජන තියෙන්නේ. මේවා මේ වරදවා යදනවා කියනවා. අන්නේ වරදවා යදනකොට වර්ධවගත අර්ථය කියලා තියෙනවා. වර්ධවගත අර්ථය ඇති වූ කල්ලි සසුන බුදුන් වහන්සේගේ අනුශාසන අතුරු දහම වෙනවා කියලා. ඔන්න කැර අපිටත් අංක 7-8 දහම් දේශනාවල ඔය කුසල සුද සම්පදා සදාන් දාන පරිත්‍යාගයේ අංක 7-8 දහම් දේශනාවල ඒ වගේම අංක 21 22 ආදී ඔය අනාගත බය ආදී සූත්‍ර දේශනාවල ඒ දහම් දේශනා අංක 22 23 ඔය කතාවල තියෙන ඔන්න ඔය පදන. ඒ දහම් කතාවල ලස්සන බුදුරජාණන්සේ පෙන්වලා දෙනවා. අපි ඒක පෙන්වලා තියෙනවා ඒ දහම් කතාවේ. ඒකේ බුදුන් වහන්සේ ලස්සනට පෙන්වලා තියෙනවා මෙන්න මෙහෙමයි සසනතුරු දහම් වෙන්නේ අනාගත බය ආදී සූදේශනාවල. එතකොට ඒ වගේ තාත ආදී සූදේශනා බොහෝ සූදේශනාවල බුදුන් වහන්සේ පනවන සද්ධම්ම මේ සද්ධම්ම සම්මෝසන ආදී සූදේශනා දෙනවා අඟුත්තර නිකායි. එතකොට ඒවෙන් පෙන්වන තාත මේ සසනතුරු දහම් වෙලන්න හේතුන දේවා. ඒක එකක් තමයි කියන්නේ. ඒ කියන්නේ අනාගත ඒ බුදුරජාසේ පනවන අනාගතයේහි ඒ බුදුන් වහන්සේ පනවපු ධර්මයට මේ ඒ පද ව්‍යංජන අක්ෂර වෙනස්. කියන්නේ නිවැරදි තැනට යොදන්න ඕන පදේ නෙමෙයි යොදන්න. ඒතර අපි සික්කාපද ජීවිතේ හික්මවා ගන්න පණවපු පැනවි නීති කියන තැනට අපි ගලපගෙන ඉන්නවා සීලය යහපත් පැවැත්ම කියලා. එතකොට සීල කියලා අපි කතා කරනවා. හැබැයි ඒ ජනතාව අතරට අර්ථය යන්නේ මේ ජීවිතේ හික්මවා ගත යුතුයි කියන අර්ථය යන්නේ. යහපත් දෙයක් කියලා විතරක් හිතාගෙන තරහින් ඉන්නවා. ඔව් යහපත් දෙයක් කියලා විතරයි තේරෙන්නේ. නමුත් යහපත් දෙයක් කියලා තේකේ ඒ අර්ථෙත් මිනිස් අතර නැහැ සීලය කිව්වහම. මිනිස් හිතන්නේ සීලය කිව්වහම මේ ඔය පානාතිපාතා වේරමණිය කියලා කටපාඩම් කරන සමාදම් කියන්නේ අපි. සිල් සමාදම් වෙනවා කියන්නේ කටපාඩම් කරන එක. නමුත් සමාදම් වෙනවා කියන්නේ ඒක නෙමෙයි. සමාදම් වෙනවා කියන්නේ ඒ ජීවිතේ හික්මවා ගන්න පණවපු නීති වලට සමව තමන්ගේ ජීවිතේ පමුණුවාගෙන තියෙනවනේ යංග. පිළිහිටවල ඉන්නවා.
මගේ ජීවිතය තුළ ඇති කරගත්ත
අන්නරි පිටකේ ඒක එයාගේ අංගයක් බවට පත් වෙනවා.
අන්න ඒ ඇති කරගත්ත දවසේ ඉඳලා ජීවිතාන්තය දක්වාම තියෙනවා.
අන්න ඒකට කියනවා සීලය. අන්න එහෙම කෙනෙක්ට කියනවා එයා සීලවා හොත එයා යහපත් ප්‍රවැත්මකින් යුක්තයි. ඒතකොට යහපත් ප්‍රවැත්මක් නැතුව අපි හැමදාම බොරුවට පොඩි කාලෙද මල් පහ මොකක්ද කියලා හරි ඔය මොන විශේෂ අවස්ථාවකද හරි දහම් පාසලේදී හරි ස්කෝලේදී හරි හැමදාම අපි මොකද කරේ උදේට නමෝ තස්ස කිව්වා බුද්ධ සම්මං ගච්ඡාමි එහෙම කිව්වා. ඊට පස්සේ පානතිපාතා වේරමණී ආදී වශයෙන් පොරුවට කිව්වා. සීල කියන එකේ අර්ථෙත් නැහැ, ශික්ෂාපද කියන එකේ අර්ථෙත් නැහැ, පනවගත්ත දේකුත් නැහැ, ජීවිතේට පිහිටවගත්ත ගතුගුණේකුත් නැහැ. කිව්වා අනිත් පැත්තට සත්ව ඝාතනය කරා. කිව්වා අනිත් පැත්තට බොරු කිව්වා. නැත්ද?
ඒක පොදුම වැඩේ කියන්නේ. දැන් අපි ආයේ සූත්‍ර දේශනා කියන ඒවා සාමාන්‍යයෙන් කොහෙන් හරි බලලා තියෙනවානේ.
ඔව්.
ඔව්. ඒත් මේක මේ බුදු කෙනෙක් මේ පංචශීලයේ සමාදන් කරපු සූත්‍රයක් එක්කත් අපි දෙකලා නේ.
ඔව් පංචශීලයේ සමාදන් කරපු නේ පංචසික්ඛාපද කියන එක අනහොබ්බෝ තියෙනවා කාටවත් මෙහෙමයි කියලා එහෙම කියවපු කොහෙවත් එහෙම කියන්නේ නැහැ. සික්ඛාපද සමාදානේ. සමාදානේ කියන එකේ අද අර්ථය අරගෙන මොකද්ද? කවුරු හරි හාමුදුරු කෙනෙක් හරි වැඩිහිටි ගරුකාර කිහි කෙනෙක් හරි ඇවිල්ලා කවවත් කෙනෙකුට මේක කටින් කියන එකනේ. එන අන්නේක කියන්නේ පදේදී අර්ථයේ වරද වරගින්න අත්තස දුන්නේ අර්ථයත් වරද වරගින්න පද බෙන්ජනේ පනෝක වචන වරද වරගින්න සමාදාන කියන එකේ පදේ දැන් අපි කිව්ව බෙන්ජනේ සමාදාන සමාදාන මෙමි කියන්නේ සමාදාන කියන්නේ පාණතිපාත වෙරමණිය සික්ඛාපද සමාදේසු සමාදාය ආදි තියෙන. ඒතර සමාදාන නැන සමාදියාමි ආදී වචනේ පැනවීම අර්ථය තමයි මම ජීවිතේට මේක පමුණවා ගන්නවා මගේ ජීවිතේ මේක පිළිපදවා ගන්නවා කියන එකනේ. නමුත් අද මොකද්ද? අද ඒකේ අර්ථය මිනිස් අතර තියෙන මොකද්ද? කවුරු හරි වැඩිහිටි ගෞරවකාර පූජ්‍යපක්ෂය කෙනෙක් හොයවා වැඩිහිටි ගෞරවකාර සිල්මෑණියෝ කෙනෙක් හරි වේවා නැත්නම් උපාසක උපාසිකාවක් හරි වේවා තවත් පිරිසකට මේක කටින් කියනවා කටින් උච්චාරණය කරන එකනේ.
ලැබෙන තේරුම අවස්ථාවලම
මේක කියනවනේ. අන්න ඒක තමයි කියන්නේ පද ව්‍යංජනය තියෙනවා හැබැයි අර්ථය වැරදි. අර්ථය වැරදි නිසා මොකද වෙන්නේ අනාගත ඒ પરම්පරාවට මොකද උනේන්නේ? වැරදි අර්ථයක් තුල පිහිටලා අපි වැරදි දෙයක් කළා. අපි හිතුවේ මේව කටින් කිව්වහම මේක තමයි සමාදම් වීම කියලා නෑ වැරදි. කටින් කියන්න ඕනේ. එයාගේ ජීවිතය අදිෂ්ඨාන කරගෙන එයා ඒක කායික ක්‍රියාව පිරිසුදු කරගන්නවා. වාචික ක්‍රියාව පිරිසුදු කරගන්නවා. මානසික ක්‍රියාව පිරිසුදු කරගන්නවා. ඒක තමයි සමාදම් කියන්නේ. සමාධිය මගේ ජීවිතේ මම කමුවාගෙන ඉන්නේ පිහිටවාගෙන ඉන්නේ මෙන්න මේ අංග මේ මෙන්න මේ ශික්ෂාපද මෙන්න මේ සික්ඛාපද කියන්නේ හික්මවා ගන්න පණෝක නීති හික්මවා ගන්න පණෝක පැනවීම මම මගේ ජීවිතේ පිහිටවාගෙන ඉන්නවා ඒ තුල මම පිහිටා කටයුතු කරනවා කියන එකට කියනවා සික්ඛාපද සමාධිය. එතකොට මෙන්න මේ මේ අංග දෙක සික්ඛාපද සමාධියම් කියන මේ අංග තියෙන කෙනාට කියනවා සීලවා හෝති යහපත් පැවැත්මෙන් යුක්තයි මේ පුද්ගලයා. තේරෙනවද? සීලවා හෝති කියන ගුණය ඒක ගුණයක් තා. ඒ ගුණේ පසුබිම තමයි පදනම තමයි සික්ඛාපද සමාදම්මිනේ. ජීවිත හික්මවා ගැනීම යටි ජීවිතේ පිහිටලා තියෙනවා. කොහොමද පිහිටවන්නේ? කොහොමද ජීවිත හික්මවා ගන්නෙ? කයෙන් මේ වැරදි කරන්න එපා. වචනේ මේ වැරදි කරන්න එපා. මනසෙන් මේ දේවල් කරන්න එපා කියලා බුදුන් වහන්සේ දස අකුසල මේවා කරන්න එපා. මේවා අකුසල් මේවා වරද සහිතයි. මේවා නිවන් දැකීමේ මෙම් වෙනවාදී පණවලා තියෙනවානේ. අන්නේක. එතකොට අනිත් පැත්තට බලනවා මේවා කරන්න මේවා යහපත් මේවා නිවැරදි. මේවා කරොත් සසර දුක නිදහස් වෙනවා. ආදී පැනමි. හරිද? ඔන්නෝගේ තාතා දැන්.
ඊතරසනන්ද ඒක නේද අර විතර කරලා තියන්නේ. දැන් ඉතින් අර ඔය අකුන්ත ධර්ම දේශනා කරලා තියෙනවා. බ්‍රාහ්මණයන්ට වාගේ කරලා තියෙනවා. මිනිස්සුන්ට ධර්ම දේශනා කරලා තියෙනවා.
ඒ දෙවියන්ට.
දෙවියන්ට ඉතින් ඒ තැන් වලදී ඒ පැහැදුනාම යම් කිසි කෙනෙක් අද දිනේ සිටන් බුදුරජාණන් වහන්සේවම සරණ යන
ධම්මච්ච විසංගංච සරණංච සරණයත්
මේ සරණ යන යටි කුරුව තිබදියා සුදු කුරුව වැහුවාගේ
වහල තියෙච්ච දෙයක් අරලා
පෙන්නවා
අන්ධකාරින්න ඇස් තියෙන අයට රූප දකින්න එළියක් දැල්ලුවා ආදි වශයෙන් කියන්නේ
විවිධ අර්ථ මේ ඊවස් පෙන්නම් කරලා ඒක නෑ එදා පහ දෙන්න.
ඔව් ඒ තමයි තාත්තා දිට්ඨිය සුප්පටිද්දාව ලබන එකේ එයාගේ ප්‍රශංසා එයා තුල පෙර ඉකෙන නිවැරදිව නොතිබුණු දැක්මක් සුචිවල හාත්පස පිරිසුදු වෙලා එයා තුලින් ඇති වෙන තිසරණ සරණ යාමේ සතුට. ඒ තිසරණ සරණ යාමේ ඇතන පැහැදිලි බව ප්‍රසන්න චිත්තය ඇති වුණාම තමයි එයා ඒ කියන්නේ. මොකද කියන්නේ කියලා?
ඉතින් එදා ඒ සරණ ගියායින් පස්සේ තෙරුවන් සරණ ගියායින් පස්සේ ආයේ මේවා කියව කියව ඉන්න ඕනේ නැ කියන එක නේද?
සාදු සාදු තාත ජීවිතේට මේ කතාවල ඔක් කියන්නේ. සියලු දෙනා
පරිපූර්ණ කරනසෙන් කීතර ඕනෙත් නෑ පන්නේ සමාදම් කියවන්න ඕනෙත්
බොරු වැඩ
අරද මේ ඇති කරගත්තු
සාදු සාදු
ප්‍රසාදේ දිගටම ජීවිතේ පවත්වාගෙන යන
පැහැදිලි බව ධර්මයේ ගෙන තුන ප්‍රසාදේ ප්‍රසාදේ ගෙන පැහැදිලි බව අන්න ඒ ප්‍රසන්න චිත්තය නැත්නම් සිංහල කිව්වොත් පැහැදිලි සිත ධර්මයේ අර බය තුන දිට්ඨිය සුප්පටි විද්දාව ඒක පෝෂණය කරන්න ඕන ඒක පවත්වන්න ඕන කොහොමද පවත්න්නේ ඒ දැනීම දැක්ම තුල පිහිටා කය වචනේ මනස හික්මවන්න ඕන එච්චරයි ඒක තමයි තිසරණ සරණාගම.
අදට අපට වෙලා තියෙන්නේ මේ නොදන්නා බව නිසා මේ ධර්මය ගැන නොදන්නා බව නිසා
මෝහය
තමදාම කියව කියව ඉන්න
හරියට තමන්ගේ දින මෝහය නොදන්නා බව ගැන මෝහය ඔය මොකද්ද කරන්න කියලා දන්නේ කවදාත් අවිද්‍යාවෙන් දාසෙ වෙන්නේ
නැන්නේ
දුක්ඛ සමුදය තුළම පිනක් කරනවා මෝහය තුළ
එහෙමයි
නොදන්නා බව තුළ ඉඳගෙන පින් කරනවා මොකද්ද නොදන්නේ සසර දුකින් නිදහස නඩු පිළිල දන්නේ නැහැ. බුදුරු කිව්ව දේ සත්‍ය වශයෙන් දන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා මෝහය. අවිද්‍යාවෙන් යුක්තයි ඒ ක්‍රියා. ඒ නිසා කියනවා අකුසලය. යම් කම්මං මෝහපකතං කම්මං තං කම්මං අකුසල. යම් ක්‍රියාවක් යම් මෝ ක්‍රියාවක් අවිද්‍යාවෙන් යුක්තයිද? එතන නොදන්නා බව තියෙනවා. මොකද්ද නොදන්නේ? මේකයි විද්‍යාව මේකයි අවිද්‍යාව කියලා බුදුරුන්ගේ අනුශාසනාව දන්නේ නැහැ. මේකයි දුක්ඛ සමුදය මේකයි දුක්ඛ නිරෝධය කියලා දන්නේ නැහැ. ඒ ක්‍රියා කරනවා නම් ඒව මෝහ ක්‍රියා. නොදන්නා බවින් යුතුව කරන ක්‍රියා. ඒව අකුසන් කියලායි බුදුරැන්සලා පනවන්නේ. යම් කම්ම යම් ක්‍රියාවක් නොදන්නා බවින් කරනොත් මොකද නොදන්නේ? බුදුරුන්ගේ ධර්මයට අනුව එකද ගලපගෙන නැත්නම් ඒ සියලු ක්‍රියා අකුසල ක්‍රියා. හැබැයි පාපයක් වෙන්නේ නැහැ සමහර ඒවා. සුගති සැප විපාක වේදිනවා. බ්‍රහ්මයන් ධ්‍යාන වැඩුවොත් එයා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. දෙවියන් අතර උපදිනවා. මනුෂ්‍යයන් අතර නෙයි. සතර පාය නිරය අරුණහම සැප විපාක වේදී බුදුරජාණන් පනවන ජානිසෝනි සූත්‍රයේ දුස්සීලව දන් දෙනවා. ඒ දාන විපාක වෙනකොට එයා ඇතුන් අතර අශ්වයන් අතර හරකුන් අතර බල්ලන් අතර කියන මේ කුල හතරේ උපදිනවා කියන. ඒ කුල හතරේ කොහම දෙවියන් අතරත් ඉන්නව ඇත්ත වශයෙන්. බ්‍රහ්ම ලෝකවල තියෙනවා ඇත්ත වශයෙන් කොටි විහාග්‍රාදී සත්තු. ඒකයි.
දැන් ඕක දැන් අපිට හේතුනේ. දැන් ධාම නිවැරදි ආකාරයට මේ අපිට දැනගන්න බැරි වුනේ. නිවැරදි කල්යාණ මිත්‍රයෙක් නොලැබීම නිසා.
එහෙමමයි තාත්තා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වනෝන තාත්තා ලෝකේ කාරණා හතරක් දුර්ලභයි. ඒකේ පළවෙනි කාරණා තමයි තථාගතයන්ව සම්මා සම්බුදුරයන් සම්මුඛ වෙනවා. මේ මූණේ මූණ ඇස් දෙකෙන් දැකලා ශ්‍රවණයෙන් ඇසුරු කරනවා කියන එක. සිය කණින් අහමින් ඇසුරු කරනවා ධර්මයෙන් ඇසුරු කරනවා කියන එක මේ ලෝකේ අනන්ත දුර්ලභම පළවෙනි කාරණා. දෙවෙනි කාරණා තමයි ඒ තථාගතයන් සම්මා සම්බුදුරයන් වහන්සේගේ ධර්මයේ විනේ ඒ ආකාරයෙන්ම මේ ලෝකේ ඒ බුදුන් වහන්සේ පනෝපු ධර්ම චක්‍රය ඒ ප්‍රවර්තනය ඒ පෙරලා යැවීම ඒ ආකාරයෙන්ම පවත්වන ඒ ආකාරයෙන්ම කියලා දෙන ඒ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසක උපාසිකාව දෙව් මිනිස් බ්‍රහ්ම කියන ගිහියෝ පැවිදි ස්ත්‍රී හෝ පුරුෂයෝ තථාගත ශ්‍රාවකයාගේ ඇසුර ලැබෙනවා කියන එක අනන්ත දුර්ලභයි කියන දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණා තමයි ඒ ආකාරයෙන් ධම අහලා ඒ ධර්මය තමන් දරාගෙන ධර්මයේ වචන නොදන්න වචන පිරිසුදු කරගෙන ඒ මනසෙන් පිරිසුදු පෙළගස්සගෙන දැක්ම පිරිසුදු කරගන්නවා තිසරණ සරණ යනවා කියන එක මේ ලෝකේ දුර්ලභම කාරණාවක් කියන. ඒ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක දුර්ලභම කාරණාවක් කියන. හතරවෙනි කාරණා තමයි තාත කතඤ්ඤෝ කතවේදී. තමන්ට කළ උපකාර අම්මා තාත්තා ගුරුවරු ඥාතිත මිත්‍රාදී නම් දරුවෝ සමන බ්‍රාහමණය සේවක සේවිකාව සාමිපක්ෂය ආදී මේ සදිසාවේ තමන්ට ජීවිතේ කරුම් උපස්ථාන උපකාර කරු උපකාර කතඤ්ඤෝ තමට මතක් වෙන්නේ නැහැ කළ දේව කතවේදී කලා උදේට පෙරලා ප්‍රති උපකාර දක්වීම පිණිස සම්මේධි බවකින් තොරවීම මෙන්න මේ අගුණේ නැති අය ලෝකේ අනන්ත අප්‍රමාණ දුර්ලභයි කියන අනුගුතනිකයි චතුක්ක නිපාතදී ලෝකෙ දුර්ලභම කාරණා හතරක් තවත් ඔය වගේ පැනෙනවා. දහම අහනයි දහම දරාගන්න එක දුර්ලභයි කියන ආදි වශයෙන් අනවනවා. හරි අනුගුතනිකයි පළවෙනි පොත් අහස ඒකක නිපාතේ අනුගුතනිකයි මේ කාරණා එකින් එක කියනවා වෙන වෙනම 16ක් විතර කියන අවස්ථාවක් තියෙනවා එකින් එක. ඒ නිසා තාත්තා මේ අපතරා මේ බොහොම සල්පය කියනවා මේ තථාගතයන්ගේ ධර්මය අහන්න ලැබෙන්නේ. ඒ ධර්මයේ කියලා දෙන සත්‍යෝ ධර්මයේ ඒ ආකාරයෙන් කියලා දෙන තථාගත ශ්‍රාවකෙක් දෙව් මිනිස් බ්‍රහ්ම කුමන හෝගලකක පැවිදි හෝ ගිහියෝ කුමන හෝ පාරසේ කෙනෙක් මුණ ගැහිලා දහම අහනවා කියන එක ලෝකේ අප්‍රමාණ දුර්ලභ කාරණාවක් කියලා. ඒ නිසා තාත්තා මේ ඒ දුර්ලභ කියන්නේ පහසුවෙන් ලැබෙන්නේ නැති දෙයක් නිසාමයි මේ මිනිස්සු මේ මුලාවෙ බැසගන්නේ. ඒතකොට මේ මුලාවෙච්ච ලෝකයේ අද අප්‍රමාණයි තාත්තා. මේ කොච්චර අද ලංකාව පසුමි මේ 2023 අවුරුද්ද. ඒතකොට මේ 2023 අවුරුද්ද අවසානයේ 11 වෙනි මාසේ. ඒතකොට මේ වෙද්දි තාත්තා කොච්චරනම් නානාපකාර බුදුසසුන නමින්ම කොච්චරනම් පැවිද්දෝගේ ක්‍රම බිහිවලා තියෙනවද? නොඒකාකාර පැවිද්ද කෙනෙක් ලස්සනට වගා කරනවා. කෙනෙක් ලස්සනට මේ ඔය නානාපකාර විචිත්‍රවත් ආහාර පාන හදලා විකුණන වැඩ පිළිවෙලක් කියලා දෙනවා නේ. එතකොට ගොවිතැන් වගා බිම් කරනවා කියලා දෙනවා. තව තැන්වල මේ ලංකාවේ බුදුනේ පුදුනා කියලා දෙනවා. තව තැන්වල මෙන්න මෙහෙමයි නිවන් දකින්නේ ධ්‍යාන ඕනේ. බුදුරජාණන් පනෝපු සම්මා සමාධිය ඒව ප්‍රතික්ෂේප කළා. මේ ශෝෂ්ක විදර්ශනා කියලා කොහොම දේවල් පනවනවා. අද අප්‍රමාණ ක්‍රමවේදනේ සමහර අය පාරමිතා පුරනවා. දාන පාරමිතා, සීල පාරමිතා මේ බුදුරු කියපු දේවල් නෙමෙයි. මේ මහායාන සම්ප්‍රදායෙන් ආපු මේ පාරමිතාදී උපපාරමිතා, දස පාරමිතා, පරමත පාරමිතාදී මාර්ය අසසුන මාර්ය දාපු බුදුන් වහන්සේලා දේශනා නොකරපු මේ පාරවල යන කොච්චර යනවද? එතකොට සමහර අය මේ පින් කරනවා. පින් කළ පින් කළ පින් කරන්න කියලා යනවා. සමහර අය ස්තූප හදනවා, සමහර අය එක එක පිළිමඹනවා, සමහර අය බෝධි වන්දනා කරනවා. හැබැයි තාත මේ කුසලයේ කියන දේ දන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වැඩ පිළිවෙල දන්නේ. සතර සත්‍ය පාඩනේ වඩන විදිහ ඒ ආකාරයෙන් බුදුන් වහන්සේලා කියපු ආකාරයෙන් දන්නේ. ඒ සතරදි පාඨාණේ තද වේදනාවට පසනවා කියන මේ කයට දැන් වේදනාව බල බල ඉන්නේවා. චිත්තානුපසන කියන හිතේ හිතේ සිතිවිලි බල බල ඉන්නේවා. තාතම් විහිළු බුදුරජාණන් වහන්සේ මේ එහෙම දුවන මානසිකත්වයේ නෙමෙයි මේ මොකද? ඒ කියන්නේ සතරදි පාඨාණි කියන පදනමත් අද විකෘතියකටපත් කරන්නේ. බුදුරජාණන් කියන්නේ ආතාපි සම්පජාන සතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස්ස. බුදුන් වහන්සේ දේශනා කරනකොට මේ සතරදි පාඨාණි කියන පදනම ආරක්ෂණ මාර්ගයේ හත්වෙනි අංගයේ අංග හතක් වඩන්න ඕනේ ඒකට. සම්මා දිට්ඨියට කරගන්න ඕන මුලින්. තිසරණ සං පිරිසිදු කරගන්න ඕන නිවන් දැකින වැඩ පිළිලේ පණවෙනි මාර්ගය. යන්න ඕන මග නොමග හරියට දැනගන්න ඕන. තාත්තා. හරි? අර සාත්තං සබ්බෙහංජනං කේවල පරිපූර්ණං ආදී වචන පහකින් පෙන්නන්නේ සාත්තං අර්ථ සහිතව සබ්බෙහංජන පරිපූර්ණ නිවැරදි පද ව්‍යංජන දැනගන්න ඕන. සික්ඛා සික්ඛා පද විදියට, සීලේ සීලේ විදියට, පුඤ්ඤ කිනකේ අර්ථය, ප්‍රඥා කිනකේ අර්ථය, අර දැන් මේ තාත්තා, පටිභාන කිනකේ අර්ථය ආදී වශයෙන් පද ව්‍යංජනේ හාත්පස අර්ථය අපි දැනගන්න ඕන. සාත්තං සබ්බෙහංජනං කේවල පරිපූර්ණං. මේ දහම් පරියායක පරණ හාත්පස දැනගන්න ඕන අපි නිවැරදිව දැනගන්න ඕන. පරිසුද්ධං රාග දේශ මොහ නැන ලෝභ දේශ මොහ කියන අකුසල මුල් බැහැර වෙල යන ආකාරයෙන් පංච නීවරණ වල බැහැර වෙල යන ආකාරයෙන් අවිද්‍යාව බැහැර වෙන ආකාරයෙන් අපි මේ කාරණාර්ථය ධර්මයේ දැනන් ඉන්නවා. දානි අරබය සිව්පස් දානි අරබය අවිද්‍යාව බැහැර වෙල තියෙන උන අපි නැත්නම් ඒක කුසල කර්මයක් වෙන්නේ නැහැ. ඒක බුදුරණාහසේ පණෝපු ක්‍රම වේදේ වෙන්න ඕන. ඒ සිව්පස් දානි ඒ නැන ඒ දානි අකුසලයක් අපිට. දානිය දින ඇත්ත පුණ්‍ය කිරීවතු තුනේ තින් කිරීම නැන සැප විපාක උපදවා ගැනීම කිනස පවතින ක්‍රියාවල් තුනේ දොරට තුනේ දානියේ සිව්පස දානිය කියන්නේ එක කෝණයක්. මේ සීලය කියන්නේ යහපත් පැවැත්ම වඩනවා කියන එක කෝණයක්. එක කෝණයක් භාවනා කිරීම. එතකොට මේ තුන අවිද්‍යාවෙන් යුතු වුණු එයා සසරේ සැප විපාක ලබන කෙනෙක්. දෙවියන් අතර බ්‍රහ්මයන් අතර දුක්ඛ සමුදය තුල සුගතිය කියන කෙනෙක්. අවිද්‍යාවෙන් යුක්තව දාන සීල භාවනා තුල යෙදෙන සැප විපාකයක් විඳින කෙනෙක් අවිද්‍යාවෙන් වෙන් වෙලා සම්මා සම්බුදුන්ගේ ධර්මයේ දැනගෙන දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ මග්ගේ ඥාන කියන එක ඒ බුදුන් වහන්සේලා දේශනා කරපු විදියට ඒක අත්දැකපු, ඒව ධ්‍යාන වශයෙන් වඩපු, සත්‍තිස් බෝධිපාක්ෂිය අත්දැකපු, ඉන්ද්‍රිය ධර්ම පහ අත්දැකපු, බල ධර්ම පහ අත්දැකපු, සත්ත බොජ්ජංග වඩපු, ආරක්ෂා මාර්ග වඩපු උත්තමයන් වහන්සේනවා. ගිහියෝ පැවිදි ස්ත්‍රී පුරුෂ දෙව් මිනිස් බ්‍රහ්ම කියන තථාගත ශ්‍රාවකයන්ගෙන් හෝ තථාගතයන් වහන්සේ නමක්ගෙන් අන්න ඒ අවිද්‍යාවෙන් වෙන්වීමේ වැඩපිළිවෙල අහගන්නවා. අන්න ඒ වැඩපිළිවෙල අහගෙන ඒ විද්‍යාව උපදවාගෙන කෙනෙක් දානේ දෙනවා. කෙනෙක් ඒ විද්‍යාව හේතුව සීලය වඩනවා. ශික්ෂාපද සහිත ඉරිසයන් වෙන්වීම, කුහකම් වෙන්වීම, අර ලාභේන ලාභෙන් ලාභේ හොයන ආදී බුදු අකුසලෙන් වෙන්වෙනවා. එයාගේ එක සීලයක්. අර බුදුරජාණන් පරමන තාත දීගණිකයි පළවෙනි පොත්හසක පුරාවට භික්ෂුව ලාභෙන් ලාභේ හොයන්නේ, ගුරුකම් කරන්නේ, බෙහෙත් කරන්නේ, ලෙඩ දුකට අර බෙහෙත් කරන්නේ, වෙදකම් කරන්නේ ගිහියට. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නේ එහෙම කියලා ගොඩාක් පණුවන්නේ ඒ සීලය. චූල සීල, මජ්ජිම සීල, මහා සීල වශයෙන්. දීඝනිකායේ පළවෙනි සූත්‍ර 10 ඔක්කොම පෙන්නන්නේ ඕවමයි. අප්‍රමාණ වශයෙන් පෙන්නනවා. මජ්ජිමනිකායේ තියෙනවා. පූර්ණ වශයෙන් පෙන්නන යහපත් පැවැත්ම. පූර්ණ විස්තරයක් පෙන්නනවා. එතකොට මේ ලෝකේ ටිකයි ශික්ෂාපද තියෙන්නේ. හරි. එතකොට තාත්තා මේ ඊට පස්සේ අත්ති ජීට්ටන් අත්ති උතන් ආදී පදනම. එතකොට මේ ඔක්කොම. එතකොට භාවනාව. අන්න එතකොට කෙනෙක් භාවනා කරනවා, ධානයට උත්සාහ කරනවා. එයා භාවිතා කරන ඒ කරුණ එක සංඥාව. අද ඕකත් නැන්නේ. අද කෙලිම ශුන්්‍යතාවය කියලා මේ ධ්‍යාන ඕනෙත් නැහැ, ආතාපි ඕනෙත් නැහැ, පංචේනිරණ හිත නිදහස් වෙන්න ඕනෙත් නැහැ. මොකුත් ඕනේ අද කට්ටියම නිවන් දකින්න මේ ඉන්නව කට්ටිය. මනස හිස් කරගන්න එනේ නරමුණු අතර ඉන්න කියනවා. අද මේ ආකාර අප්‍රමාණ තත්ත වැරදි කෝණ තියෙනවා. එකම එක ඒකායන නයම් බංගෝ භික්කවේ කියපු ඒ එකම එක නිවන් දකින්න වැඩ පිළිවෙල. අද තාත්තා ලක්ෂ සංඛ්‍යාත ක්‍රමවේද තියෙනවා. මෙන්න මේ එකම එක මාර්ගයට අමතරව කෙනෙක් කියන පින් කරන්න, කෙනෙක් හදනවා, එක එක දම් පෙන්දීම වැඩ පිළිවෙල, ස්තූප හදනවා, බුදු පිළිම හදනවා, එක එක තමයිනේ කීක දේවල් නැද්ද? එතකොට එක එක පදනම්. එතකොට සමහර අය සිල් උත කරනවා, නොකනු බී ඉන්නවා, ෆාස්ටිං කියන්නේ ආහාර පාන නොගෙන ඉන්නේ සති ගණන් දවස් ගන්න. කෙනෙක් ඒකෙන් නිවන් දකින්නවා කියන. එහෙම සාමිනාසල ඉන්නෝනේ තාත මටත් මොන ගෙලි ඉන්නවා. ඔය තනි තන වනවාසය තුල. එතකොට එහෙම ගිහි විරිස් ඉන්නවා. සති ගණන් ආහාර පාන ගන්න. එතකොට මේව නිවන් දැක. එතකොට තාපසකම බුදුන් වහන්සේ පනෝපු අත්ත කිලම තනියෝගේ අද නිවන් දැකන වැඩ පිළිවෙලට එකතු කරලා ඉන්නවා. අවුවේ තපිනෝ ගිනියම් වෙච්ච ගල් උඩ පරයකින් ඉන්නවා. හැබැයි සිවුරු පොරවගෙන. මේ වනවාසී මේ බුදුන් වහන්සේ පනෝපු මේ කසාවත කසට පොවු චීවරය දරාගෙන.
සුළු ආහාරය ලක්ක
සමහරය බත් අහුරයි වළඳන්නේ. නමුත් එයාට මේ බුදුන් වහන්සේ පනෝපු සප්පාය සප්පායකම නෙමෙයි. කෙනෙක් සුළු ආහාරය සප්පාය වෙන පුළුවන් බුදුන් වහන්සේ පනෝනනේ. බෙලි අඩ බෙලි ගෙඩියක්. බෙලි ගෙඩියෙන් භාගයක පමණ බත් මිටක් වළඳලා එදා ධානවල බුත්තමේ හිටියා. ඒ යාගේ සප්පාය ස්වභාවය ඊට වැඩි ගත්තොත් එයාට කෙලෙස් වැඩිනවා. ඒ ඒකයි කතා. ඒ පැවිද්ද දන්නවා ආහාර පාන ඇසුරු කළ යුතු සප්පාය සප්පාය ක්‍රමවේද. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මගේ සසුන ශාවකයට දෙන දේවල් ගිහියය සීමා කරන්න එපා, ගිහියය හිතන්න එපා. ඇති වෙන දෙන්න ගන්න තථාගත ගිහි පැවිදි ශාවකය දන්නවා තමන්ට ගත යුතු ප්‍රමාණය. මේකයි තාත්තා. සැබෑ ශාවකය කියන්නේ නෑ, නාමික ශාවකය නෙමෙයි. එයා ගන්නෙ බෙලිගෙඩි භාගයක සයිස් නම් දිව්‍ය භෝජන වගේ ව්‍යංජන 500ක දේවල් හදන් ආවත් එයා ගන්නෙ ඒ චුට්ට විතර. එයායි මිනිස්සු මේ හොඳ කරන්න බොරුවට මේ පාත්‍රේ බොරුව ගන්නෙ එච්චරයි. එයා කැමති නැත්නම් පළතුරු ගන්න, එයා පළතුරු ගන්න. එයා කැමති කැවුම් ගෙඩියක් නම් එයාට සප්පා, එයා කැවුම් ගෙඩියයි කිරිපත් කෑල්ලයි ගන්නවා. ඒවත් එතන මස් මාළු අරක මේක තුන කියලා නැහැ. එයාට සප්පායද, එයාට කුසල් දහම් වැඩෙනවා කියන පදන එයා දන්නවා කැපවිදි රැසුම් කරන්න. ඒකයි තත්ත්වය. ඒකයි තථාගත ශ්‍රාවකෙන්ගේ රශ්චර අද්භූත ගතිගුණය සැබෑ ශ්‍රාවකෙන්ගේ. එහෙමයි අය ගොඩ ගහන්නේ නැතත්. ඒ අය යමක් ගන්නව නම් ගන්නේ තමන්ගේ හෝ තමන් එක්ක ඉන්න බිචුන්වාසලාගේ ඉදිරියේදී අවස්ථාවයකට හෝ වර්තමානයේ පවතින අවස්ථාවකට විතරයි. අතිරික්තයක් ගන්න එබඳු අවස්ථාවකට විතරයි. ඒවා ආරක්ෂා කරනව රැස් කළ තියන්න ඕනත් රැස් කළ තියෙන හැබැයි අත්‍යවශ්‍යමුණු අත්‍යවශ්‍ය මට්ටමේ විතරයි. හොඳයි, යම් ආවිදයක් වෙන පුළුවන්, ඇනයක් අකඩමිකයක් මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්, යම් අදනම් වර්තමානයේ අන්තරෝපකරණයක් වෙන්න පුළුවන්. හැබැයි අපහ අත්‍යවශ්‍ය මට්ටම් ඒකයි තමයි බඩු ඒක. ඒ නිසා අප්‍රමාණ පදනම තමයි මේ කතා කරනවා නම් මේ සීලයේ පදනම අප්‍රමාණ. එතකොට තමයි කිව්වේ යම් තථාගත ශ්‍රාවකයෙක් දෙවියන් අතර හෝ බ්‍රහ්මයන් අතර, බ්‍රහ්මකායික දෙවියන් අතර හෝ කාමලෝකයේ දෙවියන් අතර හෝ මිනිසා අතර හෝ යම් ඉන්න ස්ත්‍රී පුරුෂ යම් ගිහිව පැවිදි තථාගත ශ්‍රාවකයෙක් වෙන්න නම් එයාගේ ඒ ක්‍රියා අවිද්‍යාවෙන් යුක්ත වෙන්න බෑ. විද්‍යාවෙන් යුක්තයි. විද්‍යාව කියන්නේ මොකද? එයා දුක ඇති වෙන හැටි දන්නවා. දුක සමුදය හේවත් මේ දුක නොනැසී වෙනස් වීම පවතින ක්‍රමවේදය දන්නවා. දුක සමුදය වෙන හැටි දන්නවා. තාත්තා තණ්හා වැඩ කරන අවිද්‍යාව වැඩ පිළිවෙල දන්නවා මෙයා. දන්න නිසා මොකද කරන්නේ? භයානක මාර්ගයේ ඇසුරු කරන්නේ. බුදුන් වහන්සේ පනවලා තියෙන ඔය මාර්ගය යන්න එපා, මෙන්න මේ මාර්ගය යන්න කියලා ඒ බුදුන් වහන්සේ පනවපු යෝගයක් තියෙනවා. යෙදෙන්න ඕන කය වචනේ මනස පුරුදු පුහුණු කරන්න ඕන වෝතයක් තියෙනවා. අන්න ඒ වෝතය අපි පිළිපැදිය යුතු අනුගමනය කළ යුතු ක්‍රමවේදය වෝතය කියන්නේ. නිවන් දැකීම පිණිස පනවපු ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය තමයි ආරක්ෂාංක වැරදි අට්ටංගික මාර්ගය අංග අටකින් යුතු මාර්ගයක් තියෙනවා. අන්න ඒ මාර්ගයේ ගමන් කරන තථාගත ශාක්‍යය. ඒක තමයි අපේ පුහුණු. ඒක තමයි අපේ යෝගයේ යෙදීම. හරි. ඒකට මේ මාර්ගය අවිද්‍යාව නෙවෙයි. මේ මාර්ගය විද්‍යාව උපදින මාර්ගය. අන්නේ විද්‍යාව උපදින මාර්ගයේ පියවර පියවර ගන්න. සියලු කාය ක්‍රියා, සියලු වාචික ක්‍රියාවල, සියලු මානසික ක්‍රියාවල තියෙන්නේ අවිද්‍යාව වෙන්නේ විද්‍යාව උපදවාගෙන කරන දේ. මුලින්ම අපිට විද්‍යාව උපදින්නේ නැහැ. අපි මුලින්ම විද්‍යාව උපදවගත් උත්තමනාසකේ සරලක සම්මා සම්බුද්ධයන්හසකේ අවබෝධය අපි දැනගන්නවා. අන්නේ අවබෝධය දැනගත්තාම ඒ අපේ දැනුම තුළ අවිද්‍යාව නැතත්. ඒ අවිද්‍යාව නැති ක්‍රියාව අවිද්‍යාව නැහැනේ අපේ දැනුම තුළ. ඒ දැනුම තුළ පිහිට අපි කයින් යමක් කරනවා. බුදුන් වහන්සේ පනවපු දෙයක්. වචනයෙන් කරන්න කියපු දේ කරනවා. කතා කරනවා. මනසෙන් යොමු කරන්න කියපු කෝණ අපි යොමු කරනවා. අන්න ඒවයි අවිද්‍යාව නැහැ. ඒවයි අකුසල් වැඩින්නේ. ඒ නිසා ඒ සියලු ක්‍රියා කුසල ක්‍රියා නිවන් දකින්න හේතුව. ඒවා විපාක දෙන්නේ නිවන් දකින්නම විතරයි. එයා සුගතිය ගියාට අවිද්‍යාව තණ්හාව එක්ක එකතු වෙලා මුලා වෙන්න හේතු වෙන්නේ නැහැ ඒවා. ඒ සුගතියට ගියත් එයා එතනින් පිරුණම් පානවා. එතනින් මාර්ගඵලම. ඔන්න ඕකේ තාත්ත බුදුරුන්ගේ ශාวกයන්ගේ විශිෂ්ටතාවය. අසාමාන්‍ය ස්වභාවය. ලෝකයේ තුල මතු බාහිර දැක්කම කවුරුත් එක විදිහට තමයි හැසිරෙන්නේ. අවිද්‍යාවෙන් යුත කෙනෙක් ප්‍රාණඝාතයෙන් මෙමුණත්, විද්‍යාවෙන් යුත තථාගත ශ්‍රාවකගේ ප්‍රාණඝාතයෙන් මෙමුණ දෙකම එකයිනේ. මදුරුව මරන්නේ නැත්නම් දෙන්නෙකම ක්‍රියාව එකයි ලෝකයේ බාහිරින් බැලුවහම. හැබැයි වෙනස තමයි අරය මදුරුව මරන්නේ නැහැ, සතඝාතන කරන්නේ නැහැ. හැබැයි එයාට අවිද්‍යාව තියෙනවා. එයා චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ ඒ ආකාරයෙන්. අරය චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරයෙන්ම දන්නවා. සතරතිපට්ඨානෙ වඩන විදිහ ඒ ආකාරයෙන්ම දන්නවා. සත්‍යස් බෝධිපාක්ෂිය ගැන ඒ ආකාරයෙන්ම දන්නවා. දැනගෙන එයා අරයහපත් ක්‍රියා වේදෙනවා. එයාට ඒක පිරුණා පාන හිතනවා. අරයට සුගතිය යන විතරයි හේතු වෙන්නේ. අවිද්‍යාව තියෙන කෙනාට සුගතිය යන විතරයි ඒ පුණ්‍ය ක්‍රියාව හේතු වෙන්නේ. විද්‍යාව තියෙන කෙනාට අර පුණ්‍ය ක්‍රියාවම පිරුණා පාන හිත වෙනවා. ඒ නිසා බුදුරු කියනවා මෙන්න මේ බුදුන් වහන්සේගේ දහම දැනගෙන පින් කරන්න කියන මා පුණ්‍ය බයි. පින් කරන්න බය වෙන්න එපා කියන තථාගත ශ්‍රාවකයන්ට. ඒ සූත්‍රයේ අන්තිම ඝාතපදේ පනවන මා පුණ්‍ය බයි සූත්‍රේ මේ ධර්මයේ දැනගෙන ධර්මයේ හැසිරෙන කියනවා. ධර්මයේ දැනගෙන දානේ නැමෙති ධර්මයේ හැසිරෙන කියනවා. ධර්මයේ විද්‍යාවෙන් විද්‍යාව උපදවා ගන්න, අවිද්‍යාවෙන් මෙම්මෙන ධර්මයේ දැනගෙන දානේ නැමැති ධර්මයේ හැසිරෙන්න කියනවා, සීලේ නැමැති ධර්මයේ හැසිරෙන්න කියනවා, භාවනාව නැමැති ධර්මයේ හැසිරෙන්න කියනවා, කය වචනේ මනස. භාවනා කරන කය වචනේ මනස දාන්නේ නැහැ. සීලේ තුල ඉක්මෙන්නත් කය වචනේ මනස ඕන. දන් දෙන්නත් කය වචනේ මනස එපේ තාත්ත. මනසේ මුල් වෙන්නේ. ඒ මනෝ ක්‍රියාවනේ දානයක් දෙන්න හිතෙන්නේ යාට. චේතනාව පහළන්නේ මනසෙනේ. ඊට පස්සේ ආ සැලසුම් කරනවා මනසෙනේ. ඊට පස්සේ වචන කතා කරනවා. අපි මේ මේ දේවල් ගන්නොත් මේ මේ දේවල් පිරිස එකතු කර ගන්න වචන කියලා. ඊට පස්සේ තමයි කයින් ක්‍රියාත්මක වෙන්නේ. නේ? එහෙනම් ඒකයි. එහෙනම් දානේ අරදියා පවතින කායි ක්‍රියාවේ වාසි ක්‍රියාවේ මානසික ක්‍රියාවේ අවිද්‍යාව තියෙන දැ. අවිද්‍යාව තුනත් ඒක සැප විපාක පිණිස විතරයි සසර තුල. විද්‍යාව යුක්ත නම් අන්න ඒ දානය පිරුණම් පාන්නේ හිතෙන්නේ නැහැ. ඔකයි වෙනස. ඔකයි තමයි එකමක ක්‍රියාව. තථාගත ආරසාවකේකුත් පුතුජන ශාවකේකුත් පුතුජන යම් සසුනක ශාවකේකුත් දානේ එකම එක විදිහට දෙන්න පුළුවන්. වෙනසක් නැහැ. එකම ආකාරය බැලුවහම එකම සභාවේ එකම සතුට බොහොම ලස්සනට දෙනවා සක්සර. හැබැයි තාත වැඩක් නැහැ. අවිද්‍යාව යුක්ත නම් අද බෞද්ධයෝ ඉතින් අපි වැඩි වුණේ අද නමට බෞද්ධය කොච්චර ලස්සනට දන් දෙනවද? ලෝකෙ මං හිතන්නේ මේ ශ්‍රී ලංකාවේ තරම් මේ ලස්සනට දන් දෙන තවත් රටක් තියෙනවද කියලා. තවත් රටවල් තියෙනවා, මැලේසියාව ආදී රටවලත්, ඒ වගේ නොයෙක් නොයෙක් රටවල් තියෙනවා, උතුම් තායිලන්තය ආදී ප්‍රමාණ සුන්දර දාන තියෙනවා. මොකද අපේ භූමිය, අපේ මේ සිංහල ජනතාවත් අති උතුම් විදිහට දාන දෙනවා. හැබැයි තාත අවිද්‍යාවෙන් යුක්තයි. හේයකින් හවුත ඔයා දන්නේ නැත් සතර චිත්තපට්ඨානෙ ඒ විදිහට වඩන්න. මොකද්ද බහිද්දා, මොකද්ද අජ්ජත කියන එක අර්ථය කියලා දෙන්න පුළුවන්ද? කොහොමද ඔයක අර්ථ දකින්නේ කියලා දෙන්න පුළුවන්ද? හවුත එයාලා දන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාවෙන් යුක්තයි. එහෙනම් ඒකට කියුවා යම් කම්මං මෝහපත තංකම්මං තංකම්මං අකුසල. යම් ක්‍රියාවක් දානමය ක්‍රියාව හෝ සීලමය ක්‍රියාව හෝ භාවනාමය ක්‍රියාව තුළ නොදන්නා බවින් යුක්ත නම් මොකද්ද නොදන්නේ? බුදුන් වහන්සේගේ අවබෝධයට අනුව නෙවෙයි දැනගෙන ක්‍රියා කරන්නේ. බුදුන් වහන්සේගේ අවබෝධය දැනගෙන නෙවෙයි කරන්නේ. අන්න ඒකට කියනවා මෝහය. අන්න ඒ මෝහී යුක්ත බුදුන් වහන්සේගේ ධර්මයේ විනේ ආකාරයෙන් නොදැන කරන ක්‍රියාව අකුසලයක්. අකුසලයක් කියන්නේ පාපයක්ම නෙවෙයි. සසර යන්න හේතුන නිවන් දකින්න හේතු වෙන්නේ නැහැ කියන අර්ථයෙන් අකුසල් කියන.
මේ වල නැහැ. ඉතින් විපාකයක්
ලැබෙන. සැප විපාකයක් ලැබෙනවා. අකුසලයේ කියලා එක පැත්තක්. අකුසලයේ තව පැත්තක් තියෙනවා. දුක් විපාක වෙනසේ තියෙන පාපයක්. දැන් සතර ප්‍රතිපත්තානේ තත්ති කුසල කුසල විතරනේ. කුසලම් භාවේති අකුසලම් පජහිතු. කුසලය භාවිතා කරන්න ඕන කය වචනේ මනසෙන් අකුසලය බැහැර කරන්න ඕන. එතන අකුසලය කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට සතර පායනේ පංච උපාදානස්කන්ධිකුත් අපි බැහැර කරන්න ඕන. දෙවියන් බ්‍රහ්මයන් අතර කියන පංච උපාදානස්කන්ධය අපි බැහැර කරන්න ඕන. දුක්ඛ සමුදය නෙවෙයි පංච උපාදානස්කන්ධයයි. යායන් තණ්හා පොණෝබලික නන්දිරාග සාගතාදී පණවන්නේ ඒකයි. එතකොට තණ්හාව තියෙන පංච උපාදානස්කන්ධය කෙරේ. යම් උපා පංච උපාදානස්කන්ධයකට යම් කෙනෙක් තණ්හාවක් තියෙනවා නම් ඒක තමයි එතන තියෙන උපාදාන. ඒ නිසා තමයි සසරේ යන්නේ. ඒක පිනක් වෙන්න පුළුවන්, ධානය වෙන්න පුළුවන්, රූපී අරූපී සමවත් වෙන්න පුළුවන්. හරි? දානයක් සීලයක් භාවනාවක් වෙන පුළුවන්. වැඩක් නෑ තාත්ත. හැබැයි යම් ක්‍රියාවක අන්න අර කිව්වා වූ අවිද්‍යාව නැත්නම් අන්න ඒ සියලු ක්‍රියා කයෙන් වචනයෙන් මනසෙන් දවා කරන දානමය සීලමය භාවනාදී සියලු ක්‍රියා පිරුණම් පාන්නේ හේතු වේ. ඔන්න ඕකේ තාත්ත වෙනස.
කුසල
කුසලේ කියන්නේ ඕක. එතකොට කුසලේ කියන්නේ ඕක. එතකොට යම් ක්‍රියාවක් තියෙන පුළුවන් පව පිණිස දෝපු ක්‍රියා. ඒකත් බුද්ධ ශාසනයේදී කියන අකුසල කියන වචනේ තමයි. යම් ක්‍රියාවක් තියෙන පුළුවන් අවිද්‍යාවෙන් යුතු පුණ්‍ය ක්‍රියාවක්. හැබැයි අවිද්‍යාවෙන් යුතු නිසා ඒකට කියන අකුසල කියලා. අකුසල කියන එකේ අර්ථය තමයි නිවන පිණිස උපකාර නොවන්නා වූ ක්‍රියා. කලකම්ම අකුසල කම්ම කියලා තියෙනවා. පුණ්‍ය කම්ම පාප කම්ම කුසල කම්ම. තාත අඟුතනිකයි තියෙනවා හතරෙනි පොත අහස චක්ක නිපාතේ චලාභි ජාති අභිජාති හය පණවන තැන බුදුන් වහන්සේගේ කම්ම විග්‍රහය ශ්‍රේෂ්ඨතම තැන. ඔන්න ඔතන පණවන තා සුඛාභි ජාතියෝ කණ්ඨාභි ජාතියෝ කුසල. ඔන්න පැනවී තුන කියව ගන්න. හරි, හය ආකාරකින් විස්තර කරන්න. කුසලය සු පැහැපත් නොවන අදුරුත් නොවන නිබ්බහණි උපදවන කම්මයක් තියෙනවා, ක්‍රියාවක් තියෙනවා. අන්න ඒකට කියනවා කුසල කම්ම. සැප විපාක පිණිස හේතුන සුගතිය සැප විපාක විඳින හේතුන ක්‍රියාවක් තියෙනවා. ඒකට කියනවා සුඛාභිජාතියෝ පැහැපත් වූ ක්‍රියාව. කණ්ඨාභිජාතියෝ කියන අඳුරු ක්‍රියාවක් තියෙනවා, අපාය උපදින හේතුව. හරි, කොහොමද ගැනීම තාත බුද්ධ වචන. එතකොට සතරදී පටාණු අකුසලයේ කියනවා යම් තැනක පංච උපාදානස්කන්ධයක් වැඩෙනවා, යම් තැනක අවිද්‍යාව හේතු තණ්හාව හේතු මේ පංච උපාදානස්කන්ධය කියලා දෙයක් තියෙනවා නම් අන්නේ ඒකට කියනවා අකුසලයේ. හරි, ඒ අන්න ඒක තමයි සතරතිපට්ඨානෙන් දුරු කරන්නේ. එයා කුසලයේ වඩනවා. කුසල් දහ කියන්නේ මොනවද? පංච ඉන්ද්‍රිය ධර්ම හල තිනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. මෙන්න මේ අංග පහ වඩනවා. මේ අංග පහ වඩනකොට අනර පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ වේදනා සංඥා සංකාර උපාදානස්කන්ධේ එයා දුරු කළා පහක් ඇත්තරලා පහක් වඩනවා. මේ පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම. ඕකේ තත්ත තථාගතවගේ කි වෙනස තේරෙනවද? එයාට ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. එයා පංච උපාදානස්කන්ධේ බැහැර කරන අර ඉන්ද්‍රිය ධර්ම පහ තුල පිහිටා. එහෙනම් සද්ධාව කිව්ව අන්න එයාට තුන අර තිසරණ සරණ තුල පිහිටන ආදිකල්යන මජ්ජේකල්යන පරිවසනකල්යන වශයෙන් ඇති වෙන දහන් දැනුම. ඒකට එයා යටවෙලා ඒක අදහ ගන්නවා. සද්ධාව කියන්නේ ඒ දහම් දැනුමට එයා යටවී වාසය කරනවා. ඒ දහම් දැනුමට දහම් විනය දැනුමට යටවෙලා තමයි එයා කායික වාසික මානසික ක්‍රියාව කරන්නේ. ඒකට කියනවා සද්ධා. විරිය කියනවා අන්න ඒකටනම් කයෙන් වචනේ මනසේ උත්සාහ කරනවා. අකුසලයේ බැහැර කරන්න කුසලයේ සද්ධානම් කුසලයේ වඩන් තේරන. එතකොට අන්න කියනවා විරිය කරනවා. එහෙම කරන්න එයාගේ ජීවිතේ හොඳ සතියක් වැඩෙනවා. අවධානය. අවධානය වෙන්න මොකටද අවධානය වෙන්නේ? මේවා කුසල, මේවා කුසල. මේවා මෙහෙමයි කරන්නේ, මේවා මෙහෙමයි නොකරනවා. ඒ වගේ මෙයාට භාවනා දාන මේ වශයෙන් කුසල කුසල් කෙරෙහි සතියක් වැඩෙනවා. සීලමේ වශයෙන් කුසල කුසල් කෙරෙහි සතියක් වැඩෙනවා. භාවනා උදෙසා කුසල කුසල් කෙරෙහි සතියක් වැඩෙනවා. තාතන මතකද අවුරුදු දෙක තුනකට කලින් මම පාරේ ශ්‍රීවිල්ලේ කියද්දි අර සතේ කරබයා බ්‍රේක් කරන තැනකදී මම කිව්වා මතකද? ඒ තමයි ප්‍රාණඝාතය අර්ධය යකි තියෙන සති ඉන්ද්‍රිය කියලා. ඒක තැනකදී මම කිව්වේ ඒ තමයි සති ඉන්ද්‍රිය සීල අර්ධය. ඔබ තමයි මේ කියන්නේ. ඒතර තාතා මේ සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන එක ඒ මට්ටමේ සද්ධා විරිය සතිය ආදී ඒ කෝණ තුන නිදාණේ අර්ධය වැඩෙනවා, සීල අර්ධය කරනවා, භාවනා අර්ධය වැඩෙනවා. ඒතර භාවනා විදි තමයි අපි කතා කරන්නේ සතියේ එක අරමුණක් තුළ පිහිටා. එයා එක අරමුණක් ඇසුරු කරනවා භාවනා විදි. සීලයේදී ශික්ෂාපද ගැන එයාගේ අවධානය තියෙනවා, මනස අවධානය. නැත්නම් ශික්ෂාපද කඩේරුණා. ඒක එයාගේ අවධානය තියෙනවනේ දානේ අර්ධය බුදුන් වහන්සේ කියේ කොහොමද කියලා. තරදාත මේ දැන් කොහොමයි තාත පංච ඉන්ද්‍රිය ධර්ම අපි වැඩින්. නමුත් පංච ඉන්ද්‍රිය ධර්ම අපි මේ කතා කරන්නේ නැහැ තාත. ලෝකයේ තුලදී මේ දානේ අර්භය අපි කතා කරන්නේ නැහැ. නමුත් අර දානේ අර්භය එයා දානේ අර්භය කටයුතු කරද්දී යන්නේ ඉදිවරන්නේ නැද්ද? එයාගේ හිතේ තියෙන කාමච්ඡන්දේ රාග ආදී හැඟීම් පාලනය කරගන්නේ නැද්ද? එන දේශ හැඟීම් පාලනය කරන්නේ නැද්ද දානේකදී? දන් දෙන්න තැනකදී පිරිසක් එක්ක හරි නිදිමත බැහැර කරගෙන නිදිමතෙන් වෙම්මල නෙවෙයිද දන් හදන්නේ? එහෙනම් ඒ මට්ටමින් පංච උපාදානකන්දයක එකතුන පදනම් පැත්තර දාලා තමයි එයා අර කරන්න කටයුතු කරන ආරසාවකය. දානේ ගැන දන්න නිසා ඒ දානේ තුලදී එයාගේ මොකද්ද වෙන්නේ? ඒ මට්ටමින් පංච නීවරණ තැවෙනවා, සතිය වැඩෙනවා.
ලොකෝගේ පැකිරීමක් කරනවානේ.
එහෙමයි. අන්න ඒ කැපකිරීම තුල එයා අත්තරින්නේ සැකයක් නැහැ, නිසැකයි. මේ දානේ ඒකාන්තයෙන් විපාක තියෙනවා. මේව ඒකාන්තයෙන් පිරුණාපාන හේතුන ආදි වශයෙන් එයා නිසැක බවක් ඇති කරගෙන ඉන්නවා. සැකයක් නැහැ නිවර්ණයෙන් ගැන. නිවර්ණ හිත යට කරන්නේ නැහැ දානේ අරබය. එයාගේ දානේ අරබය ආගේ හිත විසිරලා නැහැ. ඒකේ කරුණුත් එක්ක මම කියුවේ ඒතකොට දානීය තුලිනු දානීය තුලත් බුද්ධ ශාසනේ බුදුරන් වහන්සේගේ සසුන. බුදුන් වහන්සේ යම් දානයක් දෙන්න කියලා පැනෙවුවා නම් ඒ පණවන්නේ කුමටද? මෙන්න මේ පංච උපාදානස්කන්ධේ බැහැර වීම පිණිස, පංච නිවර්ණන්ගේ බැහැර වීම පිණිස පිරිසුදු චිත්තය ඇති කරගන්න. ඒක පණවනවා මේ දාන මහප්පල කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකේ පණවනවා මේ බුද්ධ ශාසනේ දානීය තියෙන්නේ මොකටද? මෙන්න මේ සිතේ පිරිසුදු බව පිණිස, චිත්තේ පංච නිවර්ණයෙන් හිත පිරිසුදු කරගන්න තමයි සිව්පස දානීය තියෙන්නේ. ඒක තමයි අද දානීය දෙල නිවර්ණ වැඩෙන්න බෑ බුද්ධ ශාසනේ. එයාගේ නිවර්ණ සංසිදෙන්න ඕන. කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනිමින්ද ආදී මේ පංච නීවරණ සැකය ආදී ඒ හිත විසිරීම, හිත කැළතෙන දේවල් ඒවා නතර වෙන්න ඕන. දානයක් දුන්නාම හිත ප්‍රසන්න වෙන්න ඕන. හිත යාගේ සංසිදෙන්න ඕන. නීවරණ සංසිදෙලා තියෙන්න ඕන. දානෙ කියන්නේ එහෙම එකක්. ඒකට තමයි මේ ඒකට බුදුරජාණන් වහන්සේ පනවන්නේ බුද්ධ ශාසනයේ දානෙ බ්‍රහ්ම ලෝක උපත පිණිස. බුදුන් වහන්සේ පනවන පළවෙනි බ්‍රහ්ම ලෝක උපත පිණිසයි කියනවා. බුද්ධ ශාසනයේ මේ දාන් දෙන කෙනාගේ ඒ කම්ම විපාකේ පනවන. කොහොම කම්ම විපාකේද? මේ අවිද්‍යාවෙන් දෙම්මෙල දෙන්නානේ. විද්‍යාව උපදවගෙන තිසරණ සරණට පැමිණි දෙන්නානේ. හොඳයි, ඒකේ ප්‍රබලම තැන පනවන්නේ බ්‍රහ්ම ලෝක උපත. එතකොට ඒ මට්ටමින් එයාගේ හිත පිරිසුදු කරගන්න බැරුණොත් ඒ මට්ටමින් පහල දෙවියන් අතර ඒ මට්ටමින් උපදින එයාගේ හිත පිරිසුදුනේ යම් ආකාරයකින්ද, යම් ආකාරයකින්ද නීවරණ බැහැරුණේ, ඒ ආකාරයෙන් ඒ දාන එයා සුගතියට ගෙනියනවා. ඒ සීලය ඒ සුගතියට ගෙනියනවා. ඒ භාවනාව සුගතියට ගෙනියනවා. දානසීල භාවනාව කෙනෙක් භාවනාව යෙදෙනවා තාත්තා සීලය යෙදෙනවා පංච නිවරණ බැහැර යන විදියට අන්න යා තමයි තාත්තා බ්‍රහ්ම ලෝකෙයි ධානී සීලය භාවනාව තුනේ යෙදෙනවා කෙනෙක් එකකින් හො වෙන්න පුළුවන් පංච නිවරණ සම්පූර්ණ බැහැරල යන අන්න යා තමයි තාත්තා කොහෙද උපදින් ධානී සීලය භාවනාවෙන් බ්‍රහ්ම ලෝක උපත පිණිස උපදින් සීලානුස්සති ආදී පැනවීම චාගානුස්සති ඔන්න ඕකයි ඔහොම ලොකු ගැඹුරක් මම මේ අවසන් ටික බොහොම සංක්ෂේපයෙන් කිව්වේ මේවා ප්‍රශ්න කරගන්න එපා තොරතන්ත සති ඉන්ද්‍රිය ගැන කතා කරේ ඒකයි කිව්වේ සති ඉන්ද්‍රියේදී පංච නීවරණ බැහැරල වෙන ආකාරය අවධානය පිටව ගන්නවා එයා ලෝකයේත් එක්ක කටයුතු කරන්නේ එතකොට එතන යාවි වැඩෙනවන්නේ නීවරණ බැහැරෙද්දී සමාධි ඉන්ද්‍රිය හිතේ එකඟ බව එක අරමුණක් තුළ පිහිටි අධිපති බවක් ලබා ගන්නවා ක්‍රමයේ අන්න එතෙන්ට වැඩුවොත් දාන සීල භාවනා ඒකෝණයෙන් එයා ධානසිත උපදවගෙන බ්‍රහ්ම ලෝකයේ ඒ විදිහට උපදිනවා ඒ වගේම එහෙට යන්න කලින් යා සතරපට්ඨානේ කියන තැනට වැඩුව කොනාගාමිනේ කරහත් කෙනෙක් සමාධිය උපදවගෙන තාත්තා පංචිනේනගේ මෙම්මල සමාධිය උපදවගත්තු මේ ජීවිතය අරසාව කියේ බුදුරජාණන් ඒකාන්තයෙන් පනවන යා බ්‍රහ්ම ලෝකේ යන්නේ අනාගාමි බ්‍රහ්මයන් අතරට තේරුණාද එයාට සමාධිය හදාගන්න බැරුණොත් තමයි ඊට පහළින් පනවන කාම ලෝකයේ දෙවියන් අතර දිව්‍ය ලෝකයේ හෝ මනුස්සපතේ උපදී ඒ මට්ටමේ නීවරණ සංසිඳුන විදියට තේරුණාද කියන දේ ඔහොම පදන මම මේක එහෙමිට අහලා බලන්න තාත්. එතකොට ඒක හරි. ඒ නිසා පංච නීවරණ කියන එක සංසිඳෙන්න ඕන. ඒ වගේම පංච පාදාරක්කන් දෙකෙන එක බැහැර වෙන්න ඕන බුද්ධ ශාසනයේ කටයුතු වලදී. අවිද්‍යාව තණ්හාව බැහැර වෙන්න ඕන අපි කරන හැම ක්‍රියාවකම. ඒ හැම ක්‍රියාවම අපිට ඕන විදියට නෙමෙයි. අපේ මමත්වයෙන් අපේ මාන්නයෙන් කියලා අපේ මැනීලි වලින් මම දන්න ටික මම මෙහෙමයි දන්නේ කියන එකෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මෙහෙමයි මේ කාරණාවarpය දේශනා කළ තියෙන කියන දැනුමෙන් ඕන. ඒ දැනුමට ආපු ගමන් මමත්වයක් නැහැ දැන පංචපාදානස්කන්ධයෙන් උපදින මමත්වේ නැහැ ඒ පංචපාදානස්කන්ධයෙන් අවිද්‍යාවෙන් පැනෙන මැනිල්ල මාන්නේ නැහැ එතන අවිද්‍යාව නැහැ අවිද්‍යාව නැති කර්මයේ විද්‍යාව විද්‍යාව කාගේද බුදුන් වහන්සේගේ අවබෝධ ඥානයි ඒ බුදුන් වහන්සේගේ අවබෝධ ඥානය තුළ පිහිටා ඒ දැනුම තුළ පිහිටා අපි කය වචනේ මනස ඉක්මනකොට අපි පිරුණම් පාද කෙනෙක් තරත පැතුවක් නැතත් අපි කතාව පටන් ගත්තේ න යාචන හේතුන පත්තන හේතු පතන්න දෙයක් නැහැ යදින්න දෙයක් නැහැ පිරුණම් පාන වේ එයාලා පැතුමක් නැතත් බලාපොරොත්තු තුනක් නැතත් එයාලා ඉන්නේ පිරුණම් පාන මාර්ගයේ කෙනෙක් පතන්න බලුව කමන්නේ එයා පැතුමක් නැතත් එයාගේ පැතුම ඒකාන්තයෙන්ම නිවන කරා ගෙනියන එයාගේ පැතුමක් තියෙන පුළුවන් ඔය මේ කියන සංඛාර උප්පත්ති ආදී දේශන කෙනෙක් පතාගෙන ඉන්නවා අහිය දිවි ලෝකයේ උපදින්න කෙනෙක් කැමති අහිය දිවියන අතර අනාගම උත්මනසල අතර උපදින්න කෙනෙක් කැමති නිම්මාරතිය උපදින්න පරිමිත අවසත්තිය උපදින පොඩක් පංචකම සැපෙදලා පිරුණම් පාන කැමති එහෙමයි ඉන්නව නානා ධාතු
ඒ
වටම ඇසේ කටේසු චම්පමණ කරේ කරනවා. ඒ කියන්නේ එයා ඊට අදාළව හැසිරෙන්න ඕන. දාන සීල භාවනා තුළ ඊට අදාළව හැසිරෙන්න ඕන. ඒ දෙවියන් අතරට යන්න. ඒ දෙවියන් අතරට යන්න ඕන වැඩ පිළිවෙල කියලා දෙන කල්යාණ මිත්‍රවරු දන්නා. ඒ දෙවියන් අතරට යන්න නම් ඒ මට්ටමින් පංච නිවරණ බැහැර වෙන්න ඕන. ඒ මට්ටමින් එයාගේ අවිද්‍යාව තණ්හ බැහැර වෙන්න ඕන. එයාගේ පංච පාදස්කන්ධේ ඒ මට්ටමින් පිරිසුදු වෙන්න ඕන. නිවරණ බැහැරල පංච පාදස්කන්ධේ බැහැරල ඒ දෙවියන් අතරට යන්න. එයාගේ ඉන්ද්‍රිය ධර්ම පහ මෝරන්න ඕන වැඩෙන්නව. අන්න ඒ විදිහට ඉන්ද්‍රිය ධර්ම පහ වැඩුවොත් එයා ඒ දෙවියන් අතර උපදිනවා. ඒක රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමට ඉන්ද්‍රිය ධර්ම වැඩුවොත් පිරුණම් පානෝ මෙලෝ. ඔන්නෝගේ අරත වෙනස්.
යමක් කරලා ප්‍රාර්ථනා කරන එක සාධාරණයි.
සාධාරණ. ඒ කියන්නේ ඒකත් යමක් කරලා නේ වචනේ අනුපාඩු. ඒ දේ ලැබීම පිණිස පවතින පාරේ. ඒකම කරොත් පොල් ගහට නගින විදිය දැනගෙන නම් පොල් ගහට නගින්නේ. හැබැයි පොල් ගහට නගින්නේ peer ගහට නගින්න විදියට නම් කවදාවත් නගින්න බෑ. අන්න ඒ වගේ. එහෙනම් ඒ ක්‍රමයේ ඒ අපි යමක් ලබන්න ප්‍රාර්ථනා කරනවද ඒ පැතුම කරා යන්න යා මාර්ගයක් තියෙනවද? ඒ මාර්ගයේ ඉඳිමින් එයා පැතුවක් නැතත් හැබැයි ඒක ලැබෙනවා. පැතුවට කමක් නැහැ. එයා
කරලා පැතුවට කමක්
නැහැ. හැබැයි කරන්නේ ඒක ලැබෙන වැඩ පිළිවෙලමනේ. ඒකයි. පතන්න ඕනේ
නැහැ.
අන්න ඒක. පැතුව නැතත් පැතුවක් ලැබෙනවා. වැඩ පිළිවෙල ඒක නිසා. කොහොම තමයි තාත දුගතියට යන්නේ සුගතියට යන්නේ පිරුණම් පාන. ඒ නිසා කියනවා න යාචන හිතන පත්තන හිත මේ පැතුව කියලා මේ යැද්ද කියලා එක එක තැන් වල එක එක ගස් ගල් තැන් වලට ගිහින් හරි යද්දු යදීම් කරා කියලා ওই බෝගස් වටේ හරි ওই ස්තූප වටේ ගිහිල්ලා හරි රෙදි ඔතල හරි මේ යැදුවා ප්‍රාර්ථනා කරා කියලා මොකුත් ලැබෙන්නේ නැහැ කියලා. ලැබෙන්නේ ඒ කරපු දෙයට අනුරූපී දෙයක් විතරයි. කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම බන්දු කම පටිසරණ යං කම්මං කරිසාමි කල්යනම්වා පාපදම්වා තස්ස දයාදෝ භවිස්සං නීති කියලා පනවන යමක් අපි කරනවද ඒකමයි මගේ දයාවද මගේ දායාද මගේ ඥාතිය මගේ හිතවත මාත් එක්කම යන්නේන කෙනා මට උපකාරී තැනත් මගේ ආරක්ෂාව ඒ කරපු දෙන්නේ අයි මම මේ වෙන දෙයක් කරලා වෙන දෙයක් ඇතුවට ඒක ලැබෙන්නේ නැහැ කියන්නේ ඔන්න ඔහොම කණිමිමත් තමයි. එතකොට තාත්තා ප්‍රශ්නයක් ඇහුවනේ එතකොට ඒ තාතහ ප්‍රශ්නේ තමයි මම කියන්නම්. එතකොට මේ ලෝකේ මිනිස්සු ඉන්නවා නිදිවරාගෙන නිදිමතක් නැහැ, දවස් ගන්න ඉඳන් සැලසුම් කරගෙන මහා විදියට පුදුම ආදර ගෞරවකින් දන් හදලා දෙනවා. සිව්පස්ස දේවල් හදනවා, සේනසනේ හදන විදියට එයාට ඒක හදලි වරණකම් ඉවසීම, يعني හදලි වරණකම් ඒක, يعني ඒකමයි මනස. ඒ අරබයාමේ එයාගේ අවධානය, ඒ අරබයාමේ විරිය කරන්නේ, උත්සාහ කරන්නේ ඒ අරබයාමේ. නේ? එයා හිතන්නේ, එයා හොයන්නේ විමසන්නේ ඒකමයි. තාත්තා ඒක තමයි. අර අවිද්‍යාවෙන් යුක්තන ඒක සුගතියෙහි උතුම් සපීපාත පිණිස යම් දිනක හේතු වේ. විද්‍යාවෙන් යුක්තන ඒකාන්තයෙන් මේ හැම සිතවිල්ලක්ම හැම තප්පරයක්ම හේතු වෙන්නේ පිරුණක් පා. ඕකයි වෙනස. ඒ නිවර්ණගේ බහැරවීම, ඒ දාන අරබයා නිවර්ණගේ බහැරවීම අවිද්‍යාවෙන් යුක්තන එක ඒ මට්ටමේ දෙවියන්වත් හෝ බ්‍රහ්මයන්වත් උපදවන්න හේතු වෙන. ඒ මට්ටමේ. එතකොට විද්‍යාවෙන් යුක්තන ඒ මට්ටමේ මේ නිවර්ණගේ බහැරවීම, නිවර්ණයන් බහැරුණා කියන්නේ පංච පදාස්කන්ධයේ ඒ සබ්බ ස්වභාවයන්ගේ ඝනත්වය, ගොරෝසු බව, ඇසුරු කරන ස්වභාවය, ඕලාරික බව අඩු වෙලානේ. අර සුක්කම උතුම් සෞම්‍ය කියන පදයට ඇති වෙලා මනස. නීවරණ අඩුයි කියන්නේ ඒ පංච පදාස්කන්ධයේ සෞම්‍යයි. සුන්දර. අන්න ඒ සුන්දරත්වයට අදාළ ලෝකේ එයාගේ උපාදානෙන් රස ගන්නවා. තවදකර කම් විපාක විපාක දෙනවා. අර තාත්තා අපි කියන්නේ චුතුපපත් ඥානෙ දකින්නේ කියලා. චුතියෙදි දකින්නේ අර අඳුරු පැහැ සහ පැහැපත් තුන. අන්නේ පැහැපත් ස්වභාවය ඇති වෙන්නේ පංච නිවරණගේ අඩු බව. යම් චිත්තයක පංච නිවරණ අඩු නම්
පැහැපත්.
ඔව්, දාන අරබයා, සීල අරබයා, භාවනා අරබයා උත්සාහ කරන කෙනෙක්ගේ ඒ කායික ක්‍රියාව හෝ වාචික ක්‍රියාව, මානසික ක්‍රියාව තුළ ඒ සැකසෙන චිත්තය පැහැපත් වෙන්නේ, පෙන්නෙන්න පැහැපත් වෙන්නේ බබලන්නේ නිවරණ අඩු වෙන තරමට. ඒ පංච පදාස්කන්ධය. ඒ පංච පදාස්කන්ධය අඳුරු වෙන්නේ අඳුරෙහි ඝනත්වයට යන්නේ පංච නිවරණ අතිශය බලවත්. පංච නීවරණ බලවත්ම තමයි අවිජ්ජමාන නරකාදී ආදී තමයි උපදින්නේ. නරකම් යටම නිරේ, භයානකම නිරේ, කල්පස්ථායි බැහැ නිරේවල් තියෙන්නේ. ඒ පංච නීවරණ ගොරෝසුමයි. ඔකේ භයානක වෙන තාත නියත මිච්ඡාදිට්ඨිය. නියත මිච්ඡාදිට්ඨිය කියන්නේ ඒකාන්ත කල්පස්ථායි නිරේ උපදින පදනම. ඒ කියන්නේ යාට පංච නීවරණ කියන එක අප්‍රමාණ ඝණය. අතිශයින්ම ඝණයි. ඒකයි කළුම අඳුරුම අඳුරු. ඒ චිත්තය අඳුරු වෙන්නේ. කියන්නේ හිතක් මේ සැකසෙන සිතක් මනසක් අඳුරු වෙන්නේ පංච නීවරණ වලින්. ඇත්තනේ. මේ අපි දැන් දහම් පොතක් හරි අධ්‍යයනය කරනකොට එක සූත් දේශනාවක් කියනවා. නැත්නම් අපි භාවනා කරනකොට එක ධර්ම දේශනාවක් අහනකොට අපි හිත අඳුරු වෙන්නේ ওই නීවරණ නිසා. නමුත් අපි හිත ලස්සනට විවෘත වෙලා නිදිමතක් නැති එහෙම ඉන්නකොට අපේදී නීවරණ බැහැරෙන තරමට අපේ හිත විවෘතයිනේ, ප්‍රමුදිතයි. නිකන් නෙළුම් මලක් පොහොට්ටු දිගහැරලා පිපෙනවා වගේ. අන්නේ යන්නේ ආලෝකම. අන්නේ ආලෝකම චිත්තය තමයි තාත්තා අරන් බබලන්නේ. සුපිරිසුදු වෙන්නේ අන්න ඒ චිත්තවලට අදාළව තමයි ඒ සත්වෙන් අතර උපාදානය තියෙන. එතකොට ඒට අදාළව දැස ගන්න. මෙන්න මේ ඒ චිත්තේ අවිද්‍යාව තියෙනවනම් සසරේ දුක්ඛ සමුදය තුල හිර වෙනවා. ඒක පිනක් හෝ වේවා පවක් හෝ වේවා ඊට අදාළව විපාක දෙනවා. ඒක අවිද්‍යාවෙන් තොරනම් විද්‍යාව උපදවාගෙන නම් කරන්නේ අන්නේ කුසලයේ පිරුණා පව. අරහත් උත්තමයෙක්ට අදාළ ඒ කියන්නේ ඒක ඕනෑට යන්න. ඒක පූර්ණ වෙල නැත්නම් එයා ඊට අදාළ අනාගාමී බ්‍රහ්මයන් අතරෝ ඊට පහළ බ්‍රහ්ම ලෝකවල ඊට පහළ දේවතා ලෝකවල අද වෙනාත පිටික සිට උතුමයින් තුසිතේ නිමරති අගවිස විශාඛා උතුමගේ ඒ මට්ටමින් තාත්ත ඒ අවසන් ඒ උපාදානයේ සැකසිච්ච අවස්ථාවේ එයාලගේ චිත්තේ ඒ තියුණු ප්‍රසන්න බව. හැබැයි ඒ ප්‍රසන්න චිත්ත සැකසුනේ අවිද්‍යාවෙන් තොරව. අවිද්‍යාවෙන් තොරයි තාත්ත. හැබැයි පරිපූර්ණ විද්‍යාවට ආපු නැති නිසා ඒ අය ඒ තමල తాවකාලිකව නතරලින්න තව ජීවිත 6 විශාකාවට පිරුණා පාම. කොච්චර කම්සප වින්දා තව ජීවිත 6යි. කොච්චර කම්සප වින්දා ප්‍රමාදී වෙලා හිටියත් තව ජීවිත 6යි. අනාථ පින්නික උත්තමය. බිම්සාර උත්තමයට ජනවසක දේවතාව චතුමහරජිකින් බිම්සාර රජ උත්තමයට තව ආත්ම 6යි. කොච්චර ප්‍රමාදී වාසය කරත් කොච්චර පංචකාම සැපෙන්නේ. ගෙවෙන හැම තප්පරයක් එයාගේ පිරුණා පාන හේතුවෙන් ඒ දෙවියන් අතර. ඔන්න ඔකේ තාත ආරසාවකේ වෙනස. එකම එක
එතන තුන නැතකොට දැන් මේ තිසරණේ සරණ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ පංච ශික්ෂා පද වලට එහා අවසාරයක් තියෙනවා.
ඒ එහෙම අත්‍යවශ්‍යම නැහැ.
නැහැ.
අත්‍යවශ්‍යම නැහැ. කියන්නේ ඒ දැන් ගිහි ශාවකයෙක්ගේ පදනම තමයි පංච ශික්ෂා පද. හැබැයි තාත්ත මේ පංච ශික්ෂා පද තුල පිහිටලා තිසරණ සරණ ගිහිප කෙනාගේ අවසාන නතර වෙන ඒකාන්ත නතර වියතන තමයි අතන. එයා ඒකට තමයි පූර්ණ වශයෙන් උත්සාහ කරන්නේ. මෙන්න මේ අංග පහට උත්සාහ කරනකොට එයා තිසරණ සරණ ගියේ කෙනෙන්නේ. එයාට දස කුසල එයා දන්නවා. එයා ස්වභාවයෙන්ම ඉතිරි ටික ගොඩනගා ගන්නවා. වහ වහ. එයා මේක දන්නවා. පංච සික්ඛා පද කියන පදනමට ආවොත් විතරයි අර ටික ටාගාල පූර්ණ කරගන්න පුළුවන්. ඔය අසත්‍ය වචනේ අතීත අනාගතයේ වර්තමානයේ අරබියා සත්‍ය වචනේ පරිහරණය කරන කෙනාට තමයි වහා සිහිය පිටෙන්නේ. කිසුනා වාචා පෞස වාචා සම්පප්පලපාදී පදනම වල. මේ සිහිය උපදින්නේ මේ මූලික වෙන්නේ මේ ශික්ෂාපද. ප්‍රාණඝාත වේරමණීය සික්ඛා පද. මේ මූලික තුනක් තියෙන මේ තුන තමයි බොහෝ කය සංවර වෙන හේතු වෙන තව වැඩි පිළිවෙල ඉස්සරහට මේ සතිය පිහිටන්නේ අවධානය පිහිටන්නේ. බලවත් වෙන්නේ මේ තුන. මේ තුනේ එකක් හරි ගිලිනවනම් එතන කුසල් දහම් පිරිහීමක් තියෙනවා. එතන තියෙන කුසල් දහම් වල විනාශය. වචනයෙන් මේ අසත් වචනේ පරිහරණය කරනවා යම් කුසල් දහමක් කියලා දෙයක් තියෙනවා නම් ඒක පිරිහීම තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා සත්‍ය වචනේ පරිහරණය කරන්න මේකකට පංච සික්ඛාපද කියන්නේ ඒකාන්තයෙන් පිහිටිය යුතු තැන. ඕක පිහිටන්නේ නැත්නම් ඒ තා කුසල් දහම් පූර්ණ කරනවා වඩනවා කියන එක සිදු වෙන්නේ නැහැ. කුසල් දහම් වැඩෙනවා කියන එක වෙන්නේ නැහැ. කුසල් දහම් වල එන්න එන්න තියෙන කුසල් දහම් වල එන්න එන පිරිහීමක් තමයි තියෙන්නේ. යම් මොහතක එක්තරා මට්ටමයි තියෙන්නේ. මේ මට්ටමින් පල්ලයට ගිරුණොත් එයා සුතුව පුතුජිනේ කෙනා ලැබිච්ච තිසරණෙත් නැති වෙලා යන පුළුවන්. එහෙම වෙනවෙ තිසරණේ නැති වෙනවා තාත්තා. තිසරණේ වඩන්න ඕනේ. ඇති කරගත්ත පිහිට පිළිසරණ ඒ තුළු පිහිටලා නැවත නැවත කය වචනයෙන් මනස පිරිසුදු කරන්න ඕන. අන්න එතකොට එයාට මොන ගැනද දස කුසල. හැබැයි ඒකේ පදනම තමයි සීලේ පදනම තමයි සික්ඛාපද පහ. සීල කුසල් දහම් ආරම්භ වෙන ඕන තමයි. ඔය අංග පහ තුල අවධානය සතිය පිහිටනකොට තමයි යාට දෙමින් යහට 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 තව තව උතුම් උතුම් ක්‍රියාවල් කරන්න බුද්ධිමත් මනස බිහි වෙන්නේ නැතේ. ඒ මිනිස්සුන්ට සම හැසිරෙනවනේ. මිනිසත් බව ලබන්න අවසානම වශයෙන් හේතු වෙන අංග පහ. එයා එතකොට මිනිසත් බවට ඇවිල්ලා ඉන්නේ. එතකොට තමයි යාට මනුස්ස ගුණධම් ටික ටික මොහු කරවන්න පුළුවන් වෙන්නේ. එතකොට මනුස්ස ගුණධම් වලින් උඩට යන්න අන්න විසුනා වාචය දෙම්මෙන්න ඕන. පරුස වාචය දෙම්මෙන්න ඕන. ටික ටික සම්පප්පලපා දෙම්මෙන්න ඕන. ඔන්න ඔහොම පැනෙන. කොහොම ලස්සන ගමනක් තාත මේක තියෙන. යාම දන්නවා. යාම දකිනවා. මේ ප්‍රායෝගිකව පුරුදු කරන්නේ. මෙන්න මේ කාරණාව සුට්ටයි කියන්නේ පොදු වෙයි සීළු දෙක. ඕනම කෙනෙකුට වටිනාකමක් කතාවක්. නමුත් අද මේ අද ඒ කියන්නේ අද මිනිස් සමාජයේ මේ පදනම් ඇත්තරලයක්. මේ එක පදනමක් තමයි තත් ඔය අපේ දසවතුක සම්මාදිට්ටි දස කුසල් වල සම්මාදිට්ටි 10 වෙනි අංග අංග 10 න් සම්මාදිට්ටි කරන අංග 10 න් 3 වෙනි දෙවෙනි අංගේ දෙවෙනි අංගේ අති එක්ටන් කියන්නේ මතකයි. අති දෙන්නම් අති එක්ටන් කියන දෙවෙනි පදනම අති එක්ටන් කියන සම්මාදිට්ටිය තාත්තේ මේ. ඒ කියන්නේ මනුෂ්‍යගේ ජීවිතේ අපි මනුෂ්‍ය ලෝකයට අදාළ කතා කරොත් මනුෂ්‍යෙක් වහන් පැවිද්දා ගිහියා වශයෙන් දෙකක් තියෙනවනේ. උතර යම් පැවිදි කොටසක් හෝ යම් ගිහි කොටසක් හෝ වේවා. ඒ ගිහියන් අතර ස්ත්‍රී පුරුෂයෙක් හරි වේවා. ඒ දිනදාතාත ජීවිතේ දිනදා සමාජයේදී සමාජයේ කොහොමද දැන් මතක් වෙනවා සදිසාව. අම්මා තාත්තා නම් සමාජයේ. ගුරුවරු නම් සමාජයේ. අමුදරුවෝ නම් සමාජයේ. පුරුමේකට ස්ත්‍රියකට තමයි සාමි සහ දරු කියන සමාජය. එතකොට උතුරු දිසාවේ යහළි මිහිලියෝ කියන ඥාති හිත මිත්‍රාදී කියන සමාජය දෙපැත්තෙන් අයිති වෙන ඥාති සම්භාරය හිත මිත්‍රාදී සම්භාරය සැමියාගේ බිරිඳගේ බිරිඳගේ හිම ආදි වශයෙන් උඩු දිසාව සහ යට දිසාව සාමි සේවක පක්ෂය උඩු දිසාවේ පැවිදි පූජ්‍ය පක්ෂය උදාහරණ මෙන්න මේකේ සමාජය කියන එක මේ වචනේ බුද්ධ ශාසනයේ විග්‍රහය. ඒතර දාත්තා මේ මෙන්න මේ සමාජය ඇසුරු කරනකොට අද ගිහි ජනතාව සහ පැවිදි ජනතාව අතර තාතේ පුතුම විදියට මෙන්න මේ අති ඉක්ටන් කියන පදනම මගහැරලා තියෙනවා. අති ඉක්ටන් කියන තාතේ ඒ සමාජය ඇසුරු කරන කල්හි ඒ සමාජයේ වෙත ඒ පුද්ගලයාගෙන් සිදුවිය යුතු නිවැරදි කායික ක්‍රියාවක්, නිවැරදි වචනපතයක්, නිවැරදි මානසික ක්‍රියාවක් පැනවෙනවා. හරිනේ? ඒ තුන. ඒතකොට මානසික ක්‍රියාව තමයි මුල් වෙන්නේ. ඒතකොට විශේෂයෙන්ම මෙතන ඉස්මතු වෙන්නේ වාචික ක්‍රියාවත්, කායික ක්‍රියාවත්. නමුත් මානසික ක්‍රියාවත් අයිති කොන තියෙනවා. ඒතකොට මොනවද මේ සමාජය අනුදෙසා අපි කළ යුතු මොනෝදේ සමාජන සාපේ මගහැරුම් නමුත් කල යුතු කායික්‍රියා වාසිකා මානසිකා මොනෝද කියන්නේ මගහැරිලා තියෙන නමුත් කල යුතුයි. ඒ නොකරන නිසාම සැපයෙන් පිරිහෙනවා, පිනෙන් පිරිහෙනවා. කුසල් දාම් කරන කෙනා කුසල් දාමෙන් පිරිහෙලා යනවා. මම හිතන්නේ තිසර සර නැති කරගත්ත කෙනා කරන්න වඩන්න තියෙන මොකද්ද? අති දෙන්න ආදී අර ඒ කෝණෙ තුල පිළිලා දන් දෙන්න ඕන. සීලය වඩන්න ඕන, භාවනා කරන්න ඕන. මේ තුනේ තමයි යෙදෙන්න ඕන. මේ තුන වඩන්න ඕන ගිහි කෙනා. හරි? එතකොට ආරෂ්ඨා මාර්ගයේ සීල සමාධි පක්ෂය සීල සමාධි ප්‍රඥා වශයෙන් උත්සාහ කරනවා ආරෂ්ඨා මාර්ගයේ හැසිරෙන කෙනා. එතකොට තාත්තා මේ යම් පුද්ගලයේ මෙන්න මේ අත්ති මම දැන් කතා කරන්නේ අත්ති ඉට්ටන් කියන පදන මගේ සමාජයේට මගහැරුණු නමුත් කළ යුතු පුණ්‍ය ක්‍රියාවක් ඇත්තරලා තියෙනවා. ඒ නිසා පුණ්‍ය ක්‍රියාවක් ඇත්තරුණ නම් අනිත් පැති මොකද තියෙන්නේ? පාපයක් තියෙන්නේ. වෙන මොකුත් නැහැ. පුණ්‍ය කියන්නේ සැපේ පිණිස පවතින ක්‍රියාව. අපුණ්‍ය කියනවා පාපේ දුක පිණිස පවතින ක්‍රියාව, සැපේ මෙමුණු ක්‍රියාව. එතකොට සැපේ පිණිස පවතින යම් ක්‍රියාවක්, කායික යම් ක්‍රියාවක්, වාසික යම් ක්‍රියාවක්, මානසික යම් ක්‍රියාවක් තියෙනවා. එහෙනම් ඒක නොකරනවා නම් ඒකෙන් මෙමීමට කියන අපුණ්‍ය ක්‍රියා. අපුණ්‍ය ක්‍රියා කියන්නේ එහෙනම් එයා කායික යහපත් වූ ක්‍රියාවෙන් මෙමෙල ඉන්නවා. වාසික යහපත් ක්‍රියාවෙන් මෙමෙල ඉන්නවා. මානසික යහපත් යහපත සැපේ උපදින යහපත් ක්‍රියාවෙන් මෙමෙල ඉන්නවා. මේකට කියනවා අපුණ්‍ය. සැපේ මෙමුණු ක්‍රියා. එතකොට සැපේ පවතින කියන අපුණ්‍ය ක්‍රියා, සැපේ මෙමුණු ක්‍රියා අපුණ්‍ය ක්‍රියා. ඒතර තාත්තා මේ මම කියන්නේ ගියේ අපිහිට්ටන් කියන පද නෙමෙයි. දඩ මිනිස්සු පුදුම විදිහට අඩුයි කිව්වේ මොකද්ද අපිහිට්ටන් කියන එක. එහෙනම් ඒ සමාජ ආරමය පිළිපැදිය යුතු නිවැරදි ක්‍රම තියෙනවා, නිවැරදි ක්‍රියා තියෙනවා. ඒව නැහැ. ඒ සමාජ ආරමය කළ යුතු බුදුන් වහන්සේ පරණ ආභි සමාජාචාරික ධර්මයෝ කියලා. චාරිත්‍ර වාරිත්‍ර වෙන වචනයකින් කිව්වොත් අපේ සිංහල සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර කියලා තියෙන්නේ. මෙන්න මේ චාරිත්‍ර වාරිත්‍ර බුදුන් වහන්සේගේ ධර්මයට අනුව අපි දැනගෙන කරනවා නම් ඒක අපිට ඒකාන්තයෙන් පිරුණා පාන හේතුනෝ කවුද ගන්නෙ? එතන මොනවද මේ ඒක අර්ථය කියලා දැන් කිව්වේ නෑනේ. එහෙනම් මොකද්ද මොනවද? එහෙනම් ඒ සමාජය. එහෙනම් පැවිද්දෝ කියන කෝණේක ආරාණ්‍යයක ග්‍රාමවාසී සේනාසනික හොයවා, වනවාසී සේනාසනික හොයවා, ඒ පැවිද්දෝ ඉන්න තැනකට එක්ක පැවිද්දෝ යම් නගරයකට, ගමකට, යම් ස්ථානයකට ආකල්ලි ඒ පැවිද්දෝ අරබයා පැනවෙන්නා වූ ඒ කළ යුතු ක්‍රියා ටිකක් තියෙනවා. තමන්ගේ ගම වෙත පැමිණියම වේවා, යම් ස්ථානයකට, යම් නගරයකට, යම් ස්ථානයකට ආකල්ලි පැවිද්දාරදය, පැවිද්දානි සමාජාරදය. ඒකෝ අපි මේ පැවිද්දෙ ඉන්න තැනකට වනවාසයට හෝ ග්‍රාමවාසයට ගියේ කල්ලි. ඒතර අපි වෙත පැමිණි කල්ලි, ආගන්තුක වශයෙන් අපි වෙත පැමිණි කල්ලි ආදි වශයෙන් අපි එතන පිළිපදින උන ක්‍රම තියෙනවා. ඒක ඒව එක කෝණේ. ඒ මම එක කෝණකින් කියන්න ඕනේ. ඒතකොට අපි කිව්වොත් අම්මා තාත්තා කියන කෝණේ. දැන් තමගේ නිවස කියලා ගමු වෙන වැඩිවපා. මව්පියා කියන සමාජයට යන්නේ නැතුව තමගේ නිවස භූමිය කියලා සමාජයෙන් මම මේ කියනවා. අනිත් හැම පැත්තරම දාලා ගලපගන්න. තාත්තා මේ දැන් කියෙමු තමගේ නිවස භූමියනේ. බිරිඳ, දරුවෝ, ස්ත්‍රියකට පුරුෂයා දරුවෝ ඉන්නේ. සැමේ පිරිමියෙකුට බිරිඳ දරුවෝ ඉන්නේ. විවාහ වෙලා නම් දරුවන්ට අම්මා තාත්තා එක ගෙදරින් ඉන්නේ. ඕකෙන් බෙදෙන්න බෑ. ඒතර තාත්තා ඒ ගෙදර නෙමෙයි සමාජය අරබයා. කලීතු පුත්‍රයන් ටිකක් තියෙනවා. කායික, වාසික, මානසික. දරුවෝ අම්මා තාත්තා අරබයා. අමතක දරුවෝ වරදයක්. එතකොට gedara tata atupatu gana ekak me wata ithi. මම මේ කියන එක තේරුණා. එතකොට gedara ga mapu dæl dik karan ekak, ඒ කියන්නේ අර අම්මා තාත්තා දරුවෝ දූ දරුවෝ කියන ඒ gedara යම් ගෘහක වාසය කරනවා. ඒ නිවෙස් භූමිය අරබයා යමක් කළ යුතුද? ඒ තමන්ගේ පිනකට ලැබුණු මේ මනුස්සලු කියන්නේ තාත්තා. මේක පුණ්‍ය පසුබිම උපදින පතයක්. එතකොට තාත්තා මම මේ කියන්නේ ලස්සන කතාවක්. මේක මට මේ විදිහට කියන්න පුළුවන් වේවා. ඒ කියන්නේ අපි ගලපාගත යුතුම කතාවක්. එතකොට තාත්තා මේ මනුස්ස ලෝකේ මම මේ කියන පදනම නැති නිසා තාත්තා අද මිනිස්සුන්ට මේ මනුස්සපතේ බොහෝ සැපේපාක විඳින්න තියෙන පදන ටිකක් බැහැරවලා තියෙනවා. මම කිව්වා එහෙනම් gedara කියන කෝණයෙන් මම කතා කරොත්, gedara කියන සමාජයෙන් කතා කරොත්, තමන්ගේ ලැබුවා වූ gedara ඒ අපි කියමු ඔන්න කෙනෙක් මේ හොඳ නිවාසයක් හදාගන්න අපි කියමු තට්ටු දෙමහල් නිවසක් කියලා. පහල එකයි පළවෙනි තට්ටුවේ දෙමහල් නිවසක් කියමු. එතකොට ඒකේ තියෙනවා නම් තාත්තා යම් දෙයක් ඒ gedara භූමියේ වටා පිරිසුදු කරගන්න නිදුලක් හෝ වේවා, වටපිටාවක්, ගේ පිටුපස පැති පැති කොටස, ඒ වගේ වත්තක් තමන්ට තියෙනවා නම් කුඹුරක් ඉදමක් කඩමක් තියේ කියමු. මේවයි තාත්තා ඒ තැන කුඹුරෙදි පිළිපැදිය යුතු පදන. ඔය කුඹුරට ජලය ගෙනියන මාර්ගය තියෙනවා නම් ඒ ජලය ගෙනියන මාර්ගය සඳහා පිළිපැදිය යුතු ක්‍රම දෙක. එතකොට වගාභෝග ඒ භූමිය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු නිවැරදි ආරක්ෂා කළ ගත යුතු ධාර්මික පදන අනවශ්‍ය මට්ටම නෙමෙයි. ඒ වගේම gedara ඒ පොදු සමාජයක් නේද? මේකනේ කුඩාම සමාජය. සමාජයකකේ කුඩාම තැන තමයි මේ gedara කුටුම්බය කියලා තැන. අද ලෝකයේ වචනේ විදිහට බුදුන් වහන්සේගේ ධර්මෙදි අනර පසු දිසාව, බටහිර දිසාව සමාජය. බිරිඳකට සැමියෙක්, දරුවෝ, දූ දරුවෝ ආදී මේ සම්බන්ධතාවය. හොඳේ. ඒතකොට තමයි මෙන්න මේ සමාජයේදී කුස්සිය කියන්නේ පොදු තැනක්. වැසිකිළිය කියන්නේ පොදු තැනක්. මේ ශාලය කියන්නේ පොදු තැනක්. මේ ආලින්දේ කියන්නේ පොදු තැනක්. ඒ වගේම තාත මේ ආගන්තුකේ ගෙදරට ආවම දෙන කාමරය කියන්නේ පොදු තැනක්. ඒතර අම්මා තාත්තා කියන මේ යම් කාමරයක හිමිනුනා ඒ කාමරයේ ඒ අම්මා තාත්තා කියන ඒ බිරිඳ සැමියා කියන කෝණය පොදු එදෙනට පොදු වේ. ඒ ආදි වශයෙන් තාත වෙනස්. එතකොට යම් ඒ තැනක මේ පොදු දීපලක් ඒක තාත. ඉතින් ගෙදර වුණාට ඒ ගෙදර දූ දරුවන්ට බිරිඳ සැමියාට කියන පොදු දීපලක් තමයි ශාලය, වැසිකිළිය, කුස්සිය, එතකොට මිදුල, ගේ වටපිටාව ආදී. වරදාත මේ ඒ නිවසේ. එතකොට තවත් ඒ බුදු තැන් තියෙනවනේ. හොඳේ යම් අප තවත් ඒවල් කොත් වාහන නවත්තන ගරාජ් එක කියන්නේ ගරාජ්යක් වගේ දෙයක් වෙන්න පුළුවන් මේව තාත්ත මෙන්න මෙබඳු පදනම් ඉතින් මේ කුස්සිය ගුවාම පිංගන් රාක් ඒක ෆ්‍රිජ් එකද කැබින් එක එක කබඩ් එහෙම තියනවා නේ සියල්ල තාතේ රෝසාලේකතු යම් සෝපනෙන් යම් පුටු තියනවා පුටු ආදී දේවල් තියනවා යම් මේස ආදී දේවල් තියනවා එතකොට තව නොයේ දේවල් තියෙනවනේ තාත්තා ආදී මේ යම් දෙයක් තියනවා නම් මේ සියල්ල තාත්තා මෙන්න මේ බුදුන් වහන්සේගේ ධර්මයේ සිඟාලෝවක සූත්‍රයේ මේ පසු දිසාව කියලා පනවන කෝණේ තාත්තා තියෙන පිළිපැදිය යුතු ඒ එතන ඒ සමාජයන බය පිළිපැදිය යුතු එක පදනම මම කියන්නේ යන්නේ එතකොට මේ පදනමේ පිළිපදින කියලා කියන දෙයක් තියෙනවා මෙන්න මේ තමන්ගේ පිනටණු තමන්ගේ පිනටණු ලැබෙන මැටි ගයක් මැටි ගහ පොඩි පැලක් වෙන්න පුළුවන් තමන්ගේ පින ලැබෙන්නේ මහා තටු නිවාසයක ගයක් වෙන්න පුළුවන් තමන්ගේ පිනටණු ලැබෙන්නේ මහා මේ මේ අපමාණ නොයෙක් සම්පත් තියෙන තැනක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය ගයක් වෙන්න පුළුවන් මේ මොකක් හෝ ඒවා ලැබුණු දේ තාත්තා ලැබුණු දේ ඒ ලැබිච්ච ලැබුණු යම් ස්වභාවයක් තියෙනවනේ ඒ ස්වභාවය පවත්වන්න කියන ඒ කියන්නේ ගේ කුණු වැටිලා මොන හරි කාලා දානවා චොකලට් අපි කියමු නා ඒ කොලේ ඒතර දා බිස්කට් එකක් කාලා යනවා ඒක වහන්නෙත් නැහැ බෝතලයකට දාලා ආරක්ෂා කරන්නේ නැහැ ඒක උන සත්තු කාලේන ඔහේ තියලා යනවා අපි දින තේකක් හදුවා කියලා තේකක් හදුවාම උන කහට කොට වෙන තැනක සීනි වාජනේ අරලා දාලා හැන්ද දානවා වතුර පිටින් සීනියකට ඒකත් දානවා කිරියකට එහෙම ගත්තර ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු අර ක්‍රමානුකූලව නිවැරදි ක්‍රමවේදයේ පිළිපදින්නේ තාත මේක පාපයක් මිනිසු දන්නේ ඒ තේක හදන කේනක් තාත්තා යම් කෑම ටිකක් හදන හට්ටි වලන් ටික කේනක් යම් මේ කෙනෙක් කෑම ටිකක් කාලා පිඟානක් තියෙන ඒ පිඟාන පිරිසුදු කරලා තියෙන එක කෝප්පයක් කර තේක දීලා ඒ කෝප්පේ පිරිසුදු කරලා තියෙන කේනක් මේ තමන්ගේ කෝප්පේ හැබැයි තේක හදාගන්න තියෙන පොදු වාජන ටික මේවා තාත්තා නිවැරදි ඒ වාජන ඒ තේක හදාගන්න මේසේ හරි වේවා ඒ කියන්නේ තේක හදාගන්න පැන්ටි කබඩ් එකේ තියෙන ඒ උඩේ
මේ
මේසයක් කියමු ඒ වගේම කුමනෝතන ඒ සිංක් එක වෙන්න පුළුවන් භාවිත කරන මේ වෙල් කහට දැනක සීනි වැටලා දැනක කිරි පිටි වැටලා දැනක කිරිතේ හදාගත්ත වාදිනේ පැත්තක එක උඩ හරියට හොදලා නැහැ කිරි පිටියේ ගැහිලා තියෙනවා තලිය චුට්ටක් හරි ඒ ගොට්ට පිරිසුදු කරලා නැහැ හැඳ පිරිසුදු කරලා නැහැ හරියට ඔහේ ටිකක් හොදලා දාලා යනවා එතකොට හිරිලා දැනක කුඹිය වෙයිලා මේව තාත පාප කර්මයක් ඔන්නෝකේ තාත නිකන් මතක තියාගන්න අද මිනිස්සු මෙන්න මේවා එතන එතන පිළිපැදී එතන හරියට පිළිපදිනේ ඒ නිසා මොකද වෙන්නේ ඒ ඇයට මතු සංසාරේ කවදාවත් මේ සුන්දරත්වයෙන් යුතු බොහෝම පිරිසුදු ඒ නිවාස ලැබෙනවා කියන එක අහිමිලයක්. එබඳු දරුවෙක් එබඳු බිරිඳක් එබඳු සැමියෙක් ඒයට නැවත ලැබෙනවා කියන එක අහිමිලව තාත්ත. මෙන්න මේකයි බුදුරජාණන් පනවන සිඟාලුව සූත්‍රේ ඒ පසු දිසාවකට එන්න තියෙන අනාගත බය වෝදුරු වහන පියන්න කියනවා. වහන්නේ කොහොමද නිවැරදිව පිළිපදින්නේ කියනවා. ඒ ගොහේ කියන සම්බන්ධයේදී මේ අමුසමියේ බාහිරය ඒ සම්බන්ධය තුළ කැලෙන ක්‍රියාපටිපාටිය. දැන් ලස්සන තැනක් ආරම්භ වෙනවා. එතකොට තාත්තා ඔන්න මෙලොවම දැන් උපමාවකුත් තියෙනවා. දැන් එක පුද්ගලෙක් ඉන්නවා කියමු අපි උදාහරණයකට ගමු යම් පුද්ගලෙක් ඉන්නවා. මේ තාත්තා කියපු උදාහරණ කතාවත් එක්ක මේ යම් පුද්ගලෙක් ඉන්නවා. එයා මේ ජීවිතේ කැමති ලස්සනට නිවස තියාගෙන ලස්සනට පිරිසිදු තියාගෙන මල් පාත්තියක් දාගෙන වටේ පිටේ තමන්ගේ ගෙදර භූමියේ ලුණු පාත්තියක් දාගෙන පිරිසිදු පිළිවෙලකට තනතන මුකුව දාන්න නැතුව පිරිසුදු ඩස්පින් ඒ වුණ නෙවෙරි කසල බදුමකට දාලා ඒවා ලස්සන වත්ත පිටියේ තියාගන්න කැමති නිවෙස ඇතුළ අතුපතු ගාලා වැසිකිලි හරියට ලස්සනට හොදලා පිරිසුදු කරලා මක්න දැල් කඩලා ඒව මේ අඩුම ගන්න සතියකට දවසක් අර මේ හැමදාම නැහින කියනෝ නෙවෙයි අඩුම ගන්න සතියකට වරක් අර සම්පූර්ණ පිරිසුදුකමක් කරලා ඇතිරිලි ආදි දේවල් හොදලා පාපිසු හොදලා දාලා මේ කෙනෙක් ඉන්න කැමති හැබැයි තාත කෙනෙකුට මේ ජීවිතය කැමති හැබැයි යාට ලැබෙන්නේ නැහැ ඒ බඳු බිරිඳක් ඒ බඳු දරුව ලැබෙන්නේ නැහැ ඒ බඳු ලේලියෝ ලැබෙන්නේ නැහැ ඒ බඳු බෑනල් ලැබෙන්නේ නැහැ මේ විපාකෙ මොකක්ද දන්නවද තාන්නර බුදුරජාස කියනවා පෙර සසරේ අපි ඒ පසුපස දිසාවෙහිවත් බිරිඳකට සැමියෙක් සැමියකට භාර්යාව දරුවා ආදී සම්බන්ධයේදී අපි ඒ කෝණේ පෙර සසරේ අපි ඒ විජතද ගැනීම දුක් දුකටපත් වෙන කාරණා වහලා නැහැ ඒ කියන්නේ පෙර අපි ඒ වත් පිළිවෙත් පිළිපැදලා නැහැ ආවි සමාජාචාරික වත නැහැ ඒ නිසා මොකද වෙන්නේ අන්නේ කම්ම විපාක ඒ පෙර අපේම දුර්වලතා විපාක දෙනකොට ඒ විපාක දෙන්නේ අපිට අපි කැමති වෙනවා මේ ජීවිතේ. නමුත් ඒකට කිසිම ආකාරයක උපකාරي නොවන බිරිඳක් දරුවෝ මනුප්‍රෝ මිනිපිරියෝ ලේලිල බෑනල ලැබීම ලබනවා. අන්න ඒ අනාගත ඇති වෙන බිය පීඩාව දුක තැති ගැනීම පීඩා මානසික නොසන්සුන් බව වෙන් වෙන තමයි බුදුරු පනවන්නේ සිගාලෝවා සූත්‍රයේ පසු දිසා වහාත බණ කියනවා. පසු දිසාවෙන් එන බිය තැති ගැනීම දුක් වදුරු පීඩා වහන්න කියනවා කොහොමද ඒක සූද්දේශනාවට පනවන දස කුසලයේ පනවන තීට්ටම් හුදන් කියන පදන. ඒ බිරිය සම්බන්ධයෙන් බුදුරජාණන් සෙතනම පනවන අලුත් ඇඳුමෙන්, අලුත් ආමරණයෙන්, එයා හිත කැමති ආහාර පානෙන්, එයාට සෙනෙහස වචනෙන්, ආදරණීය වචන වලින්, ගෞරවණීය ආකාරයෙන් දරු ඉස්සරහ කවදාවත් බැනුම් බැනුම් නොකිය ආදරණීය වචන වලින් කොච්චර උඩ දුන්නත් කතා බහ කරන්නේ කියනවා. වෙනම දෙන්න වෙනම තමයි තමන්ගේ ප්‍රශ්නයක් තදින් කතා කරගෙන දරු ඉස්සරහ නිඳා පහස මුකුත් කරන්න පාතන බිරිඳකට. දරුවන්ටත් එන ඒ සමාජයේ දරුවන්ට වෙනම අවවාද කරනවට අවවාද කරනවා. නමුත් එකිනෙකා ඉස්සරහ නිඳා පහස මුකුත් නැහැ දරුවන්ට නිවැරදි කියමින්, නිවැරදි ශිල්ප උගන්වමින් ඒ සීල උපකාර කරන්න කියනවා. අන්නේ එහෙමයි පැනෙන්නේ. ඒතර ඒ අයටත් කියලා දෙන්න ඕන මේව මෙයුක්තේ මෙහෙමයි මෙහෙම කියලා. අන්න ඒ පෙර සසරේ ඒ දේ නොකරපු එකේ වර්තමාන විපාකද ගොඩක් අය මොහේකකට දුක් විපාක විඳිනවා. ඒතකොට ඒකේ අනිත් පැත තමයි ඒ එබඳු එයා ඒ එහෙම තමයි පාප කර්ම විපාක දෙන්නේ තාර. අන්න ඔය ඇති වෙන්නව මේකට ගෙනේ හිත දෙන පීඩා දුක් නොසන්සුන්තාවේ අසහනය මෙන් මෙන්න තමයි කියන්නේ මෙන්න මේක පිළිපදින්න කියනවා. මොකද ආපි සමාජාචාරික වත විශේෂ කොට යම් ස්ථානයකට ගිය කල්හි කියන්නේ යම් තැනකදී gedara කියන තැනම මේවා තමයි පැවිද්දා කියලා මම කලින් කියතත් මේක අහන්න උඩ දිසාවෝ ඒ ඒ තැන් අම්මා තාත්තාගේ නිවස් භූමියට ගිය කල්හි ගුරු ආදී තැන්වල ඒ සමාජයට ගිය කල්හි අපි එතන පිළිපදින්න ඕන පදනමක් තියෙනවා. වෙද මහත්තයෙක් gedara ගියාම එතන පිළිපදින්න ඕන ආකාරය. එතකොට මතු සසරි ලැබෙන්නේ මොකද්ද? අන්න ඒ වගේ පිරිසුදු සුන්දර විදියට උපරිම උතුම් විදියට ඒව ලැබෙනවා තාත්තා. එන අපි යම් සමාජයක්. එතන මෙතන අර සමාජ හයක් කරා. එතකොට යම් වෙද මහත්තයෙක් වහම අන්න අර උතුරු දිසාවටයි තියෙන්නේ. අපිට හිත මිත්‍රාදී ආදී දේවල් නැත්නම් යට දිසාවට සේවයක් ලබන තැන. හොඳයි. වෛද්‍ය සේවයක් ලබන තැන වෙද ඉදරක් කියන්නේ යට දිසාවට එන්න පුළුවන්. හිත මිහිත හිතවත් කම තුමින් පුළුවන් දෙකක් කරා. එන හිත මිත්‍රාදී එක ගියා. එන අපි එතෙන්ට ගියාම මේ භූමියට ගියාම අපි යම් වෙද අපි කිමු උපමාවකම අද සමාජයෙන් අයින් වෙච්ච දැන වෙදකම වෙද ගෙදරකට ගියාම සල්ලි දුන්න හරිය නැගිටලා ආවා නෑ. ඒ පාවිච්චි කරපු ඇතිරිලි මේව පොඩ පිරිසුදු කරලා ඒ අනම් ඒ කේක බෙහෙත් තෙල් ගෑවිලා දෙනව අපි යදාලා අතුපතු ගාලා වතුර ටිකක් ගන්න හොදලා දාලා ඒ තමන්ට පාවිච්චි කරව බඩු පහරේද හොදලා පිරිසුදු කරලා එනවනම් අන්න ඒක තාත්තා අපිට ඒක මහත් වින අන්න අපි එතන ඒ සමාජයේ එතෙන්ට ගිය කල්ලි අපි නිවැරදිව පිළිපැද්දා වෙනවා. මෙන්න මේක අත්‍යජිත්තන් කියන කුසල කර්මයට යයි. අත්‍යජිත්තන් කියන කුසල ක්‍රියාවට යයි. හරි? ඊජිත්තන් කියන්නේ ඒකයි. ඒ සමාජයේදී අපි කළ යුතු උපස්ථාන උපකාරය අපි ලබා දිය යුතු සහයෝගය අපි ලබා දිය යුතු සේවා අපි ලබා දිය යුතු ඒකට අනුගතව කටයුතු කළ යුතු කටයුතු ක්‍රියාපද්ධතිය අතිජිට්ටන් කියන්නේ අපි ඒ වෙනුවෙන් කළ යුතු යම් යෙදීමක් වේද අන්න ඒ අර්ථයෙන් කියනවා ඊට්ටන් කියලා. නිවැරදි ආකාරයෙන් යෙදෙන්න. හරි ඒක විපාකයක් පෙරලා විපාක විඳීමක් තියෙන දැන් ඔය කියන්නේ විඳීමක් තියෙන දුක් විඳින ඒක නොකරපු නිසා ඒක වෙන නිවැරදිව කරාන වෙන සතුටක් සැපයක් ලැබෙන වෙන සැප වින්දනයක් ලැබෙන පුණ්‍ය විපාක අපුණ්‍ය විපාකෙන් දුක් වින්දනයක් විපාක කියන්නේ ඒක විපාක කියන්නේ පෙරලා එයා විඳිනවා පුණ්‍ය කරාන සැපයක් විඳිනවා අපුණ්‍ය කරාන දුක දුම්නස පීඩාවක් විඳිනවා විපාකෝ කියනෝ එහෙනම් අන්නේ කියන්නේ ඒක එක කෝණයක්. ඒතර තාත්තා මේ අපි gedara තාත්තා දිනම පිළිපදින්නේ තාත්තගේ සමහර දුර්වලතා ඇති ඒකයි මම කියන්නේ. ඒතර තාත්තා අපි දැන් දෙවෙනි මේ කාරණා ඉතින්දිම එහෙනම් දරා ගන්න අපි තාත්තා යම් වැසිකිළියට ගියා කියන්නේ. ඒතරත ගොඩාක් මිනිස්සු නොකරන දෙයක්. පැවිද්දකව තාත්තා මම මේ කියන්නේ ඒකයි හොනේ. ඒතර තාත්තා මේ අද අපේ මිනිස්සු වර්තමානයේ අපේ මිනිස්සු වැසිකිළියකට යනවා gedara. මේක මේ පැවිදි ජීවිතෙත් පැවිද්දන් වෙනු ඉහි ජීවිතේ ගිහියයි ගිනු දැකපු දෙයක්. තමන් වැසිකිළියකට ගියාම තමන් මේ මලපහ කිරීම කියන කටයුත්ත කරගන්නවා. කරලා ඒක පසපැත්ත හොදගෙන හරියට එනවා කියන නමුත් එයා හැරිලා බලන්නේ මම පාවිච්චි කරපු වැසිකිළිය ඒක මොකද තත්ත්වේ වටේ පිටේ ඒ හොදද්දි හරි වේවා මොන හරි එහෙම තියෙනවද අපිරිසුදු වෙලා. ඒ පොදු පතන බලන්න අනුගන්නේ මඩ ටික තමන් දාගේ සෙරෙප්පුවේ හරි වේවා මඩ ටික තියෙනවද කියලා බලන්න මකුණු දැලක් බැඳිලාද එහෙම මුකුත් බලන්නේ මොකද වෙන්නේ තමන්ගේ කටයුත්ත මලපහ කිරීම කරා අනිත් පැතර හැරිලා ඉක්මන. ඒක තාත්තේ පාපයක්. ඒකේ හේතුව තමයි අර දිව්‍යමය සම්පත්තිය ලබන්නේ යට ඒ විපාකේ හේතු වෙන්නේ. එයාගේ ජීවිත පැවැත්ම අපිරිසුදුයි. සම්මා ආජීවයේ දුර්වලයි. ජීවිතේ පවත්න ආකාරය සංසිඳන විදියට නෙමෙයි. රාග දේශමෝ, ලෝභ දේශමෝ සංසිඳන විදියට නෙමෙයි. උදුරු පණෝපු විදියට නෙමෙයි. බුදුරණන් වහන්සේලා පොනන අපිට විනය ශික්ෂාවද සහිතව තියෙනවා. වැසිකිළියට ගියාන එයා බලන්න බලලා ඒක පිරිසුදු කරන්න ඕන. දැන් අනිවාර්යයෙන් කරන්න ඕන වෙනම පණවල තියෙනවා තාත අපිට මහවග පාලයාදී පැනවීම. විතරකට මේ අපි ඒක පුරුද්දක් විදිහට අපි උත්සාහ කරන්නේ නම් යම් අපි කිව්වද කොමොඩ් කියන පදනම තියෙන කොමොඩ් එකක් හරි වේවා නැත්නම් යන සාමාන්‍ය විදිහට පෝච්චයක් හරි වේවා වලවැසි කිලයක් නම් ගැටලුවන්නේ එතන හරි වේවා ඒ පාවිච්චි කරන යම් බාස්කට් එකක් යම් හොද ගන්න යම් මොන හරි වතුර වේවා පාවිච්චි කරන ඒ බ්ලීඩර් ෂවරයක් හරි වේවා තියෙන වතුර මල ඒ වගේ වතුර මලක් පාවිච්චි කරන හරි වේවා නැත්නම් ඒ බදු කුමනෝව කර කොමොඩ් එක තියෙන තැන එහෙමයි අන්නේ වැසි කිලයක් කියන පදනේ මේ අපි තාත්ත තමන්ගේ කටයුත්ත කරලා ඒක අන්න නැවත හැරලා බලනනේ පියන කර වේවා ඒ වටේ පිටේ ගෑවිලා තියෙනවද හොදද්දි හරි වේවා එහෙම තියෙනවද කියලා බලලා ඒක තියනවා වතුර දාලා නැවත බ්‍රෂ් එකක් දාලා තාත්ත පුරුදු වෙන්න මේ මිනිස්සු හැම කෙනාම පුරුදු වෙද්දී අතනවා නිකවට හරි කවන්නේ අපිරිසුදුලි තෝන්නේ නැතත් කවන්නේ මේ පුරුද්දතුන් එයා පුරුදු වෙන්න ඕන මේ බ්‍රෂ් එක දාලා මේ වල ඇතුළත් එක පොඩ පිරිසුදු කරලා වටේ පිටේ පොඩ වතුරයක් ගහලා එන්න වතුර තියෙන තැනක වතුර අඩු අඩුම තැනක නම් ඒ එයා ඒක පිරිසුදු කිරීමේ කෘත්‍යය කළ යුතුයි. එහෙම නැහැ කියලා ඒක බෑ. ඒතර තාත මෙන්න මේ ආකාරයෙන් අපි වැසිකිලියක් කරබැයා නිවැරදිව පිළිපදිනවා. බුදුන් වහන්සේ පනවනවා වැසිකිලිය ගියාට පස්සේ තමන් කටයුත්ත හරියට පස්ස පැත්ත හොදගෙන ඒවත් පනවනවා. පිරිසුදු ඒක හොද ගන්න ඕන තමන් ඒවා අඳනේ පහතර දාගන්න හැටි ඒ පාදුකාවේ අඩිය තියෙන තැන විඳන්ම අඳනේ පල්ලෙහාට දාගන්න කියනවා. ඒ සියල්ල පනවන පියවර පියවර අපිට පනවන්න තියෙනවා. ඒකල හැරලා බල ඒක අපිරිසුදු එක හොදන්න ඕන වතුර ගැනලා ගහලා ඒක හොදලා එන්න ඕන මඩ ගැලලා ඒක අයින් කරන්න ඕන මඩ හොදන්න ඕන පිරිසුදු කරලා නැවත එන්න ඕන. හේතුව තමයි තාත්තා තවත් කෙනෙක් උතෙන්ට එන්නේ පිළිකුල් චීත්තේ නැත්තම කියන්නේ එන්නේ වැසිකිලිය කියන්නේ ස්වභාවයෙන්ම කෙනෙකුට වැසිකිලිය ළඟට යද්දී ස්වභාවයෙන්ම පිළිකුල් චීත්තේ හරි සතුටෙන් ඔකට යන කෑමක් කන්න කඩේකට යනවා වගේ ඔතන ස්වභාවයෙන්ම සත්වයකට විතරාජී වෙලා නැත්නම් විත දෝෂී විත මොහි කියන්නේ බදු වි එහෙම ඒ වෙන්නේ නැත්නම් ස්වභාවයෙන්ම වැසිකිලිය කියන්නේ ඔලම කෙනෙකුට පිළිකුල් සංඥාවක් ඇති වෙන තැන. ඒ කියන්නේ සමහරට කරට දෙන සමහරට සෙවුම්. එතකොට පතරණින් කළ තිබ්බත් වැසිකිලිය පිළිකුල් සංඥාවක් නැත. එතකොට තත් මෙන්න මේ පිළිකුල් සංඥාව එතකොට තවදුරටත් ඔය කක්ක කෑල්ලක් හරි වේවා. ඒ කියන්නේ මලපහට ගෑවිල තැවරලා තියෙනවනම් ඒක හරියට මේල් නැන වටේ අඩිය තින තැන් වල කක්කනම් එකෙන් කෑලි විසිරලා නම් තාත ඒක බොහොම පාපයක්. මොකද මනුෂ්‍යපතයක් නෙමෙයි මේක പ്രേත ලෝකේ නෙමෙයි. අනේ പ്രേත ලෝකේ නම් ඔයෝගේ පදනම් අනන්තය අප්‍රමාණයි. හැබැයි මනුෂ්‍යපතේ කියන්නේ සුගතියක්. ඒතර අන්නේ මනුෂ්‍යපතේ പ്രേත ගතිගුණ වැඩිල්ලක් තමයි තාත්තා වැසිකිළියට ගිය කෙනෙක් ඒක හරියට පිරිසුදු කරන්නේ නැත්නම් තවත් කෙනෙක්ගේ හිත කිලිටි වෙන විදිහේ ඒ ක්‍රියාව කරන්නේ හිත කිලිටි වෙන විදිහ නම් කියන්නේ යද්දි අපිරිසුදු වෙලා. ඒක පිරිසුදු කරලා නැත්නම් තාත්තා ඒ අනුන්ට දෙන පීඩාව තමයි තමන්ට පෙරලා ලැබෙන්නේ. අර අපේ හිත සතුටු වෙන්නේ නැහැ. අපි කැමති මේක පිරිසුදු පවතන නමුත් අපිට ලැබෙන පිරිසුද ලැබෙන දූතරු ලැබෙන මුණුපුරු මිලිපිරිය ලැබෙන ලේලිල ලැබෙන මුණුපුරවල ලැබෙන බිරිඳලා ලැබෙන සැමියා තාත්ත මේවට අනුග්‍රහ ලැබෙන්නේ නැහැ. අපි ලැබෙන්නේ ඉබදු ධාතුවක් ඉබදු ස්වභාවයක් එක්ක. අපි කැමති මේ පිරිසුදු තියාගෙන අපිට ඒ පිරිසුදු බව ලැබෙන්නේ නැහැ. හැබැයි තාත්ත සසරේ එක කරුම් කෙනාට අන්න තාත්ත දෙවියන් අතර යන්න පුළුවන්. ඔය පුණ්‍ය විපාකේ ශික්ෂාපද පහ යුක්ත නම් ඔය පුණ්‍ය විපාකේ හරියට කරු හරියට කරොත් මනුස්ස ලෝකයටත් ඇති නෑ. ඒ විපාක දෙන්නේ ඒකාන්තයෙන්ම සුදු දෙවියන් අතර. බ්‍රාහ්මයන් අතර හෝ දෙවියන් අතර. මොකද පිරිසුදු ක්‍රියා පරිපූර්ණ පිරිසුදු මේ ප්‍රසන්න බව වැඩෙනකොට දේශයෙන් තොර වෙනකොට. දැන් වැසිකිලිය හොදුනෝ දේශයෙන්. මුන්ට කාල ගන්න ඉන්න මුන්ට මේක කරන්න බෑ මම මේ කරා වැඩක් නෑ තාත්තා. මනුස්ස ලෝකෙින් එහාට යන්න වෙන්නේ නෑ. හැබැයි අන්නේ ඒ ඇති වෙන පටික සංඥා ගැටීම් හඳුනාගෙන අනිත් අය කරත් නොකරත් මෛත්‍රී සිතින් අනේ මේ මගේ දරුවෝ මගේ මේ බිරිඳ මගේ අම්මා තාත්තනේ මේ මේක පාවිච්චි කරන්නේ අනේ මෙයාට යහපතක් මම මේ කරන මෙයාට හිතපාලවාදී වශයෙන් මෛත්‍රී සිතකින් කරන නන්න තාතේ බ්‍රහ්මලෝක උපත් වෙනස එහෙම නැත්නම් පරිණිමිත වසවති නිම්මාරති ආදී දෙවියන් අතර අප්‍රමාණ සැපින් යුතු ශ්‍රේෂ්ඨත්වය කරා යන්න හේතු වෙනවා. ඒක තාත වෙනස ඒකෙන් කිව්වෙ මනස යොදවන්න ඕන හැම දෙයකටම ධාර්මිකව ඊට පස්සේ වචනපතේ සම්බර වෙන බණින්නේ කෑකෝ ගහන්නේ උඹලා මේ මේකට හරියට යන්නේ නැද්ද මඩ තියෙනවා මේක මෙහෙම පිරිසුදු කරලා බලලා කියලා කෑකෝ ගහන්නේ මෛත්‍රියෙන් කියනවා නම් මේක මෙහෙම වැසිකිලිට ගියාම පොඩ පිරිසුදු කරන්න අනිත් පැතර හැරලා බලන්න මඩ තියෙනවා වතුරයක් ගහන්න මේ වැසිකිලි අපිරිසුදු වෙලා නම් ඒක බ්‍රෂ් කරලා හරියට පිරිසුදු කරන්න ඇතිල වලත් එක්ක මෙහෙම කරන්න මොකද ආගන්තුක කෙනෙක් ආව යන්න තියෙන තැනනේ ආදි වශයෙන් හේතු සහිත මෛත්‍රීසිතකින් කතා කරන්න මේ වචනත් මහත් වූ පුණ්‍ය විපාකයක් මෛත්‍රී සිතින් අර්ථද කායික්‍රයට තරහින් වැඩ කරන්නේ එහෙම නැහැ එය එක කරනවා පින විශ්වාස කරමින් සැකයක් නැහැ පින විපාක ඒකාන්තෙම ලැබෙනවා සැකය නැහැ අන්න එතනම නීවරණ ටික අයින් වෙනවා කාමච්ඡන්දේ මෙතන නැහැ ව්‍යාපාදේ නපුරු දරුණු සිත නැහැ අන්න ඒ නීවරණ බහැරුණු සිත දාත බ්‍රහ්ම ලෝක උපත පිණිස හෝ ඉතින් පහළට පහළට මේ පරිණිත වසවතේ නිම්මානති මේ තුසිතේ යාමේ ආදී වශයෙන් එහෙම එහෙම බලවත් වෙනවා කියන තාත්තවක වඩනකොට අත්ති යිට්ටන් කියන පදනම අප්‍රමාණයි. අපේ ජීවිතේ බොහෝ ක්‍රියා උත්තර තියෙනවා. ඒතකොට අපි ඒක අපේ gedara නැමිට සමාජයට කරපු සේවාව. මේ රැකියාවම නෙමෙයි. අත්ති යිට්ටන් කියන රැකියාව නෙමෙයි. අපි කායික හෝ වාසික හෝ මනස මුල් කරගෙන කයින් වචනෙන් විශේෂ කොට කරන ලද සේවාවක් තමයි මෙන්න මේ අත්ති යිට්ටන් කියන පදනේ මේ පැනවෙන්නේ. ඒතකොට ඒ සේවාව මේ අපිරිසුදුල තියෙන අපිටම මකුණු දෙල් බැඳලා පුතු වෙයි. මේ මකුණු දෙල් ටික පිළිහෙල දෙන එකත් සේවාව. ගෘහයනම් සමාජයට කරපු සේවාව. ඔය ආකාරයෙන්ම ගලප ගන්න අම්මා තාත්තානම් සමාජයට, ගුරු උරුනම් සමාජයට, ඥාති හිත මිත්‍රාදී සමාජයට, සමන බ්‍රාහ්මණ කියන සමාජයට සහ තමන්ගේ සේවක සාමි පක්ෂයට කියන සමාජයට. ඔය දිසාහය සදිසාව තමන් මැද ඉන්නේ. එතකොට තාත්තා මෙන්න මේකේ විපාක විදියට මේක බලවත් වෙනකොට තාත්තා අපි කියමු එයාට මනුස්ස ලෝකේ ආදාරි විපාක දුන්න කියලා. මනුස්ස ලෝකෙදී අන්න තාත්තා මොකද වෙන්නේ? එයා වටා පිරිසක් ගොඩ නැගෙනවා අතු ගන්න. මකුණු දැල් ආදී දේවල් වැලි දූවිලි ඩස් කියලා දාන. වැලි දූවිලි ආදී දේවල් අයින් කරන සේවක පිරිසක් බියනවා තාත්තා. අපිට ඒව කරන්න නැහැ. අපි වෙනුවෙන් මේ හිතක්වත් උපදවන්න ඕනේ නැහැ සමහරලා. අපි යන තැන් ඒව ලස්සනට පිරිසිදු කරලා තාත්තා. ඒ පිටර විදේශ රටවල දකින්න ලැබෙන තාත්තා විශේෂයෙන් ඒ සමාජවල පොදු වැසිකිළියක් කියන්නේ බොහොම තාත්තා බොහොම පිරිසිදු. බොහොම පිරිසිදු. අන්නේ එබදු පදනම් ඒ වගේ ලෝකවල එබදු මේ එබදු ජනයාතර උපදින්න හේතු වෙන්නේ පෙර සසරේ ඒ හි පුණ්‍ය කර්ම කරපොයි ඒ හි ස්වභාවයේ ඒ ධාතු උපදින. එයාලට ඒ බුදු තැන් වලට යන කිසිම හිතක පීඩාවක් මේකක් නැහැ. ඒ තැන් වලට ගියාම එයාලට දේශිත කැවිසෙන්නේ නැහැ. ඇයි පෙර සසරේ අපි අනිත්‍යයට අපි දේශිත උපද්දවල නැහැ. අපි මේ වැසිකිළිය කියන කෝණේ අරබය. ඒ වගේමයි කුස්සිය අරබය. ඒ වගේමයි සාලේ අරබය. ඒ වගේමයි නිවස අරබය. ඒ වගේමයි වත්ත පිටි අරබය. එනිසා යම් කෙනෙක් මේ ජීවිතේ යම් එබදු කාරණා අරබයක් දුක පීඩාවක් ලබනවා නම් එනං ඒකාන්තයෙන් දරාගෙන පෙර යම් දිනක යම් සසර යම් ජීවිතයක කරපු දෙයක අඳුරු දෙයක මං නිවැරදිව පිළිපැදලා නැහැ මේ කාරණා සම්බන්ධයෙන් නිසා මං පීඩාවක් විඳිනවා කියලා දැනගෙන එයා මේ ජීවිතේ නිවැරදි කරන්න උත්සාහ කරනවා. එතකොට මතු සසරේ අපි දුකින් විඳින්නේ නැහැ. සසරේ වැඩි යන්නේ නැහැ. තිසරණ සරණ ගියොත් උපරිම ජීවිත හත යටයි. යල පෙරලම් පානෝ ඒකාන්තයෙන්. තොර මෙන්න මේ ಗುಣ නැතුව කුසල් දාම වැඩිලකුත් නැහැ තාත්. මොකද නීවරණ පහ එයාගේ සංසිඳෙන්නේ ගන්නවා මෙන්න මේ ಗುಣ වඩනකොට. දැන් තාත්තම උදාහරණ තාත්තමනේ. තාත්තගේ මුලින්ම තරහගේ දැන් කෑ ගහන්නේ. දැන් ඒක කරනවා. එතකොට අනිත් අයත් එකට එකතු වෙනවා. එහෙනම් නීවරණ සංසිඳනවා gider තුර.
සාමාන්‍ය දෙයක් තියෙනවා නම් රහමත් මන්.
ඔව්.
දැන් මට මේ අද අපේ ගෙදර පිළිසක් එනවා කියලා
ඉන්නවා. ඔව්.
දැන් එන්නේ ඉතලා මට මේක දීපත් වෙනවා. අද අපේ විතර දීපත් ඕල් පිළිසෙ එනවා ඥාති කිරිත්.
එහෙම.
නැත්නම් සුවෙන් වහන්සේලා වඩිනවා.
ඔව්.
නැත්නම් විවිධ අපි හිතවත් කණ්ඩායමක් අපේ ගෙදරට එනවා.
ඔව්. එහෙම. යම් සමාජයකින්
එනවා.
අර සදිසාවේ දිසාහයටයි සමාජයකින් කුමක් හොයනවා.
එතකොට මම මට හිතෙනවා වැල්ලතුග මම ඇතිකලි පිළිවෙල වල තියනවා.
හරියට. ඒතර තාත්තා යම් පුත්තලේගේ පෞලයේ හැමදාම ඉතින් ඉඳිනවා. හැම කෙනාම මේ ගුණේ වඩනවා. අයි ෂෙන් හදීසියකින් ආගන්තුක යම් මොහොතක අපි නොහිතපු මොහොතක කෙනෙක් ආවා කියන්නේ බයක් තියනවද යවන්න? මම එතන ප්‍රබල වරණාගම තියෙන නීවරණ පහ මේ අයින් කරන්න ඕනේ. සැකයක් තියාගන්න එපා. ඒකාන්තයෙන් මේක බුදුනාතික වචනයක්. ඒකාන්තයෙන් මේක පුණ්‍යපතේ මටයි ඉන්නේ. මත්සතර මටයි සැපවත් වෙන. ඒ වගේ මෙලොවම කුසල් දාමලෙන් මම දිනු වෙනවා. මේ නිසා පළවෙනිම සැකේ අයින් කරන්න ඕනේ. එතනින් එහාට තත් නීවරණ හතරයි ඉන්නේ. කාමචන්ද කියන්නේ ඒ දේ අරබේ ඇති වෙනවා නම් මේ දැන් අපි කියමු සමහර ඇතත් උව ගන්නවා තමන්ට තමගේ ಗುಣකතනේ රාගය. කියන්නේ තමගේ ಗುಣකතනේ මම මෙහෙම කෙනෙක් කියන ඒ එබඳු මේ රාගී පදනමකින් කරන කියන්නේ තමගේ මමත්වයේ ඉස්මතු කරගන්න. මම තමයි මේවත් පුතු ගානේ. මම තමයි මේවා මේ මොක් කරන්නේ. මමයි මේව පිරිසුදු කරන්නේ කියන තමන්ගේ ಗುಣ රාගය කියන තියෙන කැමැත්තෙන්. ඒක කාමච්ඡන්දය. ඒක නීවරණය. අපිට දැන් කෙනෙක් ඉන්නවා තමන්ගේ ලැජ්ජාව වහ ගන්න. දැන් මේව දැක්කොත් පිටයි ලැජ්ජයි. ඒ නිසා තමයි ඒකත් තාත කාමච්ඡන්දයක්. ඒක ධර්මයේ නෙමෙයි. එතකොට ඒකත් කාමච්ඡන්දයක්. කාමච්ඡන්දය කියන නිවැරදි. ඒ කියන්නේ තමන්ගේ කාම සම්පත්තිය කියන්නේ ඡන්දයක්. තමන්ගේ කාමයක ආලස. හොඳට පිරිසුදු කරලා තුන මේ ආයේ මේ කියන තමන්ගේ ගුණරාවය කියන්නේ. ඒව බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන නීවරණය සහිතයි ක්‍රියාව. ඒක කුසලයක් නෙමෙයි. එතකොට කෙනෙක් කියන දේසේ මුම් මේව කරන්නේ මම මේ කරන්න ඕන කියලා ගැටෙනවා. කෙනෙක් යනවා වැසිකිළියට අපිරිසුදු කරලා කියන්නේ මඩ හරි ගාලේ කියන්නේ වැලි හරි මඩ හරි තියෙනවා ඒක වැසිකිළිය හරි රෝදන නැහැ. එතකොට සමහරවිට ඒ අසුචි කියන කක්කා ඒ මල කියන දේවල් තැනින් තැන පැවරිලා තියෙනවා. එතකොට දේශයටපත් වෙනවා. මේක එයා අයින් කරන්න ඕනේ. මොකද එයා දන්නවා එයාට සැකයක් නැහැ. අනිත් අය මොනව කළ තිබ්බත් මම මේකන මම විසින් කරන මේ ක්‍රියාව. මම කය මෙහෙවවා වචන මෙහෙවවා මනස මෙහෙවා යමක් කරනොත් මෛත්‍රී සිතකින් මෛත්‍රී සහගතව කාරුණික හැඟීමකින් මම යම් දෙයක් කරනොත් ඒකාන්තයෙන් මට මේක විපාක එනවා. තථාගත සරහත් සම්මා සම්බුදු පියාණන් මේව දේශනා කළ තියෙනවා ඒකාන්තයෙන් පෙරලා මට මේක විපාක එනවා. මම සැප විපාකයක් මේකෙන් විඳිනවා. ඒ නිසා මගේ හිත මං කිලි කරගන්නේ නැහැ. මගේ හිත දේශිරපත් කරගන්නේ නැහැ. මගේ කියන ගුණරාව කතන ලකුණු ගන්න නෙමෙයි මේ දේ කරන්න කියන හැඟීමෙන් යුක්තව කරාම අන්න නීවරණ දෙකක් බැහැර වෙලා. එතකොට තීන මිදේ කියන එකේ අරබේ අහුට ඒ කාරණේම නැහැ. ඒ කියන්නේ තීන කියන කතාව තමයි නිදා ගන්නව නෙවෙයි. ඔයාලා තීන මිදේ කියන්නේ නිදා ගන්න එක තනි කරම අධර්මයක්. තීන මිදේ කියන්නේ නිදිමත නෙමෙයි. තීන කියන්නේ ඒ කුසල ක්‍රියාවට අලසු අලසයි. එයා වැසිකිලි හොද නැහැ අලසයි. කම්බෙලිය නෝන්නේ පස්සේ කරනවා. ඊළඟ පාර කරනවා හෙට කරනවා. තීන කියන්නේ ඒක මිද්දේ කියන්නේ ඒක ඒ කරන ක්‍රියාව නිකන් අරකට දැන් මීදු මැදයන්ම අඳුර වෙන්නේ. අන්න ඒ වගේ ඒ ඒ කුසල ක්‍රියාවට ඒ පුණ්‍ය ක්‍රියාවට යාගේ හිත අඳුර වෙනවා. තීනය කියන්නේ අපි ඒ කරන ක්‍රියාව කෙරෙහි අලස බවක් තියෙනවා. කම්මැලිකමක් තියෙනවා මේක හෙට කරනවා. ඊළඟ පාර කරනවා. අයිත් වෙනවනේ දැන් හෙටත් වෙනවනේ හෙට කරනවා. ඒක සතියට දවසක් කරනවා. අර ඉදිනදා කල යුත්තේ පස්සට දාන. තීන. මිද්දේ කියනවා ඒ එතන ඒ කරන්න ඕන දේ ගැන අපේ මනසේ කරන්න ඕන කෝණයක් තියෙනවනේ. මේක වැහෙනවා. ඒ කියන්නේ දැන් පිරිසුදු කරන්න ඕන කියන දැන් අපේ ක්‍රමවේදයක් තියෙනවා. ඔය චූටි කාරණේ අර බැකුවොත් වැසිකිලිය මේ වතුර ටිකක් ගන්නලා ඔක ගහලා බ්‍රෂ් කරලා ඔය පදනමක් තියෙන එක සෝයාම සබෙලිල්ල. අන්න ඒ පදනමට අපේ මනස විවෘත වෙන්නේ. මනස හැකිලෙනවා, හැංගෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් අත ඔය තියෙන්නේ දැන් අඳුරුනහම අපිට හරියට රූප පේන්නේ නැහෙනේ. ඇඳිරිය එනකොට රූප පේන්නේ නැහෙනේ. සැබෑලිසින් අන්න ඒ වගේ එතන තියෙන තත්තු ගැන අපිට මේක හරිය පිරිසුදු කියලා බලන්න හිතක් නැමෙන්නේ. අන්න ඒකට කියනවා මිද්ද මිද්ද කියන ස්වභාවය. විවෘත බව ආලෝකම ස්වභාවයක් ඇති වෙන්න ඒ කාරණා අරබැ හරියට විමසන්න මේක හරියට කරන්න ඕන කියලා තේරෙනවද? තීනේ කියන්නේ කයෙන් ක්‍රියාත්මක වෙන්න අලසයි. මිද්දේ කියන්නේ මනස අඳුර වෙලා, මනස වැහිලා, මනස ඇඳිලි වෙලා නැහැ නේද? මීදුම් පටලයක් දැමාම ඉර බබලන්නේ නැහැ නේද? හඳ එළිය බබලන්නේ නැහැ. අන්න ඒ වගේ මනසේ ඒ කාරණාවට අරබැ ඇති විවෘත කරගත යුතු සෝයමසා බැලිය යුතු කෝණ විවෘත වෙන්නේ නැහැ සෝයමසා බලන්නේ. ඒක නිවැරදි වුණාද කියලා. මිද්දේ කියන්නේ ඔක. තීන මිද්ද කියන්නේ ඒක නිදිමත නෙවෙයි. ඕක මහා අකුසලයක්. තීන මිද්ද කියන්නේ නිදිමත නෙවෙයි. අත පරිවර්තන වල තියෙන පංච නිවර වල නිදිමත අකුසලයක් නෑ. අත නිදිමත කියන්නේ වෙන එකක්. රහතන් වහන්සේට නිදිමත තියෙනවා. ඒක තමයි කායික අවස්ථාවය මේ කය ගොරුසුකයක් තියෙන කෙනාට. හැබැයි නීවරණයටයි තීන මිද්ද කියන්නේ වෙන එකක්. තථාගත සම්මා සම්බුදුරණන් තීන මිද්ද නීවරණේ නෑ. හැබැයි නිදිමත කියන එක අවස්ථාවය. ඒක මේ ගොරෝසු මේ ස්වභාවයට ඒකාන්තයෙන් ඕන දෙයක්. හොඳයි තාත්තා. හැබැයි නිදා ගන්නවා කියන එක අවශ්‍ය වුණාට තීන මිද්දේ බුදුරුම නැහැ. රාතන්සලට තීන මිද්දේ නැහැ. හොඳයි අනාගාමී උතුමෙට තීන මිද්දේ නැහැ. ඒක මතක තියාගන්න. තීන මිද්දේ නිදිමතයි අහසට පොළොව වෙනස්. අර වරදවාගත පද වේඤ්ජනය. අර්ථේ වරද්දවල තියෙනවා. බුද්ධ වචනේ වරද්දවල තියෙනවා. වරදවා ඒ වචනේ වරදි අර්ථයක් දීලා තියෙනවා. වැරදි අර්ථයක් දීපු නිසා අපි දන්නේ නැහැ තීන මිද්දේ කියන්නේ එහෙනම් නිදිමත අමතන නිදිමත නැහැ. එහෙම නෙවෙයි තීන මිදේ කියන්නේ ඒ ක්‍රියාව කරන්න අලස බවක් තියෙනවා නේ අපිට. අන්නේ සූත පොතසෙන් මම කරා කියව ගන්න අලසයි. ඒ පොත් මහසේ අරගන්න අතින් අතට අරගෙන ගිහින් ඒක පරිහරණය කරන්න අලසයි අපිට. කියවගෙන යද්දි අලස බවක් තියෙනවා. ඒ වගේ මනස නිකන් අඳුරු වෙලා වගේ. මනස විවෘත වෙන්නේ නැහැ. ඒක මොකද්ද මේ තියෙන කියලා සොයන්නසා බලන්න මේක දැනගන්න විවෘත බවක් ඇති වෙන්නේ. මෙන්න මේකට කියනවා මිද්දේ. පැහැදිලිනේ මිද්දේ කියන සිරිසය මානසිකයි, තීනේ කියන එක කායිකයි. කය ක්‍රියාත්මක කරන්නේ හිත නෙමෙයි. තීන මිද්දේ කියන කාරණාවෙද ඔබ පැහැදිලිව තරා ගන්න. තීන කියන්නේ ඔබ එහෙනම් දන්නවා යමු කුසල ක්‍රියාවක් උදෙසා, යමු පුණ්‍ය ක්‍රියාවක් උදෙසා, යමු යහපත් ක්‍රියාවක් උදෙසා ඔහුගේ ඒ කායිකව පවතින අලස බව. යමු දානමය, සීලමය, භාවනාමය හෝ වේවා, නැත්නම් අංග 8කින් යුතු මේ නිවන් මඟ වඩන පුද්ගලයාගේ, ආර්ය අටාංගික මාර්ගය වඩන පුද්ගලයාගේ ඒ සීල සමාධි ප්‍රඥා වශයෙන් පුහුණු වෙන ගමන කෙරෙහි පවතින කායික අලස බව, කායික ක්‍රියාත්මක නොවන ස්වභාවය, ඒ උත්සාහයට නොනමෙන ඒ කායික ස්වභාවයට කියනවා තීනය. මිද්දය කියනවා එතන එතන ඒ කාරණාවරබයා ඒ ධර්මයට අනුකූලව ඒ වටහා ගැනීමේ ශක්තියෙන් වෙන්ුණුවා. වටහා ගැනීමේ පදනම ඔහුට වැහිලා තියෙන, වටහා ගැනීමේ ස්වභාවය අඳුරු බවට පැමිණලා තියෙන්නේ. ඒ ධර්මයට අනුකූලව විනයත දැකීමේ හැකියාවෙන් වෙන්ුණු අඳුරු බවට පැමිණි ඒ මානසික ස්වභාවයටයි කියන්නේ මිද්දය කියලා. අන්න මේ දෙක තීන මිද්දය නමින් හඳුන්වනවා. එහෙම නැතුව මේ අදලෝකයේහි පරිවර්තනයන්හි දකින්න ලැබෙන මේ නිදිමත කියන ඒ වචනේ ඒකාන්තෙම වරදවාගත් දෙයක් බව ඔබ ඒකාන්ත කොට දරා ගන්න කියන කාරණා මෙහිදී ඔබ පිරිස්දුව වටහා ගන්න දරා ගන්න. හරිනේ පැහැදිලි. එතකොට තාත්තා මේ අර වැසිකිලිය කියන කාරණාවෙදිත් ඔය තියෙන මිද්දයක් තියෙනවා. ඔය මේ කියන තියෙන මිද්දය අර අකුසලයක් වෙච්ච නිදිමත නෙමෙයි. ඒවා මේ මායාවේ වචන, මාර ධාතු. බුදු සසුන විනාශ කරන්න දාපුවා. තියෙන මිද්ද. ඒතර උද්දච්ච කුච්චේ. උද්දච්ච කියනවා මේ හිත විසිරලා උඩට. නොයේ කරුණර. මේ කියන්නේ වැසිකිලිය හොදන කාරණාවේදී නෑනේ දැන් වත්ත පිටි වැඩ අනම් ඒවා. වෙන වෙන දේවල් තමයි අනාගතේ හොතීතේ අර බෑ යාට හිත විසිරලා බාහිරේට. එතකොට මේ අර මකුණ දෙලක් බැඳලාද ඒව කරන්නේ හිත නැමේ යා ටග්ගාල වැඩේ කරා දෙව්වා වෙන වැඩකට. නැත්ද ඕන තරම් තියෙනවනි කට්ටිය උද්දච්ච කුක්කුච්ච කියන ඒ දැන් මේව කළ වැඩක් තියෙනවද මේ ඕන නැහැ මෙහෙම කරන මේවා ඉතින් කම්ම විපාක මොකක්ද ඉතින් මේ චූටිද මේ කමන්නේ මේ ගැත්තල දානදි ඒ කියන්නේ මේ 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 හිත අර තරක විතරක කුකුස් කරන ස්වභාවයක් කියන්නේ කුක්කුච්ච කියන්නේ ඒ කියන්නේ ඒ කාරණේ අර බය හිත විසිරිලා ඒ කියන්නේ නොයේ කර්ම මිශ්‍ර වෙලා මේව වැඩක් නැහැ ඉතින් මේව මොකටද මේ චූටි දේවල් මේ පුණ්‍ය කර්මයක් උනාට ඉතින් කියලා අර ගණන් ගන්නෑ ඒකත් එක්ක නිකන් ඇති වෙනවා විසිරුණු ඒ වගේ ස්වභාවයක් ඔන්නෝම ඒතත් එතකොට මෙන්න මේ විදිහට පංච නීවරණ පිරිසුදු කරගන්න තරමට කෙනෙක්ගේ දාතේ ඒ ක්‍රියාවේ පුණ්‍ය කර්මයේ බබලනවා අන චුතූපපාතයේ තුල පැනෙමින් චුතිය කියන තැන අන්න ඔහුගේ සැකසෙන ප්‍රසන්න චිත්තේ ඔන්නෝවෙන් බබලනවා තාත් ඔය විදිහට දරා ගන්න යම් ක්‍රියාවක් කරනවා නම් එදා ඒකයි තථාගතයන් වහන්සේ පනවන්නේ මේව කුසල් වෙන්නේ ඒකයි නිවෙසක් තුල තමන් සංසිදෙනවා දරුවෝ මොන තරම් කිකරු වුණා දරුවෝ මොන තරම් මේ වුණා මිනිපුරෝ මිනිපිරියෝ ලේලිල බෑනල මොන තරම් කිකරු වුණා බිරිඳ මොන තරම් කිකරු වුණා සැමියා මොන තරම් කිකරු වුණා මේ ධර්මයේ ගලපා ගත්ත කෙනා තමන් තුලින් සංසිදෙන ගන්නවා බාහිර සමාජෙත් කාලයකදී ටිකක් හරි සංසිදිලා ඒකයි මොකද උපන් කම්ම විපාකයේ බලවත් නම් බාහිර සමාජය බල මේ වෙනස් වෙන්නේ නැති ලුකුවට නමුත් තමන් සංසිඳිලායි තමන් දන්නව කම්ම විපාක පදනවා තමන් දන්නව මේ සල්ප කාලයක් ජීවත් වෙන්නේ නමුත් මරණින් මත්තේ මම ආයෝජනය කරන්න ඕන උතුම් දෙයක් මේ වගේ පදනමක් යලි මට නොලැබෙන්න කියලා එයා ඒ ලැබුවා වූ කම්ම විපාකයේ ඉක්මවා යන්න උතුම් දෙයක් ආයෝජනය කරනවා ලැබිච්ච සමාජය බලාපොරොත්තු වෙන්නේ කිසි දෙයක් මතු උතුම් දිව්‍යමය සමාජයක් බ්‍රහ්ම සමාජයක් මහ ශ්‍රේෂ්ඨ උත්තරීන සල්ගේ සමාජයක් ආයෝජනය කරනවා ඔන්න ඕකේ තාත වෙනස එතකොට කම්ම විපාකයේ වෙනස එතකොට අපි කිව්වොත් යම් යම් උතුම් සමාජවල මහා එහෙම සමාජවල ඉන්නවා මෙහෙකාර අය. ඒවා කරනවා. ඒවට වෙනම කණ්ඩායම දොල ඉන්නවා. අපි ගියොත් ඔය තට්ටු නිවාසම් කිරනවලනේ ඒවා සුද්ධ කරන වෙනම පිරිසක්. වටපිටාව මිදුල් අතු ගාලා ලස්සනට තියාගෙන ඉන්නවා වටපිටාව. ඒක කුණු මොකොත් නැහැ. පොලිතින් කියලා දකින්න නැහැ. එනේ යන පාරවල ඔක්කොම පිරිසුදු කළා. මකුණු දැල දකින්න නැහැ. යන ලිෆ්ට් එකේ කර වේවා යන පඩිපෙළ කර වේවා මකුණු දැල් කිසි දෙයක් දකින්න ඒවා පිරිසුදු කළා තාම. ඒතර තමගේ ගෙදර භූමිය වුණත් ඒවා බහුලව නේ එයාට හිත නැමෙනවා මේව කරන්න කල යුතුයි අනේ වගේ නිකම් පදරමක් අත මං කියන ඔන්න ඕව තමයි තාත්තා අර වෙනසක් තියෙනවනේ අපේ ලංකා සමාජය ගතොත් මේ ඕන තරම් තියෙනව නේද සමහර සමාජවල සමහර මේ නගර හොවා ග්‍රාම හොවා සමහර සමාජවල වැසිකිලිකට යන්න බෑ ගෙදර කුස්සියකට ගියාම පිස්සු විමානයක් වගේ නේ ගෙදර ඇතුළට ගියාම උනත් එහෙම තියෙන දේ පවත්ව ගන්න ඒක මේ බොහෝම දුප්පත් මිනිසෙක් වෙන්න පුළුවන් තාත්තා ඒ නමුත් එයාට තියෙන එකම එක පුටුව හෝ වේවා එකම එක පැදුර හරි වේවා එකම එක බෙඩ් ෂීට් එක හරි වේවා එකම එක පාපිස් හරි වේවා එයා ඒක මඩ ගෑවුණා නම් පාපිස් මඩ වැඩිනා ඒක හොදලා නැවත වේල්ල නැවත අතුරන්න ඕන පැදුර කිල්ගෙන පැදුර පිටිමිට හොදලා මේව කරනවා ඒ වගේම පැදුරක් නවනකුණා පැදුර එකට එක පිට නවලා ඊට පස්සේ තමයි රෝල් කරන්නේ ඒතර හැමදාම අලුත් පිට අලුත් පැත්ත පොළොට වැටෙන පැත්ත හැමදාම පොළොට වැටෙනවා අද පැදුරක් අත් නවන හැටි දන්නේ නැහැ මිනිස් පැදුර රෝල් කරන එකක්ම නෑ පැදුරේ ඒ කොන් දෙක අතර එකට එකතු කරලා එනවන්නේ එහෙමයි බුදුරජාණන්සල එහෙම නොයේ පැනවීම තියෙනවා එන තමන්ට තියෙන පොටුව දාඩිය ගෑවිලා කිල්ටිරන එකට ඇතිරිල්ල දාලා පාවිච්චි කරා බුදුරජාණන්සල පනවල තියෙනවා මේවා තාත්තා අත්ති යිට්ටන් කියන පදනම අපිට තාත්තා මේ විනය කොටස්වල බුදුරජාණන් මේ අත්ති යිට්ටන් අත්ති හුතන් කියන පදනම අප්‍රමාණ හඳුන්වලා දීලා තියෙනවා අපිට මේ ඇතිරිල්ල නැදා මේ පුටු පරිහරණය කරන්න තාන අපිටත් තාන තාත්තා අපි කියොත් වනවාසී මිච්චුවකට තමන් ඉන්න සේනාසනේ පොදුයි. යාමේ තාවකාලික කෙනෙක්ගේ සේනාසනේ. ඒ නිසා එයා ඒ සේනාසනේ තියෙන පුටුව පරිහරණය කරන්න බෑ ඇතිරිල්ලක් නොදා. අපිට පොදු වික්කු සංඝයා උදෙසා පොදුවේ පූජා කරපු දෙයක් නෑ. යාට පුද්ගලිකව පොදුවේ හදාගත්ත මේ භාවනාසනේ එක නම් කමක් නෑ. නමුත් වත් තියෙනවා ඒවා පිරිසුදු වෙන්න දෙන්න ඒවා විටිමිට සෝදලා පිරිසුදු කරන්න. පුද්ගලිකව පොදුවේ ලැබිච්ච දෙයක් නම් අනිවාර්යෙන් ඇතිරිල්ලක් නොදා පාවිච්චි කරන්න තහන. එහෙම පාවිච්චි කරන එයා එදිනෙදා හරි ඒවා හොදලා මේව කරන්න ඕන පිරිසුදු කරන්න ඕන දාඩිය ගෑවුන. එහෙම නැත්නම් ඒව නොගෑනි විදිහට පරිහරණය කරන්න ඕන. කොහොම පැනවීම තියෙනවා. විනේ තථාගතයන් වහන්සේගේ පැවිදි ශාවකයන්ට. ගිහි ශාවකයන්ට ඒ අර සමාජය අර බය ඊට අනුරූපීව කළ යුතු දේවල් විදිහට කරන්න ඕන. එනිසා ඒ ಗುಣ උතුම් ಗುಣ දාත මේ මේවෙන් තමයි දෙවියන් අතර පවතින ඒ සුගති ආයෝජනය කරන්නේ හිමයි. සුගති ಗುಣ වඩන්නේ දාත දිව්‍යමය ಗುಣ වඩන්නේ මනුස්ස ලෝකෙද. එතකොට මේ දිව්‍යමය ಗುಣ අපි ඇති කරනකොට යම්තා කර පංච නිවරණින් අපි වෙන් වෙනවද? බුදුන් වහන්සේගේ දහම් විශ්වාස කළා, මේ පුණ්‍ය විපාක විශ්වාස කළ සැකයෙන් එතරල යම් ක්‍රියාවක් කරනවද? එතකොට ඔහුගේ හිත තව ප්‍රබෝෂණය වෙනවද? ඔහුගේ තේ කාමච්ඡන්දේ තමගේ මමත්වයට හරි විවාල එජයෙන් වෙන්න හරි එමෙහෙම නෙමෙයි. කම්ම විපාක සිහි කරගෙන දිව්‍යමය බ්‍රහ්ම සකත පරලෝ මරණින් මත්තේ ජාජර මරණින් මෙන් වෙන නිවන කියන තන අර්ථවත් කරගෙන හෝ වේවා. සුගතිය කියන තන අර්ථවත් කරගෙන හරි වේවා. තමන්ට මහත් වූ සැප විපාක කැමැතිව හෝ වේවා. එබඳු කම්ම විපාක කියන තැනම මුල් කරගෙන කෙනෙක් ඒව කරනවා නම් ඒ කාන්තේම තාත්ත අන්න ඒ ක්‍රියා සුගතියේ හෝ පිරුණම් පාන හෝ තමයි හේතු වෙන්නේ. කිසිම දායක තාත්තන් අය ප්‍රේත ලෝකයේ ඒ ක්‍රියා විපාක දෙනවා කියන එකක් නම් වෙන්න බෑ තාත්ත වෙන්නේ. මොකද එබඳු සුචින් ක්‍රියා එබඳු පිරිසුදු කියා තාත්ත ප්‍රේත ලෝකේ නැති නිසා ඒකයි අපාය නැති නිසා ඔන්නෝගේ තාත්ත වෙනස. තේරුණා තාත්ත හරකෙක් ගත්තොත් තම ඇඟේම කක්කටි කුලාගෙන තමයි වැසිකිලි මල පහ කරනවා කියන එක කරන්නේ. මුත්‍ර කරනවා කෙනෙක් කරන්නේ ඒක හොදගන්නේ යා තේරෙන්නේ නැහැ. එයාගේ ඇඟේ ගෑ වෙනවා. මේව තමයි තාත්තා අර විපාක. ඒකයි. ඒ කියන්නේ තිරසනේ කූගල්ලි කොච්චර තරම් අත්තරම් පිගානේ කෑවත් නේ තිරසන් අයගේ ඒ ස්වභාවය තමන්ගෙන් අපිට දුරට ඒකයි. තව දෙවියන් අතරේ දෝක නැහැ තාත්තා. මනුස්සයන් අතරේ මේක ටිකක් මිශ්‍රයි. මනුස්ස ලෝකේ කොච්චර දරේ දුණත් ওই වැඩේදී තාත්තා ඒක හොදගන්නේ නැහැ. හැබැයි දිව්‍යමය පදින මෙව නැහැ තාත්තා. ඒකයි වෙනස. ඒකයි වෙනස තාත්තා. මේ පුණ්‍ය ක්‍රියා කරනකොට ඒ දුක් ස්වභාවයේ ඒ පීඩාකාරී පිළිකුල් සහගත බින්දන තියෙන එක පිළිකුල් සහගත භාගින් වෙන් වෙනවා. සුගතිය කියන්නේ ඒකයි. ශ්‍රේෂ්ඨ සුන්දර ගති පැවතුම් ඇති තැන. අර මිද්දේ කියන එක නෑ. හොඳට විමසනවා. හදිසියක් නෑ. මොකද තාත්තා මම දැන් ගියාම ඊළඟට හදිසි කෙනෙක් ආව යන්න ඕන. හරි නෑනේ. ඒක එතනින් මෙතන එතන යාගේ හිත පිච්චෙනවට පොඩි දිනවනේ. පටිගිය පිළිකුල අන්න ඒක තමයි තාත්තා පෙරලා අපිට දුක් විඳින්න ලැබෙන්නේ. සසරේ අපි අනිත්‍යයේදී පීඩාව තමයි අපිට පෙරලා දෙගුණයක් දෙගුණයක් නැත 100,000 ගුණකින් වැඩි වෙලා ලැබෙන්නේ තාත්තා. ඔන්න ඕකයි තාත්තා මේ කම්ම විපාක න්‍යාය. ක්‍රියාවෙහි පෙරලා තමන්ට විඳින්න ලැබෙන ක්‍රමවේදී. ඒ විඳින්න ලැබෙන යහපත් ක්‍රියාවක් කරන සැපවීමක් විපාක ලැබෙනවා. පෙරලා විඳින්න ලැබෙනවා. අයහපත් දෙයක් නම් නිවැරදි පිළිපැදීම නෙවෙයි නම් අපි කළ තියෙන එක දුරලයි නම් ඒ මට්ටමින් දුක් විපාකයක් පෙරලා විපාක ලැබෙනවා විඳින්න ලැබෙනවා. ඕකයි න්‍යාය තාත්තා. ඒ නිසයි මේ සත්‍යෝ සැපේ සහ දුක් විපාකයේ ළමන්නේ. මිශ්‍රව හෝ ළමන්නේ. හොඳද? ඔන්න ඔහොම දහමත් අත මට මෙන්න මේ දේ කියන්න ඕන. තේරුණානේ? හරි තාත්තා. එහෙනම් තාතර සියලු යහපත් දායකන ජීවිතයේ සැනසීමක් වේවා.